අරද හැමෝම දැස්
මේකේ වැඩි දියුණු කරන කටයුතු කතා කරලා
නෑ වැඩේ
වැඩේ
අපි අපේ වැඩේ කරනවා
පිටිපස්සේ ඇයට ඇහෙනවන්නේ දැන් ඇහෙනවද දැන් ඇහෙනවනේ හරිනේ මේ වන පුරුදුත් නේ මේ පාවිච්චි කරලවනේ අපි පටන් ගමු සංස අසුබනාංශ හරිද අපි පටන් ගන්නද අපි එවනම් නැවත වතාවක් ආරම්භයක් වශයෙන් නමස්කාරය කියලා අපි පන්ති ආරම්භ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ගෞරවනීය ලොකු සාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි අද දවසේදීත් අපි සියලු දෙනා වහන්සේලා මේ ධර්මායතනයේ වෙත එක්කාසු වෙලා බලාපොරොත්තු වෙන්නේ නැවතත් සම්බුද්ධ ශාසනයක පමණක් පවතින උන්වහන්සේගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආනා දේශනාව නම් වූ විනය පිටකය නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නටයි විශේෂයෙන්ම අපි විශේෂ කතාවක් කරන්න ආදී සූදානමක් උනේත් නැහැ කවුරුත් අපි දන්නවා මේ දවස් ටිකේම හැමෝම වෙනත් නොයෙකුත් සාසනික කටයුතුත් එක්ක යෙදෙන අවස්ථාවක් එක්කයි අපි වැඩ කළේ එනිසා සුපුරුදු පරිදි අපි මීට මාසයකට පමණ පෙර පන්තිය නැවැත්වුවා හා යම්සේද ලොකු වෙනසක් නොකර අපි පුරුදු විදිහට පන්තිය ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා කෙටියෙන් අපි කරුණු කීපයක් මතක් කරලා විශේෂර පුංචි හැඳින්වීමක් මතක් කරලා අපි කෙලින්ම සමන්ත පාසාදිකා විනය අට කතාව මුලින් නිදානය සාකච්ඡා කරන්න අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගෞරවනීය වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සියලු දෙනා වහන්සේලාගෙන් අපි ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා මේ පන්තිය දිගටම ඉදිරියට කරගෙන යාම සඳහා උන්වහන්සේලාගේ අවවාදන ශාසනා යටතේම තමයි මේ කටයුතු අපි කරගෙන යන්නේ. මුලින්ම අපි මතක් කරන්නට ඕනේ ලෝ පහළ වී වදාළ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසා තමයි අපිට මේ ලාභය ලැබුණේ. එතකොට අපි මේ කරන සියලුම පුණ්‍ය ශක්තියින් උන්වහන්සේට පළමු කොට බුද්ධ පූජාවක් බවට පත් වේවා. උන්වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙන් දේශනා කොට වදාළ 84,000ක් ධර්මස්කන්ධයට විනය පිටකයේ ප්‍රමුඛ ධර්ම පූජාවක් බවට පත් වේවා. මහා කාශ්‍යප, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද, නන්ද, රාහුලාදී විශේෂයෙන්ම උපාලි මහරහතන් වහන්සේ වරක් ප්‍රමුඛ අතීත වැඩ සිටිය සියලුම ප්‍රවේණිගත සංඝපරපුරෙන් පැවත එන මහා සංඝරත්නයට සංඝගත දක්ෂිණාවක් බවට පත් වේවා. ත්‍රිවිධ රත්නය වන්දනා කරමින්, ත්‍රිවිධ රත්නය මුල් කොටගෙන තමයි අපි මේ විනය අධ්‍යයන මාලාව ඉදිරියට පවත්වගෙන යන්නේ. ඊළඟට කියනවා නම් දීර්ඝ වශයෙන්, ඉතින් ඒ නිසා එච්චර කාලයක් අපිට මේ වෙලාවේ ගත කරන්න අවස්ථාව නැති නිසා අපි පන්ති අතරතුර මේ ඇදුරු පරපුර ගැන කරුණු මතක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ මාතර ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ, ඒත් එක්කම යෝගාශ්‍රමයේ මුදුන්මල් කඩක් බඳු වැඩ සිටි අපවත් වී වදාළ නා වූ යනේ ලොකු ස්වාමීන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලා මේ යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කිරීමත් සමග, එයට අතහිත දීමත් සමගම තමයි මේ පුරාණ තේරවාදී සංඝ පරපුරක් නැවත බුද්ධ ශාසනයේ ඇතිවෙන්නට මූලිකත්වයේ ලැබුණේ. උන්වහන්සේලා නිසා තමයි අද අපි මෙවැනි ශාසනික කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ ඇදුරු පරපුර මතක් කරන්නට ඕනේ. ඊට පූර්වේ බොහෝ ආචාර්ය පරම්පරාවක් අපිට පවතිනවා. ඒක අපි විනය අට කතාවේ මේ ඇදුරු පරපුර ඉදිරියේදී නම් වශයෙන්ම සඳහන් වෙන නිසා අපි එතෙන්ට එනතුරු කෙටියෙන් මේ ආචාර්ය පරපුර මතක් කරලා, හේතුව උන්වහන්සේලා නිසයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. මේ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන වශයෙන් විනය පරියාප්තිය පමණක් නෙවෙයි, ත්‍රිපිටකයම සහ විශේෂයෙන් අභිධර්මයේ සම්බන්ධයෙන් බොහෝම දැනුගත්ව වැඩ සිටිය ස්වාමීන් වහන්සේ නමක් තමයි මහකුඹුප්පැව උත්තරවංශ කියන ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පරගහතොට ආරණ්‍යයේ වැඩ හිඳිමින් උන්වහන්සේ යෝගාශ්‍රමයේ මේ පරියප්තියට ලොකු දායකත්වයක් දරලා තියෙනවා. නා වූ යනේ ලොකු ස්වාමීන් වහන්සේගෙත් අභිධර්ම අර්ථ සංග්‍රහ ගුරුවරයා විදිහට පිටක සම්බන්ධයෙන් උන්වහන්සේ කරුණු අහගන්න ඇති. විශේෂයෙන්ම අර්ථ සංග්‍රහයේ ගුරුවරයා විදිහට සැලකෙන්නේ මේ මහකුඹුප්පැව උත්තරවංශ ස්වාමීන් වහන්සේ. මහකුඹුප්පැව උත්තරවංශ ස්වාමීන් වහන්සේගෙත් ශිෂ්‍ය රත්නයක් තමයි දිද්දිනී ආරණ්‍යයේ ලොකු ස්වාමීන් වහන්සේ. එතකොට මේ ලොකු ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව හරහා තමයි අපි මේ විනය පිටකය දැන උගත ගත්තේ. ඉතින් ඒ නිසා ඒ ආචාර්ය උතුමන් වහන්සේලා අපි නිතර මතක් කරන්නට ඕනේ. ඒ වගේම ඉතින් අපිට ප්‍රෞඪජාව ලබා දුන්නේ නා වූ යනේ ලොකු ස්වාමීන් වහන්සේ, කලුතර ස්වාමීන් වහන්සේ, ඒ වගේම උපසම්පදා ආදී කටයුතු වලදී උපකාර කරේ අඟුල්ගොම්මි ස්වාමීන් වහන්සේ, ඒ වගේම උපසම්පදාවට විනය ගැන්වේ බද්දේගම ස්වාමීන් වහන්සේ, දිද්දිනී ඉතින් ගුරුවරු කීප නමම හිටියා, ගලේවිල ස්වාමීන් වහන්සේ, මල්සිරිපුර ස්වාමීන් වහන්සේ, ඒ වගේම අතුරුගිරිය ස්වාමීන් වහන්සේ, කුලියාපිටිය ස්වාමීන් වහන්සේ, පින්නවල ස්වාමීන් වහන්සේ, ඔය වගේ ගුරුවරු කීප නමක් යටතේ ඉතින් මේ අපිට ලාභය ලැබුණා. ඉතින් සමහර නම් වශයෙන් නොකිව්වත් ඒ ඇදුරු උතුමන් නිසා තමයි අද අපි මේ කටයුත්ත මේ විදිහට කරගෙන යන්නේ. ඉතින් අපි අවුරුදු 3ක් පුරාවට එක වතාවක් විනය පිටකේ අපි කියවලා අවසන් කරගත්තා. දැන් මේ දෙවෙනි වතාව, ඉතින් මේ වතාවේදී අපි කලින් තරම්වත් දීර්ඝ කාලයක් නොයවා අර්ථ සහිතව විනිශ්චයේ අඩුවීමක් නැතුව අපි ටිකක් ඉක්මනින් ඒ වගේම පිරිසට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට ඉතින් අපි සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දැනගන්නට ඕනේ මේ විනය පිටකය ඇයි අපි ඉගෙන ගන්න කියන එක. එතකොට අපි නැත්තම් අපි කරන දේ ගැන අවබෝධයක් නැතුව කළාම ඒකේ වටිනාකම තේරෙන්නේ සහ ඇයි අපි මේ දේ කරන්නේ කියන එක නොදැන කළාම එකින් අපිට ලොකු ප්‍රතිඵල ගන්නට බෑ. ඉතින් ඒ නිසා මේ විනය වටිනාකම කතා කරනවා නම් දවස් ගාණක් අපිට කියන්න කරුණු තියෙනවා. හැබැයි මේ වටිනාකම ස්වාමීන් වහන්සේලාට ලැබෙනවා හේතුව විනය පිටකයේ ඉදිරියට ඉගෙන ගන්න නිසා. ඒක ඉගෙන ගද්දි තේරෙයි මේ විනය පිටකයේ කොයිතරම්නම් අපිට වැදගත්කමක් තියෙනවද කියන එක. එතකොට ශාසනයේ ආයුෂේ විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු කියලා කියන්නේ. එතකොට ශාසනයේ ආයුෂ කියලා කියන්නේ විනයයි. නැත්තම් ශාසනයේ හුස්ම, ශාසනයේ හදවත, ශාසනයේ පවතින්නේ මේ විනය නිසා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විදිහට අනිවාර්යයෙන්ම කොටසක් හෝ විනය හැදෑරිය යුතුමයි. ඒක එහෙම නෙවෙයි නම් උන්වහන්සේ නිවැරදි බුද්ධ ශාසනයක නිවැරදිව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් අපිට නම් අඩුම වශයෙන් උපසම්පදාවටවත් විනය කොටස ඉගැන්වෙනවා. ඉතින් ඒක විය යුතුම දෙයක්. මොකද අපි උපසම්පදා ශීලයක් රැකගන්න මේ විනය කොටස් ටික හොඳට දැනගන්න තරමටම තමයි පරිසිදුවම මේ උපසම්පදා විනය හරියට ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පෙළාට කතාවල තියෙන තොරතුරු ටිකක් එක්ක අපි මෙහි වැදගත්කම් ටිකක් කතා කරලා අපි කෙලින්ම විනය පිටකයේ සමන්තපාසාදිකාවේ සාකච්ඡාවට අපි අවතීර්ණ වෙමු. ඉදිරියේදී අපි පාචිත්‍යපාලියේදී සාකච්ඡා කරන ශික්ෂාපදයක් තියෙනවා, විලේකන ශික්ෂාපදේ. ඒ විලේකන ශික්ෂාපදේ විනේ ආනිසංස ගැන මෙන්න මෙහෙම කතාවක් කියනවා. මම මේක කෙටියෙන් කියන්නම්, අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේතනට එනවා. දැන් මේක මේ ආරම්භයක් විදිහට විනේ ගැන අපේ අදහස් කියනවට වඩා මූලාශ්‍රයක් එක්ක මේ තොරතුරු කිව්වහම ස්වාමීන් වහන්සේලාට බොහොම පහසුවෙන් මේක පිළිහිට ගන්න පුළුවන්. කියනවා විනය පරියත්‍ය වන්නම් භාසතිති කියන භාසති කියන මේ පෙළ පාඨයත් එක්ක විනයම් පරියාපුනන්තානම් විනය පරියත්‍ති මූලකම් වන්නම් ගුණං ආනිසංසම් භාසති. විනය ධරෝහි විනය පරියත්‍ති මූලකේ පංචානිසංසේ, ඡානිසංසේ, සත්තානිසංසේ, අට්ඨානිසංසේ, නවානිසංසේ, දසානිසංසේ, ඒකාදසානිසංසේච ලබති. තේ සබ්බේ භාසතිති අත්තු. මේ විනේ ආනිසංස මට මතක හැටියට උපාලි මහරහතන් වහන්සේ මේ විනේ ආනිසංස කියන්නේ. එතකොට කියනවා මේ විදිහට විනය පරියාප්තිය මුල් වීම නිසා ආනිසංස පහක් ලැබෙනවලු. සමහර වෙලාවට ආනිසංස 6ක්, 7ක්, 8ක්, 9ක්, 10ක්, ඒ වගේම 11ක්. කියනවා කොහොමද මේ කතමේ පංචානිසංසේ ලබතිති, ආනිසංස පහ ලැබෙන්නේ කොහොමද? අත්තනෝ සීලakkhන්ද සුගුත්තු සුගුත්ති ආදිකේ උත්තං හේතං කියලා පරිවාරයේ තියෙන පාලි පාඨයක්, බුද්ධ වචනයක් උදුරලා දක්වනවා. මොකක්ද මේ බුද්ධ වචනය? පංචිමේ භික්කවේ ආනිසංසා විනයධරේ පුංගලේ අත්තනෝ සීලakkhන්දෝ සුගුත්තෝ හෝති සුරක්ඛිතෝ කුක්කුච්ච පකතානං පටිසරණං හෝති විසරදෝ සංඝ මජ්ජේ වෝහරති පච්චත්තිකේ සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගණ්හාති සද්ධම්මට්ඨිතියා පටිපන්නෝ හෝතිති. උන්නොයි කියන මූලික ආනිසංස පහ මේ විනය පරියප්තිය නිසා ලැබෙනවා. මොකක්ද පළවෙනි කාරණේ? අත්තනෝ සීලakkhන්දෝ සුගුත්තෝ හෝති. සොකීය සීලස්කන්ධය මනාකොට ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒක තමයි පළවෙනි කාරණේ මේ විනේ ආනිසංස. ඒතර අපි විනේ ඉගෙන ගැනීමේ ප්‍රධාන ප්‍රයෝජනය තමයි තමන්ගේ සීලය, කෙටියෙන් කිව්වොත් තමන්ගේ සීලය හරියට රැකගන්න අවස්ථාව ලැබෙනවා. මොකද සීලය දන්නේ නැත්නම්, රකින්න ඕනි ශික්ෂාපද දන්නේ නැත්නම් ඒ සීලය රැකගන්න බෑ. විනය නොදන්න කෙනාගේ සීලය බොහෝම පටුයි. විනය දන්න කෙනාගේ සීලය බොහෝම පුළුල්. දැනගන්න දැනගන්න උන්වහන්සේ රකින්න සීලස්කන්ධය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා අපි මේවා ඉදිරියේදී විස්තරයතුව කතා කරනවා. මේ කෙටියෙන් මතක තියාගත්තාම හරි තමන්ට සිල් රැකගන්න ප්‍රධාන වශයෙන් උපකාර වෙනවා මේ විනය පරියාප්තිය. ඊළඟට කියනවා සුගුත්තෝ සුරක්ෂිතෝ කියලා කිව්වෙත් ඒකයි. මනාකොට ආරක්ෂා කරන ලද්දේ වෙනවා. ඊළඟට දෙවෙනි ආනිසංසය තමයි කුක්කුච්චපකතානං පටිසරණං හෝති කියලා කියනවා. කුකුස් වලින් පෙළෙන අයට, කුකුස් වලට පත්වෙච්ච අයට පිළිසරණකට හේතු වෙනවා මේ විනය පිටකය නිසා. පැහැදිලිද? ඉතින් ඇත්ත කතාව අපිට යම් හෝ ශික්ෂාපදයක ප්‍රශ්නයක් ආපුවාම විනය දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා මේක අහගත්තාමනේ අපට ඇත්තටම පිළිසරණක් ලැබෙන්නේ. ඒක කවුරුත් උපසම්පදා සීලය රකින්න ඒ විදිහට මේ කාරණා ප්‍රායෝගිකව දන්නවා. පිරිවෙසක් මානතක් ඒ වගේම අබ්බහණයක් එහෙමත් නැත්නම් වෙන විනය ප්‍රශ්නයක් නේද? භෝජන සම්බන්ධයෙන් හෝ වෙන මොනවා හෝ ඉතින් අපිට තියෙන ප්‍රාතිමෝක්ෂයට අදාළ කන්දක වලට අදාළ මොනවා හෝ කුකුස් ආපුහම ඒ අයට පිළිසරණක් වෙන්න මේ විනය පිටකය ඒකාන්තයෙන්ම හේතු වෙනවා. කියන්නේ ඒ අයට විතරක් අන් අයට විතරක් නෙවෙයි තමන්ටත් ඒකාන්තයෙන්ම කුකුස් මැඩගන්න පිළිසරණක් බවට පත් වෙනවා මේ විනය පිටකය. විසරදෝ සංඝමජ්ජේ වෝ හරති. විසරදව සංඝමැදට එළඹෙන්න පුළුවන් කියලා කියනවා. පච්චත්තිකේ සහධම්මේන සුනිග්ගහිතං නිග්ගන්නාති. සාසන පසමිතුරන්ට සහධර්මයෙන් මනාකොට නිග්‍රහ කරන්න පුළුවන් කියලා කියනවා. දැන් ඇත්තටම මෙතන මේ වාක්‍යයෙන් දෙකෙන් කියපු කාරණාව දීර්ඝ ලෙස විස්තර කරනවා. කොහොමද මේ තමන්ගේ සීලය රැකගන්නේ? කුකුස් ආපු අයට පිහිට වෙන්නේ කොහොමද? විසරද සංගමෙදට එළඹෙන්නේ කොහොමද? පසමිතුරන්ට සහධර්මයෙන් නිග්‍රහ කරන්නේ කොහොමද? ඒ වගේම තමයි සද්ධම්මට්ඨිතියා පටිපන්නෝ හෝති. සද්ධර්මයේ ස්ථිතිය පිණිසම පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒතර මෙන්න මේ කාරණා පහ දීර්ඝ ලෙස ඊළඟට පාචිතිපාලි අට කතාවේ විස්තර කරනවා. ඉතින් ඒ තැනට අපි ඉදිරියේදී එන නිසා මම ලොකුවට මේ කාරණේ විස්තර කරන්නේ නැහැ. කෙටියෙන් චුට්ටක් කියාගෙන යන්නම්. ඔය තමාගේ සීලස්කන්ධය ආරක්ෂා කරද්දී එතනදී කියනවා ආකාර හයකින් ආපත්‍යයට පත් වෙනවා. මොනවද? අලජ්ජිතා, අඥානතා, කුක්කුච්ච ප්‍රකතතා, අකප්පියේ කප්පිය සංඤිතා, කප්පියේ අකප්පිය සංඤිතා, සති සම්මෝසා කියන මේ කරුණු හයෙන් තමයි කෙනෙක් ඇවතකට පත් වෙනවා නම් පත් වෙන්නේ. අලජ්ජිකම කියලා කියන්නේ මොකක්ද? සංචිච්ච ආපත්තිං ආපජ්ජති, ආපත්තිං පරිගූහති, අගති ගමනංච ගච්ඡති, ඒදි සෝවුච්චති අලජ්ජි පුංගලෝ. ඔන්න අලජ්ජයව හඳුන්වන විදිහ කොහමද? සංචිච්ච ආපත්තිං ආපජ්ජති, දැන දැන ඇවතට පත් වෙනවා. ආපත්තිං පරිගූහති, පත් වෙන ඇවත් දේශනාදිය කරන්නේ නැතුව නැගී හිටින්න නැතුව මේ ඇවත් වහනවා. අගති ගමනංච ගච්ඡති, ඡන්දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අගතියට යනවා. මෙබඳු කෙනා අලජ්ජීයයි හඳුන්වනවා. ඔය ටික අපි ඉදිරියේදී විස්තරයතුව සාකච්ඡා කරමු. ඊළඟට නුවණ නැති නිසා ඇවත් වෙනවා. ඊළඟට කුකුස් මැඩලන නිසා, ඒ කියන්නේ හිතනවා මේක අකපයි කියලා, හැබැයි හිතින් හදාගන්නවා නෑ ඕක කැපයි කියලා අරගෙන මොකද කරන්නේ? ආපත්‍යයටපත් වෙනවා. අන්න ඒ වගේ තියෙනවා. අකපදෙයි කැප සංඥාවෙන්, කැපදෙයි අකප සංඥාවෙන්, සති සම්මෝසාය, සිහි මුලාව නිසාත් ඇවැත්වලටපත් වෙනවා. ඊට පස්සේ ඔය විදිහට දැන් සීලය ගැන හරියට දැනගත්තාම මේ කරුණු හයටපත් නොවි අන්න උන්වහන්සේ තමන්ගේ සීලස්කන්ධය රැකගන්න උන්වහන්සේට අවස්ථාව සැලසෙනවා. කියනවා කුක්කුච්ච පකතානම් පටිසරණං හොති කියලා කිව්වනේ. කුකුස් තියන අයට පිළිසරණක් වෙන්න පුළුවන් කියලා කිව්වනේ. තිරෝ රට්ටේසු තිරෝ ජනපදේසු uppanna kukkuccha bhikkhu. තමන් ඉන්න ප්‍රදේශයට එහා ප්‍රදේශවල, එහෙම නැත්නම් එහා ගමක, රටක, ජනපදයක අසුකස්මින් කිර විහාරේ විනේධරෝ වසතිති, දුරතෝපිතස්ස සම්තිකං ආගන්ත්වා කුක්කුච්ඡං පුච්ඡanti. දුර ඉඳන් උනත් විනේධරේ ඉන්න තැනකට ඇවිල්ලා කුකුස් ගැන විමසලා මේ කුකුස් දුරු කරගන්න උත්සාහවත් වෙනවා කියලා කියනවා. ඒ නිසා විනය ඉගෙන ගත යුතුයි මේ කුකුස් දුරලීම සඳහා. සෝ තේහි කතස්ස කම්මස්ස වත්තුං ඕලෝකෙත්තා ආපත්‍ති අනාපත්‍ති ගරුක ලහුකාදී භේදං සල්ලක්කෙත්තා දේශනාගාමිනින් දේශාපෙත්තා උට්ටානගාමිනියා උට්ටාපෙත්තා සුද්ධන්තේ පතිට්ඨාපේති ඒවං කුක්කුච්චපකතානම් පටිසරණං හොත්. ඊට පස්සේ මොකද කරන්නේ මේ විනේදර ස්වාමීන් වහන්සේ? හරියටම වස්තු ආදී ඔක්කොම බලලා ආපත්‍ති අනාපත්‍ති ගරුක ලහුක මේ සියල්ල තීරණය කරලා දේශනාගාමිනී ඇවැත්නම් ඒවත් දේශනා කරවලා නැගී හිටිය යුතු ඇවැත්නම් ඒවායේ වත්මානත්තාදී පුරවලා පිරිසිදු භවයේ පිහිටලා මේ විදිහට කුකුස් අයට පිළිසරණ බවට උන්වහන්සේ පත් වෙනවා මේ විනය පරියාප්තිය නිසා. ඉතින් අපිට නම් අනුන්ට පිහිටෙන්න ඕනේ නැහැ කියලා ඉතින් විනය පිටකේ ඔක්කොම ටික අතෑරලා දැම්මොත් මේක කරන්න කෙනෙක් නැති වෙලා යනවනේ. පැහැදිලිද? අනාගතේ ඉතින් සීමා සම්මතයක් බය නැතුව හරියට කරගන්න නේද? උපසම්පදා විනය කර්මය. දැන් අපිට යෝගාශ්‍රමයේ ලොකු සන්නාන්සලා ඉන්න නිසා අපිට කිසි සැකයක් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් හැමදාම ওই தත්ත්වෙ තියෙන්නේ නැහනේ. අනාගතේ මේ ස්වාමීන් වහන්සේලා තමයි යම් අයුරකින් වැඩි හිටි හෝ උපසම්පදා විනය කර්මවලට හෝ සීමා සම්මත හෝ ආදී බොහෝ විනය කටයුතු සඳහා යෙදෙන්න වෙන්නේ. එහෙම අපිට හැමෝටම හැංගිලා ඉන්න බෑ. එහෙම බුද්ධ ශාසනයක් පවත්වන්න බෑ. ඒ නිසා මේ විනය කාරණා ටික අඩුම ගානේ තමන්ටවත් සැක නැතුව විනය කර්මයක් හරියට කරගන්න මේ විනය ටික අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් හැමදාම වෙන්නේ කුකුස් එක්ක පීඩා විඳ විඳ මේ කොටස අපි බැලුවේ නෑනේ කියන පශ්චාත්තාපයේ මත තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවෙන් අපිට මිදෙන්න පුළුවන් මෙන්න මේ විනය ටික අපි හොඳට ඉගෙන ගත්තට පස්සේ. ඒතර තමන්ටම පොතපත කියවලා කවුරු හෝ යමක් කිව්වහම මේකේ විනිශ්චයකට හොඳට බැසගෙන ඒ කාරණාව හොඳට තේරුම් ගන්න පුළුවන්කම විනය පිටකය නිසා ලැබෙනවා. ඉතින් තව ඕනතරම් අවස්ථා තියෙනවා. ප්‍රායෝගිකවත් අපි සමහර සිවුරු ඇරලා යන්න හිටපු අවස්ථාව පවා බොහෝ අවස්ථාවලදී මගහැරුණා. හරියට මේ විනය කාරණා කියලා පැහැදිලි කරලා දුන්නහම ඒවයෙන් පවා මගහැරලා බුද්ධ ශාසනේ ගුණපුරන්ඩ බොහෝ අයට අවස්ථාව සැලසෙනවා මේ විනය පිටකේ ආදිය හරියට දැනගත්තහම. ඊළඟට විසරදෝ සංගමජ්ජේ වෝහරති කියලා කිව්වනේ. අවිනේ ධරස්සහි සංගමජ්ජේ කතෙන්තස්ස. විනය නොදැන සංගමෙද කතා කරන්න ගත්තහම භයං සාරජ්ජං ඔක්කමති. ඒ වගේ කියන්නේ මේ භයට සාරජ්ජං කියලා කියන්නේ මේ නිකන් හැප්පෙන තත්ත්වෙට වෙවුලන තත්ත්වයට පත් වෙනවා විනය නොදැන සංගමෙද කතා කරන්න ගත්තහම. විනය දරස්ස තන් නැහෝති. විනය දන්න කෙනාට ඔය භය සාරජ්ජේ නැහැ. කස්මා ඇයි ඒවං කතෙන් තස්ස දෝසෝ හෝති ඒවං නදෝසෝ හෝති නදෝසෝති ඤත්වා කතනතෝ. උන්වහන්සේ දන්නවා කාරණේ හරියටම කතා කරන්න. මෙහෙම කතා කරොත් මේක වරදිනවා, මෙහෙම කතා කරොත් මේක නිවැරදියි කියලා උන්වහන්සේ දැනගෙනමයි කතා කරන්නේ. ඒ නිසා විශාරදව සංගමෙද හැසිරෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කියනවා පච්චත්තිකේ සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගන්නාති. සාසන පසමිතුරන්ට නිකං වාද විවාද කරලා නෙවෙයි, ඇනුම් බැනුම් කියලා ඒ වගේම ඒ අය පහත් කරලා වචන කතා කරලා අනවශ්‍ය වාද විවාද ඇති කරගෙන ද්වේෂය ඇති කරගෙන නෙවෙයි, හරියටම ධාර්මිකවම ඒ අයට නිග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. මේ පසමිතුරෝ දෙන්නෙක් ඉන්නවා, අත්ත පච්චත්තිකාච සාසන පච්චත්තිකාච මෙත්තිය භුම්මජකා භික්කූ වඩ්ඩෝච ලිච්ඡවී අමූලකේන අන්තිම වත්තුනා චෝදේසු. මතකෙන දබ්බමල්ල පුත්‍ර ස්වාමීන් වහන්සේට මේ අය අභූත චෝදනාවක් කළා. එතකොට මේ අයට කියනවා අත්ත පච්චත්තික කියලා. ඔය මෙත්තිය භුම්මජකාදී පිරිසට මේ අය දුස්සීලා පාප ධම්මා. දුස්සීලයි කියලා කියන්නේ බොහෝ අය පරාජිකයි කියන එක. ඒ වගේම විපරීත දස්සනාපන අරිට්ඨ බික්කු කණ්ඨක සාමණේර වේසාලික වජ්ජිපුත්තකා පරූපහාර අඥාන කංකා පරවිතරණාදී වාදා මහා සංඝිකාදයෝච අබුද්ධ සාසනං බුද්ධ සාසනන්ති වත්වා. මේ අරිට්ට භික්ෂුව, කණ්ඩක භික්ෂුව, වෛශාලි වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා, ඒ වගේම මේ කියන ඔය තුන්වෙනි ධර්ම සංගායනාවෙන් බිඳුණු මහා සාංගිකාදී ලබ්ධිගත් අය අබුද්ධ සාසනය බුද්ධ සාසනයයි කියලා ඒගොල්ලෝ කරුණු දක්වද්දී ඒ අයට හරියට කරුණු කියන්න පුළුවන් වෙන. ඒ වගේම පිරිසුදු තේරවාදී පිහිටන භික්ෂූන්ට පග්‍රහණයේ ඇතුව හරියට කරුණු කියන්න පුළුවන්කම ලැබෙනවා විනය හරියට ඉගෙන ගත්තට පස්සේ. මේවයි තව විස්තර ගොඩක් තියෙනවා ටීකාවල එහෙම. ඒවා දැන් අපි කතා කරන්න යන්නේ නැහැ. ඉදිරියේදී අපි අවස්ථාව ලැබුණාම ඉතුරු ටික කතා කරමු. මෙන්න මේ කාරණේ ඊළඟ වැදගත්ම කාරණයක්. මෙන්න මේකත් දැනගෙන තියාගන්න ඕනේ. විනය ඉගෙන ගන්න එකේ වටිනාකමක් තමයි සද්ධම්මට්ඨිතියා පටිපන්නෝ හෝති. සද්ධර්මයේ ස්ථිතියටම පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා විනය පිටකේ ඉගෙන ගත්තොත්. එත්තපන ත්‍රිවිධෝ සද්ධම්මෝ. සද්ධර්මයේ තුන් ආකාරයි. මොනවද? පරියාප්ති, පටිපත්ති, අධිගම. තත්ත තේ පිටකම් බුද්ධ වචනං පරියත්ති සද්ධම්මෝ නාම. කලින් පන්තිවල හිටපු අය මේ කාරණා දන්නවා. අලුත්ම පිරිසක් ඉන්නවා කියලා හිතාගෙන අපි මේ කරුණු ටික කියාගෙන යන්නම්. මොකද මේක ඇත්තටම අලුත් අයට අනිවාර්යෙන්ම කියවිය යුතුම කොටස් ටිකක් නිසා මේ කාරණේ දැනගත යුතුයි. පරියාප්ති සද්ධර්මය කියලා කියන්නේ තේ පිටකම් බුද්ධ වචනං කියලා කියනවා. සමහර තැන්වලදී මෙතෙන්ට තියෙන්නේ සාට්ඨකතං තේ පිටකම් බුද්ධ වචනං කියලා. අට්ඨකතා සහිත ත්‍රිපිටක බුද්ධ වචනය තමයි පරියාප්ති සද්ධර්මය කියලා කියන්නේ. ඒකට මූලාශ්‍රෝණ තරම් පෙන්වන්න පුළුවන්. තේරස දුතංග ගුණා චුද්දස කන්දක වත්තානි ජේ අසීති මහා වත්තානි අයං පටිපත්ති සද්ධම්මෝ නාම. තෙලස් දුත ගුණ, ඒ වගේම තුදුස් කඳුවත් 82ක් වූ මහවත් ආදී තමයි ප්‍රතිපත්ති සද්ධර්මයේ කියලා කියන්නේ. චත්තාරෝ මග්ගාච පලානිච ඉති අයන් අධිගම සද්ධම්මෝ නාම. සතර මාර්ගඵලයන් තමයි අධිගම සද්ධර්මය කියලා කියන්නේ. ඊළඟට කියනවා මෙන්න මේ සූත්‍රය අරගෙන විනය තමයි සාසනයේ ඊළඟටත් මේ ත්‍රිවිධ සාසනයේම මූලිකත්වය ගන්නේ කියන එක කියනවා. මොකද සාසනස්ස පටිපත්ති මූලං කියලා කිව්වනේ. ඒකයි කියන්නේ යාව පංච භික්ඛු සම්මා පටිපන්නා සංවිජ්ජಂತಿ තාව සාසනං තිතං හෝති इति ආහංසු. ඉතරේ පන තේරා පරියත්‍යා අන්තරහිතාය සුප්පටිපන්නස්සපි ධම්මාපි සමයෝ නත්ති. පරියප්තිය නැත්තම් ප්‍රතිපත්තිය පිහිටන්න විදියක් නැහැ. මොකද ප්‍රතිපත්තිය පිළිබඳව දැනගන්නේ පරියප්තිය නිසා. ඒකයි කියන්නේ සචේ පංච භික්ඛු චත්තාරි පරාජිකානි රක්කනකා හොන්ති තේ සද්දේ කුල පුත්තේ පබ්බාජිත්වා පච්ඡන්ති මේ ජනපදේ උපසම්පාදිත්වා දසවග්ගං ගණම් ලෝකේ කවදාහරි ඉන්නේ අවම පරාජිකා හතර රැකගත් භික්ෂුන් වහන්සේලා පස් නමක් නම් ඒ තාක් මොකද වෙන්නේ? ශ්‍රද්ධාවත් කුල පුත්‍රයෝ පැවිදි කරවලා, පැවිදි විනය කර්මයේ හරියට දැනගෙන මහාන කරලා ප්‍රත්‍යන්ත දේශයේ උපසම්පදා කරවලා දසවාර්ගික සංඝයා පුරවගෙන මැදුම් ජනපදයේ උපසම්පදා කරවලා වීසති වග්ග ඝණයා සම්පූර්ණ කරලා තමාගේ අබ්බහානාදී විනය කර්මත් කරලා සාසනං වුද්ධින් විරුල්ලින් වේපුල්ලං ගමිස්සන්ති කියලා කියනවා. සාසනයේ වෘද්ධියට විපුලභාවයට පත් කරන්න පුළුවන් කියලා කියනවා. ඒවමයන් විනයදරෝ ත්‍රිවිදස්සාපි සද්ධම්මස්ස චිරට්ඨිතිය. විනයදර භික්ෂුව ත්‍රිවිද සාසනේම ත්‍රිවිද සද්ධර්මේම චිරට්ඨිතිය පටිපන්නෝ හෝතීති. චිරස්ථිතිය පිණිසම පිළිපන්නේ වේ යයි ඒවමයන් විනයදරෝ ඉමේතාව පංචානිසංසේ ප්‍රතිලබති. මෙසේ මේ විනයදර භික්ෂුව ආනිසංස පහ ප්‍රතිලාභ ලබනවා කියලා කියනවා. පැහැදිලි නේද? ඒ නිසා ආනිසංස ගැන අපි ආනිසංස ඔබ වහන්සේලාට ලැබෙයි මේක කරගෙන යනකොට. ඉතින් ඒ නිසා අපි ආනිසංස ගැන තව ටිකක් ඉදිරියේදී කතා කරමු. මේ කරුණුපහාරි කෙටියෙන් මතක තියාගන්න, කවුරු හරි ඇහුවොත් ඇයි විනය ඉගෙන ගන්නේ? මොකටද ඉගෙන ගන්නේ? මෙන්න මේ කියන ආනිසංස පහ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේවා බොහොම කෙටියෙන් මේ විස්තර කරලා තියෙන්නේ. මිට වඩා ලොකු විස්තරයක් තියෙනවා. මෙතෙන්ටම අදාළ සාරත් දීපණී ටීකාවේ මෙන්න මේ කාරණා ටිකක් විස්තර කරනවා. අපේ කලින් පන්ති වල ආපු ස්වාමීන් වහන්සේලා මේක දන්නවා. නමුත් නැවතත් මතක් කරගන්න එක හොඳයි කියන අදහසින් මේ කතාවත් කියලා අපි ඊළඟට සමන්තපාසාදිකාවට එමු. කොහොමද පැරණි උතුමන් වහන්සේලා මේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගෙන මේ දක්වා රැකගෙන ආවේ කියන කතාව. ඉමස්මින් කිර දීපේ චණ්ඩාල තිස්ස මහා භයේ, මේ ලංකා ද්වීපයේ අහලා ඇති බැමිණි තියාසාය කියන දුර්භික්ෂය ආවා. සක්කෝ දේවරාජා මහා උලුම්පම් මා පෙත්තා. සක්දෙව් රජතුමා මොකද කළේ? මහ පෞරක් මවලා භික්ඛූණං ආරෝචා පේසි, භික්ෂුන් වහන්සේලාට සැලකලා මහන්තම් භයං භවිස්සති න සම්මා දේවෝ වස්සිස්සති. මහා භයක් හටගන්නවා, වැස්ස හරියට වහින්නේ නැහැ. භික්ඛු පච්චේහි කිලමන්තා, භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යයන්ගෙන් වෙහෙසෙන හින්දා පරියත්තින් සන්ධාරේතුම් නසක්කිස්සන්ති, පරියාප්තිය දරාගන්න බෑ කියන හේතුව මේ වෙද්දි ත්‍රිපිටකයේ තිබ්බේ කටපාඩමේ, ග්‍රන්ථාරූඪ වෙලා නැහැ. ඉතින් මොකද වෙන්නේ? දැන් කටපාඩමින් දරාගන්නත් මේ ජීවිතේ රැකගෙන ඉන්නට මුන්නහන්සේලා කල්පනා කරනවා. මේ සක්දේව් රජතුමා කියපු නිසා පරතීරං ගන්වා අයෙහි ජීවිතං රක්කිතුම් වට්ටති, ස්වාමීනි මේ ආර්යයන් වහන්සේ රට අතහැරලා යන්න ජීවිතේ රැකගන්න මේ දුර්භික්ෂයෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉමං මහා උලුම්පං ආරුය්‍ය ගච්ඡත බන්තේ, එතුමටත් ඒ වෙලාවේ කරන්න පුළුවන් උනේ පහුරක් හදලා දෙන එක විතරයි. මේ පහුරට නැගලා මේ රටෙන් පිටරටකට වැඩම කරලා ජීවිතේ රැකගෙන ත්‍රිපිටකය රැකගන්නේ කියලා සක්දේව රජතුමා උදව් කළා. යේසං එත්ත නිසජ්ජට්ටානං නප්පහෝති, ඉඳගන්න ඉඳ නැති වෙනකොට අර පහුරේ තේ කට්ට කණ්ඩකේපි උරන්ට පෙත්තා ගච්ඡන්තු. අඩුම ගානේ අර අපි කියන්නේ නිකන් කරේ එල්ලිලා හරි කමන්නේ, ලී කෑල්ලක හරි කමන්නේ, එල්ලිලා මේකෙන් බේරිලා යන්න. සබ්බේසං භයං භවිස්සති, හැමෝටම භයක් නොවේවා කියලා. තදා සමුද්ද තීරම් පත්වා සට්ටි භික්ඛු, එකල ලංකාද්වීපේ හිටපු තෙරුන් වහන්සේලා 69ක්, භික්ෂුන් වහන්සේලා 69ක් කතිකං කත්වා, කතිකාවතක් කරගෙන අම්හාකං එත්ත ගමන කිච්ඡං නැත්තේ, අපේ මෙතන වඩින ගමනක් අපිට නැහැ. මයන් ඉදේව හුත්වා, අපි ලංකාද්වීපේම ඉඳගෙන තේ පිටකං රක්කිස්සාමාති, ත්‍රිපිටකයේ රකිමු කියන මේ උත්තම අදිෂ්ඨානය ඇති කරගෙන තතෝ නිවත්තිත්වා ලංකාවෙම නැවතිලා දක්කින මලය ජනපදං ගන්වා, දකුණු මලය ජනපදයට ගිහිල්ලා කන්ද මූල පන්නේ ජීවිකං කප්පෙත් කප්පෙන්තා වසින්සු, ගස්වල අල මුල් කොළ ආදී අපි අහලක් තියෙනවා සමහර පොත්වල වැටකෙය යුෂ වළඳමින් මේ ස්වාමීන් වහන්සේලා මේ ත්‍රිපිටකය රැකගෙන ආවේ කියලා කියන්නේ. ලේසි පහසු වැඩක් නෙවෙයි. දැන් අපිට මේ චුට්ටක් ප්‍රශ්නයක් දැනුණාම, එහෙමත් නැත්නම් පොඩි අපහසුයක් ආවහම, නිදිමතක් ආවහම පොතපැත්තකට දානවනේ නේද? බණ අපි අහන්න නැතුව ඉන්නවනේ. නමුත් මුන්නහන්සේලා මේ ජීවිතයේද ත්‍රිපිටකයේද, ජීවිතයේද ත්‍රිපිටකයේද කියන මේ දෝලණයත් එක්ක ත්‍රිපිටකය රැකගෙන ආවේ. එතකොට කියනවා කායේ වහන්තේ නිසීදිත්වා සජ්ජායන් කරොන්ති. උන්වහන්සේලාට කය දරාගන්න පුළුවන් වෙනකොට ඉඳගෙන සජ්ජායනා කරනවා. ඇයි මේ 84,000ක් ධර්මස්කන්ධේ ත්‍රිපිටක අටකතා විනිශ්චයන් සහිතව කටපාඩමින් දරාගෙන ඉන්නෙත්? ඉතින් කය පවත්තන්න පුළුවන් වෙනකොට ඉඳගෙන සජ්ජායනා කරනවලු. අවහන්තේ එහෙමත් බැරි වෙනකොට වාලිකං උස්සාරෙත්තා, වැලි ගොඩක් ගහලා පරිවාරෙත්තා, ඒ වැලි ගොඩ වට කරගෙන සීසානි ඒකට්ටානේ කත්වා, හිස අර වැලි ගොඩේ තියාගෙන පරියත්තින් සම්මසන්ති, උන්වහන්සේලා පරියාප්තිය සම්මර්ෂණය කරනවා කියලා කියනවා. ඉමිනා නියාමින, මේ විදිහට ද්වාදස සංවච්චරානි, දොළොස් අවුරුද්දක් සාර්ථකතං තේපිටකං පරිපුන්නං කත්වා ධාරයින්සු. නිකං නෙවෙයි දොළොස් අවුරුද්දක් අටුවා සහිත ත්‍රිපිටකය පරිපූර්ණ කොට දැරුවාහුය කියලා කියනවා. බහේ වූපසන්තේ ඊළඟට කියනවා මේ බය සංසිඳුණට පස්සේ සත්ත සතා භික්ඛු අත්තනෝ ගතට්ඨානේ සාට්ඨකතේ තේපිටකේ ලස්සන වචනයක් කියනවා. බය සංසිඳුණට පස්සේ මේක පේන 700ක් භික්ෂුන් වහන්සේලා තම තමන් ගිය ගිය තැන්වල දැන් රටත් අතහැරලා පිරිසක් ගියානේ ගිය ගිය තැන්වල සාට්ඨකතේ තේපිටකේ නිකන් නෙවෙයි අටුවා සහිත ත්‍රිපිටකේ ඒකක් කරම්පි ඒක ව්‍යංජනම්පි එක අකුරක්වත් එක පදයක්වත් එක ව්‍යංජනයක්වත් අවිනාශෙත්වා විනාශ නොකොට ඉමමේව දීපමාගම්ම ආපහු මේ රටටම ඇවිල්ලා කල්ලගාම ජනපදයේ මණ්ඩලාරාම විහාරම් පවිසින්සු. ලංකාවේ දා හඳුන්වපු නමක් මේ කල්ලගාමයේ කියන මේ ජනපදයේ මණ්ඩලාරාම විහාරයට උන්වහන්සේලා පිවිසුණා. තේරාණං ආගත පවත්තින් සුත්තා ලංකාවේ නැවතුණානේ 69 මේ ස්වාමීන් වහන්සේලා අර ස්වාමීන් වහන්සේලා වැඩියයි කියන මේ ප්‍රවෘතිය දැනගෙන ඉමස්මින් දීපේ ඕහීනා සට්ටි බික්කු ලංකාවේ නැවතිච්ච 69ක් භික්ෂුන් වහන්සේලා තේරේ පස්සිස්සාමාති තෙරුන් වහන්සේලා දකින්නෙමු යයි ගන්ත්වා තේරෙහි සද්ධින් අර ලංකාව අතහැරලා සක්දේව් රජතුමා පහුරක් හදාගෙන ඒකේ නැගලා ගියපු ස්වාමීන් වහන්සේලාත් එක්ක ලංකාවේ නැවතිච්ච ස්වාමීන් වහන්සේලා මේ දෙගොල්ලොම එකතු වෙනවා. දෙගොල්ලොම එකතු වෙලා මොකද කරන්නේ? තේපිටකං සෝදෙන්ත ත්‍රිපිටකය සුද්ධ කරනවලු. කොහොමද ඒ සුද්ධ කරද්දී සුද්ධ කරනවා කියලා කියන්නේ අපි දරාගත්තේ හරි දේද? ඕගොල්ලෝ දරාගත්තේ කොහොමද? අපි දරාගත්තේ මොකද? දැන් මේ 12 අවුරුද්දක් මේ දුර්භික්ෂයේ තිබ්බනේ. ඉතින් මොකද වෙන්නේ? ඒකක් කරම්පි ඒක ව්‍යංජනම්පි අසමෙන්තං නාමන පස්සින් දෙපැත්තෙම ස්වාමීන් වහන්සේලා අතර මොකද වෙන්නේ? එක අකුරක්වත් එක ව්‍යංජනයක්වත් සමන වූ තැනක් නම් නොදැක්කාහුය. පේනවනේ වැඩේ කොහොමද කියලා. අද අපිට ධම්මපදේ පාඩම් කාටද කියලා ඇහුවොත් ගාථා කීයක් තියෙනවද? ඔව් සැකේනවනේ 400 කීයද කියලා. ඒ නිසා ගාථා ගානවත් මතක නැති අපේ අයනේ ඔය ගොඩක් මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක තර්ක කරන්නේ නේද? අට කතාව වැරදි, ත්‍රිපිටකේ වැරදි, ත්‍රිපිටකේ එකතු වුණා අඩු කරා, ඔය ප්‍රශ්න ගොඩාක් තියෙන. ඉතින් මේ ක්‍රමයට ඔබ වහන්සේලා මේකේ ලස්සන කතාවක් තියෙනවා මේ විනය පිටකේ පුරාවට. ඒ කතාව ඉතින් එක දවසෙන් පැය භාගකින් විනාඩි 20කින් කියන්න බෑ. ඒක ඉගෙනගෙන බලන්ඩ පුදුමාකාර වටිනාකමක් වටින දෙයක් ඇත්තටම අපිට මේ ලැබිලා තියෙනවා. හිතා ගන්න බැරි වස්තුවක් මේ අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඊළඟට කියනවා තස්මින් තාහනේ තේරාණං අයං කතහා උදපාදේ. ඒ වෙලාවේ තෙරුන් වහන්සේලා අතර මෙහෙම කතාවක් ඇති වුණා. පරියාප්තියද සාසනයේ මූලය නැත්නම් ප්‍රතිපත්තියද? හැබැයි මේකෙන් වැරදි අර්ථ ගන්න එපා. ඒකත් අපි කියලා දෙන්නම් ඉස්සරහට. ඉතින් කියනවා පාංශුකූලික ස්වාමීන් වහන්සේලා පරියප්තිය තමයි තින් සාසනයේ මූලය කියලා කිව්වේ. පරියප්තිය මේ වැදගත් නැහැ කියන එක නෙවෙයි අනිස්වාන්සලා කියන්නේ. මේ ප්‍රතිපත්තිය තමයි සාසනයේ මූලය කියලා. අනිස්වාන්සලා කියනවා නැහැ ප්‍රතිපත්තියටත් මුල් වෙන්නේ පරියප්තියයි කියලා. ඊට පස්සේ තමයි එහෙමනම් නිකම් බෑ ජින වචනයක් හරියට ගේන්න කියනවා. බුද්ධ වචනයකින් මේක ඔප්පු කරන්න කියනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ කියන ගාථාව කියන්නේ යාව තිට්ඨංති සුත්තන්තා විනයෝ යාව දිප්පති තාව දක්ඛන්ති ආලෝකං සුරියේ අබ්බුට්ඨිතේ යථා සුත්තන්තේසු අසන්තේසු පමුට්ඨේ විනයම්හිච තමෝ භවිස්සති ලෝකේ සුරියේ අත්තංගතේ යථා සුත්තන්තේ රක්ඛිතේ සන්තේ පටිපත්ති හෝති රක්ඛිතා පටිපත්තියං තිතෝ ධීරෝ යෝගක්ඛේමාන ධංසති. සූත්‍රාන්තයත් විනයත් යම්තාක් තියනවද ඒතාක් මොකද වෙන්නේ? හරියට ඉර අහසේ තියෙද්දි ආලෝකය නැසෙන්නේ නැහැ වගේ. හැබැයි සූත්‍රාන්තයත් විනයත් නැති වූ කල්ලි පමුට්ටේ තමෝ භවිස්සති ලෝකේ. තමෝ කියලා කියන්නේ අඳුර. ලොව අඳුරු වෙනවා හරියට සූර්යා අස්තංගයට ගියාහා වගේ කියලා කියද්දි තින් පාංශුගුලික ස්වාමීන් වහන්සේලා නිහඬ වුණා කියනවා. ධම්මකථික ස්වාමීන් වහන්සේලාගේ වචනේම තමයි පෙරටුවට ආවේ. හැබැයි අපි මෙතනින් වැරදි අර්ථ ගන්න එපා. මේ ප්‍රතිපත්තියට ගරහලා හෝ ප්‍රතිපත්තිය අවශ්‍ය නැහැ කියලා හෝ එහෙම කතාවක් හිණකින්වත් මෙතන කියවෙන්නේ නැහැ. පැහැදිලි නේද? මේක නිකන් කිරි වතුරයි හා එක හා සමාන. රේල් පීල්ලක කෝච්චියක් දැන් තනියම යන්න බෑනේ එක පීල්ලේ. මම දන්නේ නැහැ අලුත් ඒවා තියෙනවද කියලා එක පීල්ලේ කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් රේල් පීල්ලේ පීලි දෙකක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ පරියප්තියත් ප්‍රතිපත්තියත් කියලා කියන්නේ. ඒ වගේම තමයි අපේ ලොකු සාන්නහන්සෙලත් මතක් කරේ ගහට පොත්ත වගේ කියලා කියන්නේ. එතකොට පොත්ත නැතුව ගහකුත් නැහැ. ගහට පොත්ත නැතුව ඉන්නත් බෑ. ඒ වගේ තමයි ඉතින් මේ පරියප්තියයි ප්‍රතිපත්තියයි කියලා කියන්නේ මේ දෙකම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද පරියප්තිය විතරක් කරලා ප්‍රතිපත්ති පුරන්නේ නැත්නම් විනය පිටකේ ඉගෙනගෙන සීල් රකින්න නැත්නම් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාරණා අපි හිමීට ඉදිරියේදී සාකච්ඡා කරමු. මෙන්න මෙහෙම වටින කතාවක් ඉතින් අර විලේකන ශික්ෂාවට අදාළව තියෙනවා. දැන් ඒ ශික්ෂාපදේ ආපහු ආව දවසට මේක කිව්ව නිසා එදාට අපි නොකියයි වුණේ. ඊට පස්සේ ලස්සන උපමාවක් කියනවා. මේ උපමාවත් අපි මතක තියාගමු. ගව සතස්ස ගව සහස්සවා අන්තරේ පවේනි පාලිකාය ධේනුයා අසති සෝ වංශෝ සා පවේනින ඝටියති. ගවයෝ 1000ක් හිටියත් ගවයෝ 100ක් හිටියත් ඔතන දෙනක් නැත්තම් එළදෙනෙක් නැත්තම් ඒ වංශය පවත්වන්න බෑ කියලා කියනවා. ඉතින් ගවයොන්ට දරුවෝ හදන්න බෑනේ. මේ වසුපැටව හදන්න බෑනේ එළදෙනක් ඉන්න මෙතේ. ඒව මේව ආරද්ධ විපස්සකානම් භික්ඛූනම් සතේපි සහස්සේපි විජ්ජමානේ. ආරද්ධ විපස්සක භික්ෂූන් වහන්සේලා 100ක් 1000ක් හිටියත් පරියත්‍යාසති අරිය මග්ග පටිවේදෝ නාම නහෝති. පරියප්තිය නැත්තං ආර්ය මාර්ග ප්‍රතිවේදයක් නැහැ කියලා කියන්නේ. යතාච නිදිකුම්බියා ජානනත්තායි පාසාන පිට්ටෙහි අක්කරේසු උපනිබද්දේසු. මහ නිදානය පොළොව යට සතුරුවන් සහිත මහ නිදානයක් වලලලා තියෙනවා. ඒ නිදානයේ වලලලා පාසාන පිට්ටෙහි අක්කරේසු උපනිබද්දේසු. ගල මතුවිදර කුකුල් පාද හිම කියලා නිදන් තියෙන තැන්වල සලකුණක් යදනවනේ. අන්න ඒ සලකුණ යාව අක්කරාණි දරಂತಿ. මේ සලකුණ යම්තාක් තියනවද තියනතාක් තාව නිදිකුම්බී නට්ටා නාම නොහොති. ඒතාක් මොකද වෙන්නේ? අර නිදන් කලය නිදන් වස්තුව නැසුණයි කියලා කියන්න බෑ කියනවා. හේතුව මොකද? අර සංකේතය තාම මැකිලා නැහනේ. නිදානේ අවශ්‍ය නම් කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඒව මේව මේ වගේ පරියත්‍යා ධර්මානාය සාසනං අන්තර හිතන් නාම නොහොතේ. පරියප්තිය තියෙනකන් සාසනේ අතුරුදහන් වුණා කියලා කියන්න බෑ. කවදාහරි මේ ලෝකෙන් දැන් නම් මේකේ සෑහෙන කොටසක් අපිට එලි පිටක් පේනවා. පළවෙනියෙන්ම පිරිහෙන්නේ මත්තකතෝ පට්ටාය මහා ප්‍රකරණං. ඔය වගේ වචනයක් මතක ඉස්සෙල්ලාම ලෝකෙන් අතුරුදහන් වෙන්නේ පට්ටාන ප්‍රකරණ. ඊළඟට අනුලෝම යමක යමකේ කතාවත්තු යමක ඔය විදිහට ධම්මසංගිනී දක්වා පිරිහිලා ඊළඟට සූත්‍රාන්ත පිටකයේ පිරිහෙනවා. ඊට පස්සේ කුද්දක නිකාය ඔය විදිහට පිරිහිලා ගිහිල්ලා ලාභ සත්කාර කැමැති අලජ්ජි පිරිස ජාතක වගේ දේවල් ටිකක් දරා ගන්නවලු. හැබැයි විනය දරාගන්නේ ලජ්ජී භික්ෂුවමයි කියලා කියනවා. ලජ්ජී කෙනා තමයි විනය දරාගන්නේ. ලාභ සත්කාර වලට කැමැති අය ගාථා ටිකක් තියාගෙන ඉන්නවලු. හේතුව ඒ ටිකෙන් ලාභ සත්කාර උපදවන්න ඕන නිසා. ඒ අන්තිමට මොකද වෙන්නේ? රටේ අනබෙර හසුරුවලා සතරපද ගාතාවක් දන්න කෙනෙක් හොයනකොට එහෙම කෙනෙක් නැති වෙච්ච දවසට මේ ලෝකෙන් පරියප්තිය අතුරුදහන් වෙලා යනවා. මේ පරියප්ති අන්තරදහණය, ප්‍රතිපත්ති අන්තරදහණය, අධිගම අන්තරදහණය ගැන ඉස්සරහට අපිට කතා කරන්න තියෙනවා. ඒ නිසා ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාට තමයි ඉතින් මේ බුද්ධ ශාසනයේ ආයුෂ රැකගන්න වගකීම තියෙන්නේ. අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා දිවිහිමි අපිට මේ උපසම්පදාදිය රැකගෙන ඇවිල්ලා, ඒ වගේම උන්වහන්සේලා දන්න උපරිමයෙන් විනය ආරක්ෂා කරගෙන මේ දක්වා මේ බුද්ධ ශාසනයේ දැන් යෝගාශ්‍රමය අවුරුදු 70කටත් පමණ එහා කාලයක් අපිට මේ ලාභය ලබලා දුන්නා. ඉතින් අපිටත් පුළුවන් විදිහට අපේ සීලය ආරක්ෂා කරන ගමන් අපි මේ සම්බුද්ධ ශාසනයටත් හිතයි සී වෙමින් ඉදිරියේදී මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි ගුණධර්ම පුරමු කියන යෝජනාවත් එක්ක අපි සමන්ත පාසාදිකාවේ විනය සාකච්ඡාවට අපි අවතීර්ණ වෙන්න සියලු දෙනා වහන්සේලා අපි සූදානම් වෙමු. ඒ අතරේ ගැටලු මොන හරි තියෙනවා නම් කාට හරි අහන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. අර මේක අර නිවැරදිව පටිගත වෙන්න ඕන නිසා මේ මයික්‍රොෆෝන කීපයක් තැනින් තැන තියලා තියෙනවා. ප්‍රමෝදිතාශුන් වහන්සේ ඒකට උදව් උපකාර කරොත්. හේතුව මොකද, අර ගියපාර අපි පටිගත කරපු වාගේ උත්තර කියනවලු ප්‍රශ්න නැහැලු. එතකොට හොයන්න බෑනේ යාට මොකක්ද අහපු ප්‍රශ්නේ කියලා. ඒ හින්දා ප්‍රශ්නේ අහන කොටත් ඒ මයික්‍රොෆෝනයක් භාවිතා කරලා අපි ප්‍රශ්නයක් අහමු. කි මයික් එක දෙන නිසා ප්‍රශ්න අහන්න නැතුව ඉන්න එපා නේද? ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ නම් අපිත් හැමදේම දන්නේ නැහැ. ඉතින් බොහොම ටිකයි අපි දන්නේ. මේ දන්න ටික ඉතින් පුළුවන් මට්ටමින් කියලා දෙන්නම් සාකච්ඡා කරමු. ඒ වගේම අපිටත් වරදින්නට පුළුවන්. ඒත් එක්ක ඉතින් අපේ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අර ගොඩාක් કૃතිම වෙලා ඉගැන්වීම් කරන්න යනකොටත් හරි වෙහෙසක්. ඒ නිසා අර සාමාන්‍ය ක්‍රමයට අපි කලින් කරගෙන ගිය විදිහටම අපි කරගෙන යන්නම්. අපේ අතින් ඉතින් අඩුපාඩු සිද්ධ වුණොත් ඒකට අනුකම්පා කෙරේවා. ඒ වගේ මේ අඩුපාඩු ඉතින් ගෞරවනීය ලොකු සාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනා වහන්සේලා අපිටත් දෙන්නලා දෙනවා නම් අපි ඒවා හදාගෙන ඉදිරියටත් අපි පන්තිය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සියලු යෝජනා හෝ අදහස් හෝ වෙනස් විය යුතු යමක් ඕන දෙයක් අපි කතා බහ කරලා වෙනස් කරගමු. අපි හැමෝටම භික්ෂු ජීවිතයට වැදගත් වෙන දෙයක්ම අපි නිරන්තරයෙන් කතා කරගෙන මේ විනය අධ්‍යයනය අපි ඉදිරියට කරගෙන යමු. එතකොට අපි සමන්ත පාසාදිකා කියන මේ විනය අට කතාව තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් අපි සමහර ස්වාමීන් වහන්සේලාගෙන් විශේෂයෙන් ආශ්‍රමතුන් වහන්සේලාගෙන් අපි ප්‍රශ්න එහෙම ඉතින් ටිකක් අහනවා. ඒ අහන්නේ වෙනම කොටවත් නෙවෙයි. ඉතින් මේකේ සාකච්ඡාවක් අපි යන්නෙපේ. ඉතින් කවුරුත් බය වෙන්න හෝ එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ මමත් මෙතන ඉන්නේ බයින් ටිකක්. දැන් ඒක හරි. මේ ඒ නිසා අපි ඉතින් සැහැල්ලුවෙන් පීඩාවක් කරගන්නේ නැතුව පන්ති ඉදිරියට කරගෙන යන්න. කාට හරි අහන්න යමක් තියෙනවා නම් පැකිලෙන්න අවශ්‍ය නැහැ. පුංචි කාරණයක් හරි කමන්නේ. අපි දන්නවා නම් ඒක අපි සාකච්ඡා කරමු. කාලය ටිකක් අපි උපරිම ප්‍රයෝජනෙ ලැබෙන විදිහට අපි වැඩ කරගමු. හේතුව අපි ගිය අවුරුද්දෙත් ඉලක්කයක් තියාගත්ත නිසා තමයි. ඇත්තටම අවුරුදු 3 හමාරකින් වගේ තමයි අපේ ඉලක්කය තිබ්බේ. එහෙම විශේෂයෙන්ම කල්පනා කරෙත් නැහැ. නමුත් එක අවුරුදු 3ට එක දවසක් අඩුවෙන්නේ අපි පන්ති අවසන් කළේ. ඒ නිසා අපි දවසේ සාමාන්‍යයෙන් ඉලක්කයක් අපේ තියෙනවා. මේ කොටසවත් අද දවසේ ඉවර වුණොත් එතකොට අපිට ඉදිරියට මේ කොටස් ටික සාකච්ඡා කරන්න යන්න පුළුවන් කියලා. ඒ නිසා සමහර තැන්වලදී ටිකක් අපි වේගෙන් කතා කරගෙන යනවා. සමහර අත්‍යවශ්‍ය තැන්වලදී අපි හිමින් කතා කරනවා. ඉතින් ඒ විදිහට අපි කාලයක් කළමනාකරණය කරගෙන සාකච්ඡා කරමු. මෙතනදී අහන්න බැරි නම් ප්‍රශ්න පන්ති අවසන් වෙලා අපිත් එක්ක විවේක වේලාවල් වල ඉතින් සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට අවස්ථාව තියෙනවා. හොඳයි. ඉතින් සමන්ත පාසාදිකාව කියන මේ අටකතාව පිළිබඳව අපි චුට්ටක් අවධානය යොමු කරගන්න ඕනේ. අසනම් චුට්ටක් පිටු පෙරලෙන මේ සංහාංශයට තිබ්බන හැටි මට ඕනේ. මේ සංහාංශයට පහසු විදිහට තියා. නෑ වැඩි කරන්න තමයි. එතකොට මේ සමන්ත පාසාදිකා විනය අට කතාව ගැන හොඳටම ඇත්තටම දැනගන්න හම්බෙන්නේ විනය අට කතාව ඉවර වෙද්දී. පටන් ගද්දී නෙවෙයි. එතනදී තමයි සමන්ත පාසාදිකා කියන්නේ ඇයි මේ ඔක්කොම විස්තර ටික ටීකාවල් වල එහෙම විස්තර කරනවා. හාත්පස පහදවන නිසා නේද? කිසිදු අපහැදෙන්න තැනක් මේකේ නැති හින්දා තමයි සමන්ත පාසාදිකා කියලා කියන්නේ. තොරතුරු ෆෝම් එකක් අස්සම් කරන්න ඉවලා තියෙනවද නාවීදෙන් කාට හරි තියෙනවා හරි 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 ඒක දෙන්න අසු එතකොට බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ තමයි මේ සමන්තපාසාදිකා විනය අට කතාවත් සංග්‍රහ කරන්නේ. එතකොට දැන් අට කතාව කියන්නේ මොකක්ද? ඒ වගේම අට කතාවක අන්තර්ගතය මොකක්ද? මේ අට කතා ලියුනේ කොහොමද? ඒ වගේම මහවිහාරය කියන්නේ මොකක්ද? ඒ ඔක්කොම ටික දැන් අපි ඉස්සරහට මේ ගාථා වලින් සාකච්ඡා කරනවා. ගාථා වල කෙටියෙන් සමන්තපාසාදිකාව ලිව්වේයි කවුද මේකට ආරාධනා කරේ? ඒ විස්තර ටික ඔක්කොම ඉදිරියේදී අපි සාකච්ඡා කරන ඒ තැන්වලදී අපි වැඩි විස්තර කතා කරමු. එතකොට අපිට මුලින් අවශ්‍ය වෙන්නේ සමන්තපාසාදිකාවේ පළවෙනි පොත. ඒකේ පඨමෝ භාගෝ කියලා තියෙනවා. ඒ පොත තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මං හිතන්නේ පඨමෝ භාගෝ කියන කොටසේ පරාජිකා හතර යනකම් විස්තර වෙනවා. එතකොට අපිට ඉදිරියේදී ඇත්තටම අට කතාවක් විදිහට ඕන වෙන්නේ මේ පඨම භාගයේ තමයි. ඊළඟ දවසේ පොත් නැති ස්වාමීන් වහන්සේලාට අරි විලාස් වහන්සේ මුණ ගැහෙන්න කියලා කිව්වා. ඒ පොත් සහ පෑන් පෙන්සල් ඒ අඩුපාඩු තියෙනවා නම් උන්වහන්සේව සම්පාදනය කරන්න කටයුතු යොදලා තියෙනවා. එතකොට ඊළඟ දවසේ අපි මෙහෙම අදහසක් තියෙනවා. දැන් විනය නිදානයත් සාකච්ඡා කරගෙන යන ගමන් පළවෙනි පරාජිකාවත් පටන් ගන්නද. එතකොට අපි දවස් එකක් හෝ දෙකක් ශික්ෂාපදේ කරලා එක දවසක් විනය නිදානේ සාකච්ඡා කරන් යම්. හේතුව අර විනේ ටිකක් හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් නේ ශික්ෂාපද විනිශ්චය කියන එක. එතකොට ඍජුවම පළවෙනි පරාජිකා විනිශ්චයට බැස ගන්න අපි ඒකත් සාකච්ඡා කරමු. හන්දෙන් එතකොට මේකෙදි පළවෙනියෙන් ওই ගාථාවල් වල තුනුරුවන් වන්දනා කරන ගාථා තුනක් තියෙනවා. ඊට පස්සේ බුද්ධඝෝසාන්හන්සේ ප්‍රාර්ථනාවක් පිළිහිටවනවා. මේ පොත ලියද්දී අන්තරායක් නැතුව මට මේ පොත ලියන්න ඉදිරියට අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඊට පස්සේ මහවිහාරීය ස්වාමින් වහන්සේලා ගැන බුද්ධඝෝසාන්හන්සේ විස්තරයක් කරනවා. ওই විදිහට ඊට පස්සේ ඇයි මේ හෙළ භාෂාවෙන් තිබ්බ අට කතාව පාලියට නැංගුවේ කියන මේ හේතු ආදියත් මේ ගාථාවල් වල කෙටියෙන් විස්තර කරනවා. ඉතින් ඒදි තොරතුරු ටික කතා කරලා ඊට පස්සේ කෙලින්ම පළවෙනි ධර්ම සංගායනාව ගැන අට කතාව විස්තර කරනවා. ඒක අපි ටිකක් ඉක්මනට දිගට කතා කරගෙන යන්න තියෙනවා. ගොඩක් අය මේ පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ කොහොමද කියන එක දන්නවා. නමුත් ඉතින් අර පාලියෙන් මේ ටික කියද්දි ඉතින් බොහොම රසවත්. අපි සිංහලෙන් ගොඩක් ඒවා අහලා තියෙන්නේ නේද? ඒක නිසා පාලි එක වචනයක් හරි දවසට ඉගෙන ගන්න පුළුවන්. එක වචනයක් නේ, වචන ගානක් ඉගෙන ගන්න පුළුවන්. පාලියෙන් අපි කියවගෙන යන් චුට්ටක් අර පරිවර්තනය කරද්දි පිරිසට ටිකක් අපහසුතා එයි. එයි මෙහෙම මේ වාක්‍ය කියාගෙන ගිහිල්ලා මැදින් එකක් කියනවා, ආය අග එකක් කියනවා, ආය මුල එක කියනවා, එහෙම එහෙම මාරු කර කර කියන්නේ ඇයි කියන ප්‍රශ්නේ එන්න පුළුවන් අර පරිවර්තනයේ නුහුරු ආශුතුන් වහන්සේලාට. ඒකෙදි ටිකක් ඉතින් පාලි ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දැන් පාලි භාෂාවේ තියෙන පිළිවෙලට අපිට පරිවර්තන කරන්න බෑ. සමහර වෙලාවට ආඛ්‍යාතය ඉස්සලා කියලා ඊළඟට තමයි වාක්‍ය කියන්නේ. එතකොට අපි සිංහලයේ හුරු වාක්‍ය කියලා ආඛ්‍යාතය අවසානයේ කියන එකනේ නේද? සමහර කිට ආහංසු කියලා කියන ඔන්න කීවාහුය කිව්වේ මොකක්ද කියන එක ඊළඟට කියන්නේ. ඉතින් අපි සිංහලෙන් කියද්දි අර ඡේදය කියලා ආයෙ උඩට එන්න ඕනේ. ආ මෙහෙම 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 ගියා මෙහෙම කිව්වයි කියලා. ඔගේ සිංහලේ ඉතින් සමහරු නම් ඒ කාලෙත් ඔය අපිටත් මතකයි ඔය ක්‍රිකට් විස්තර વિચાર කරන මහත්තයෙක් එහෙම හිටියා මේ ආඛ්‍යාති ඉස්සෙල්ලා කියලා වාක්‍ය පස්සේ කියනවා. නමුත් අපිට ඒ ක්‍රමේ හුරු නැහැ. එයා කියනවා මේ කොහොමද ගැහුවා දර්ශනීය පහරක්. රැක්කා හොඳ පන්දුවක්. ඒ පාලි ක්‍රමයට කියන්නේ. පාලි ඔහු තමයි වාක්‍ය ගොඩක් තියෙන්නේ සමහර තැන්වල. ඉතින් ඒ යම්සි රටාවක් ඉතින් ඒ භාෂාවේ රටාව. එතකොට ඒක හුරු වෙන්න ඕනේ. එතකොට අපි දැන් පාලියෙන් තිබ්බොත් ගැහුවා හොඳ පහරක් කියන එකට අපි ආයි සිංහලෙන් කියනකොට කියන්නේ හොඳ පහරක් ගැසුවා. එහෙම තමයි අපි පරිවර්තනය කරගෙන යන්නේ. එතකොට මාරු වෙනවා දැන් කියාගෙන යන්නේ කනේ උඩ මැදක් කියලා ආයි උඩට ඇවිල්ලා කියනවා. එතකොට පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඕනනම් අපි ඒ කාලේ කරපු දේ ගුරුවරු වාක්‍ය පරිවර්තනය කරද්දී අපි සමහරට අමාරු වාක්‍ය දෙනවා අංක දා ගන්නවා. මේ පැත්තේ පළවෙනි එක දෙවෙනි එක කියන්නේ මෙහි වාක්‍ය නම් ඒකට දෙක දා ගන්නවා වචනේ. ආයි කියන්නේ මෙතන තුන නම් තුන දා ගන්නවා. ගාතාවක් නම් එහෙමයි. දැන් පද හතරේ ගාතාවත් දැන් අපි ඉස්සරහට කතා කරන මෙන්න මේ ගාතාව. මොකක්ද? යෝ කප්ප කෝටි හිපි කියන ගාතාව. දැන් මේ ගාතාව මෙහෙම තියෙන විදිහට පරිවර්තනය කරන්න බෑ. මේ යෝ පදය නාතෝ පදයත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. ඒවයි తත්‍ර ඉදන් සම්බන්ධං తත්‍රායන් යෝජනා ඔය විදිහට ටීකාවල්වල මේ යෙදීම කියනවා කොහොමද පද හදාගන්නේ කියලා. නැත්නම් අපිට මේ තියෙන විදිහටම පරිවර්තනය කරන්න බෑ. ඒස පුංචි අපහසුයක් දැනේ ඔක මාසයක් දෙකක් තුනක් විතර යනකොට ඔක හරියනවා. මොකද්ද මේ වෙන වැඩේ කියලා. ඒස ඒකට ටිකක් ඔරොත්තු දීගෙන අපි වැඩ කරමු. ඒ නිසා අර මේ පීඩාවක් ඇති කරගන්න එපා. මේක තේරෙන්නේ නැහැ කියලා අහගෙන හරි හිටියොත් වැඩේ ඉතින් කරගන්න පුළුවන්. හොඳයි. අපි පුළුවන් විදිහට ගාථා තුනක් විතර තුන තුන වගේ කියලා අපි ඊට පස්සේ සමූහ වශයෙන් මුල් හතරවත් සජ්ජායනා කරලා ඉතින් ටික අපි ටිකක් වේගින් සාකච්ඡා කරගෙන යන ඉතින් බොහොම මේ වටින ගාථා ටික. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ගැන තමයි මේ ගාතාවල් වල විශේෂයෙන්ම කියවෙන්නේ. බුද්ධඝෝසාචරණ වහන්සේ තමයි මේ ගාථා තුන බන්ධනය කරන්නේ. මේක ඉතින් අර්ථ රසයෙන්, ශබ්ද රසයෙන්, ඒ වගේම පාළි වාග් විද්‍යාත්මක ලක්ෂණ වශයෙන් බොහෝම වටින ගාථා තුනක්. මොකද ගාථා හැමෝටම බඳින්නක් බෑ. ඒක අර සමාජගත වෙන්න පුළුවන්, මිනිස්සුන්ට දැනෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලාට මතක තියාගන්න පුළුවන් සහ ඒකේ ඡන්දශාස්ත්‍රයට ගැළපෙන විදිහට මේ ගාථා බන්ධනේ සිද්ධ වෙන්න බෑ. දැන් සිංහල දන්න හැමෝටම කවි ලියන්න බෑනේ නේද? කවියක් ලියන්න හැකියාවක් තියෙන්න ඕන. එතකොට මේ ගාථා ටික ඉතින් බොහෝම අර්ථ සම්පන්න ගාථා ටිකක්. ඔය මම දැකලා තියෙන වජිරාරාමේ භික්ෂුන් වහන්සේලා හැමතෝ ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීයං කියන ගාථාවෙම හැමදාම බුද්ධ වන්දනාවට හවස කියනවා. ඒ තරම් මේ ප්‍රකට ගාථා පෙළක් තමයි ඔය සමන්තපාසාදිකාව පටන් ගැනීමේදී තියෙන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ කප්ප කෝටි පියප්පමියං කාලං කරුන්තෝ අති දුක්කරානි කේදං ගතෝ ලෝක හිතාය නාතෝ. නමෝ මහාකාරුණිකස්ස තස්ස අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවාභවං ගච්ඡති ජීව ලෝකෝ. නමෝ අවිඤ්ඤාදි කිලේස ජාල විධංසිනෝ ධම්ම වරස්ස තස්ස. ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පභූතිහි යුත්තෝ. කෙත්ත තං ජානානං කුසලත්ථිකානං තමාරිය සංඝං සිරසා නමාමි ඉච්ඡේව මච්ඡන්ත නමස්සනියං නමස්ස මානෝ රතනන්තයං යං පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං තස්සානුභාවේන හතන්තරායෝ. හරි, ඊළඟ ගාථා ටික අපි ඊළඟට විස්තර කරගමු. දැන් මේකේ අර්ථ ටිකක් ඉතින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න තියෙනවා. ත්‍රිභාගිතුන් වහන්සේගේ ගුණ සෑහෙන ප්‍රමාණයක් ඉතින් මෙතනදී විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ පාරමී පුරාගෙන සම්මා සම්බුද්ධත්වයට පත් උනේ? විශේෂයෙන්ම මතක තියාගත යුතු කරුණක් තමයි මේ විනය පිටකය කියලා කියන්නේ කරුණා නිධාන. ඒ කියන්නේ කරුණාව මුල් කරගෙනමයි මේ විනය පිටකය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසාම තමයි ඔය නමෝ මහා කාරුණිකස්ස තස්ස කියලා බුදුරජාණන් වහන්සේට නමස්කාරය කරන්නේ. ඉතින් අපි ගාථාවේ පරිවර්තනය සාමාන්‍යයෙන් ඉතින් අපි නම් ඉගෙන ගන්න කාලේ ශිෂ්‍යෙක්ට තමයි මේක පරිවර්තනය දෙන්නේ ගුරු ස්වාමීන් වහන්සේ. ඉතින් ටිකක් පාලි නොදන්න අයත් ඉන්න පුළුවන්, දන්න අයත් ඉන්න පුළුවන්, සහ වරද්දන්නෙත් නැතුව අඩුපාඩු අවම වෙන විදිහට අපි පරිවර්තනය කරන්න පුරුදු වෙමු. අපි වචනින් වචනේ කියවලම පරිවර්තනය කරන්නම්. දන්න ආයස්මතුන් වහන්සේලා ශබ්ද නගලා ඒ පරිවර්තන රටාවට අපි පරිවර්තනය කරමු. ඊට පස්සේ අපි ගුණාලංකාර ආයස්මතුන් වහන්සේත් සූදානමින් ඉන්නවා පරිවර්තනය කරන්න. අපි උන්වහන්සේට බාර දෙමු, ඉතිරි ටික පරිවර්තනය කරගෙන යන්න. අඩුපාඩුවක් තිබ්බොත් අපි එතනදී සාකච්ඡා කරමු. ඇත්ත කතාව මේ සිංහලයට පරිවර්තනය කරන්නේ මේකේ අර්ථ හොඳට තේරුම් ගත යුතු නිසා. මොකද අපේ මව් භාෂාව සිංහලනේ. ඒ නිසා නැත්ත ඉතින් පාලියෙන් උගන්වනවා නම් දැන් මේ කියන ටිකත් පාලියෙන්ම කියනවා නම් අමුතු සිංහලයක් අවශ්‍ය නැහැ. ඇත්ත කතාව සමහර වචනවලට සිංහල වචන දෙන්න බෑ. සිංහල වචන කියන්න තේරෙන්නේ අපිට නම් බොහොම අමාරුයි. සමහර ස්වාමීන් වහන්සේලා පවා ඉතින් තත් භවපද ඒ විදිහටම යොදනවා. එහෙම නැත්නම් අමාරුම තැනකදී තත් සමපදයක් යොදනවා. තත් සම කියලා කියන්නේ ඒ භාෂාවේ වචන එහෙමම අනිත් භාෂාවට ගන්නවා. ඒකට අර විකෘතියක් වෙන්නේ නැති හින්දා. ඉතින් ඒ නිසා පුළුවන් ප්‍රමාණයෙන් අපි සිංහලෙන් අර්ථ කියාගෙන යමු. මේක ටිකක් ඉතින් සෑහෙන විස්තරයක් තියෙනවා. ඔබ වහන්සේලා රුචියාකාරයෙන් කියන්න වැඩිපුර විස්තර කරනවද නැත්නම් කෙටියෙන් කියාගෙන ඉස්සරහට යනවද කියන එක ඔබ වහන්සේලාගේ අදහස් කියන්න නැත්නම් එපා වෙන්නත් පුළුවන් නේද? ඒ නිසා අපි බලමු ඉදිරියේදී කොහොමද සාකච්ඡා කරන්නේ කියලා. හොඳයි. ඒතර මේ ගාථාවේ පළවෙනි එක පළවෙනි වචනේ ගන්න ඕනේ මෙහෙමයි. ඔතන කප්පකොටිහිපි කියලා තියෙනවනේ. ඔක ඇත්තටම තියෙන්නේ කප්පකොටිහි අපි කියලා. ඒතර අයන්න කොහෙද කියලා අහුවොත් අයන්න තියෙන්නේ සංදි වෙලා. දැන් ධර්ම ආයතනය කියන කෙනේ අපි ධර්ම ආයතනය කියලා කියන්නේ නැහැනේ. ධර්ම ආයතනේ. ඒක වෙල සංදි වෙලා. ආයන්නක් ඒකේ පේන්නේ නැහැ. ඒ වගේ සංදි පද තියෙනවා. ඒවා අපි අවධානයෙන් යන්න ඕනේ. පාලි දන්න අයට ඉතින් මේක අමාරුවක් නැහැ. කියමු. කප්පකොටිහි අපි කල්පකොටි ගණනකිනි දූ අප්ප මෙයන් කාලං අප්‍රමාණ්‍ය වූ කාලයක් අති දුක්කරානි පංච මහා පරිත්‍යාගාදී අති දුෂ්කර ක්‍රියා කරොන්තෝ කරනුයේ ලෝක හිතාය ලෝකයාට හිතසුව පිණිස කේදං ගතෝ කායික පරිශ්‍රමයට පැමිණියේ පැමිණියා වූ යෝ නාතෝ යම් ඒ නාත උතුමන් වහන්සේ නමක් වේද තස්ස මහා කාරුණිකස්ස ඒ මහා කාරුණික උතුමන් වහන්සේට නමෝ නමස්කාර වේවා ඔකේ නමෝ අත්තු කියලා ආධ්‍යාරයෙන් ගණ්ඩ කියලා කියනවා අත්තු කියලා කියන්නේ වේවා කියන අර්ථය නමස්කාර වේවා දැන් ඔබ වහන්සේලාට තේරෙන්නේ නැති මේ අති දුක්කරාණි කියලා කියනකොට අති දුෂ්කර කියලා කියන්නත් පුළුවන් හැබැයි අපි අර්ථයක් දුන්නා පංචමහා පරිත්‍යාගාදී ඔය වශයෙන්නේ ඒ අර්ථ ඔක්කොම දෙන්නේ නිකන් නෙවෙයි ටීකාචාර්යයන් වහන්සේලා දුන්න අර්ථත් එකයි ඔය පරිවර්තනය කළේ පැහැදිලිද ඛේදංගතෝ කියලා කියද්දී අපි කියව කායික පරිශ්‍රමයට ඒ කියන්නේ කායික වෙහෙසටපත්තු කියන අර්ථයේ ඛේදංගතෝ කියලා කියන්නේ පැහැදිලි නේද මේ තියෙන්නේ ඛේදංගතෝ හරිනේ එතකොට මේ ගාතාවට අදාළ තව අමතර විස්තර අවශ්‍ය නම් මේ පොත්පත් වලින් බලා ගන්නත් පුළුවන් අපි වැදගත්ම තැන් ටිකක් තිබ්බොත් අපි ඒ ටික මතු කරගෙන යන්නම් මෙතන අපි කියලා නිපාතයක් තියෙනවා කප්ප කෝටිහි අපි කියලා ඒ අපි කියලා කියන්නේ ඒ නිපාතයෙන් කියලා කියන පගේව වස්ස ගණනායාති දස්සේති අප්පමෙයං කාලන්තිච අච්ඡන්ත සංයෝගේ උපයෝග වචන ඒවා ඉතින් ව්‍යාකරණ දැනගන්න ඕනේ මේ අඛණ්ඩවම තමයි මේ ගුණේ මුන්නහන්සේ පිරුවේ කියලා කියන්නේ අතරක් නැර නොනවත්වා උන්වහන්සේ අති දුෂ්කර ක්‍රියා කළා මොකටද ලෝකයාට හිතසුව පිණිස අන්න ඒ හිතසුව පිණිස පිහිට වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේටයි බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේ වෙලාවේ නමස්කාර කළේ තව ඉතින් නාත කියන පදය ලෝක හිතායාති සත්ත්ව ලෝකස්ස හිතාය සත්ත්ව ලෝකයාට හිතසුව පිණිස කියන අර්ථය නාතතිති නාතෝ මොකක්ද වේනෙයානං හිතසුකං ආසීසතිති අත්තෝ හික්මෙන අයගේ හිතසුව කැමති වෙනුයි මේකේ තේන්නේ ප්‍රාර්ථනා කරත් නුයි නැත්නම් ඒ අයට පිහිට වෙන නිසා නාත කියලා හඳුන්වනවා ඔය එක එක මේ ත්‍රිපිටක අර්ථ දෙනවනේ අද නිරුක්ති නේද ඒ නිරුක්ති අවශ්‍ය නැහැ අපිට තේරවාදී මහරහතන් වහන්සේලා දුන්න නිරුක්ති තින් තියෙනවා තව එකක් තියෙනවා තව අර්ථයක් අතවා තවද නාතති වේනීය ගතේ කිලේසේ උපතාපේති කෙලස් පවන නිසා නාතති වා යාචති වේනීයේ අත්තනෝ හිතකරණේ යාචිත්වාපි නියෝජේති ති නාතෝ ඔන්න ඔය විදිහට නාත කියන පදේ අර්ථ තියෙනවා ඒවා ඉතින් පස්සේ පොත්පත් වලින් පාලි ටික හදාගත්තාම මේවා දැනගන්න පුළුවන් කවුරු හරි ඇහුවොත් ඇයි බුදුරජාණන් වහන්සේට නාත කියලා කියන්නේ මෙන්න අර්ථ ටික තියෙනවා පැහැදිලි නේද ඊළඟට මහා කාරුණිකස්ස කියලා කියන්නේ යෝ කරුණාය කම්පිත හදයත්තා කරුණාවෙන් කම්පා වූ හෘදය ඇති බැවින් ලෝක හිතත්තං ලෝකයාගේ හිතසුව පිණිස අති දුක්කර කිරියාය ඇස් ඉස් මස් ලේ දන් දෙමින් අති දුෂ්කර ක්‍රියා කරමින් සමහර වෙලාවට බෝසතාණන් වහන්සේගේ රකුසු රාක්ෂියෝ ලේ ඉල්ලගෙන එනවා අපට ලේ පිපාසිතයි කියලා මේ රකුසු රාක්ෂියන්ට ලේ දන් දුන්නා කියලා කියන්නේ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කිරි දෙන්නේ යම්හා සෙනෙහසකින්ද මන්මතු ලෞතුරා බුදු වෙනවා කියලා උන්වහන්සේ ලේ දුන්නා කියලා කියන මේ වගේ මහා දුෂ්කර ක්‍රියා කරලා තමයි අනේක ප්‍රකාරං තාදිසං දුක්ඛං අනුභවිත්වා අනේක ප්‍රකාර වූ එබඳු දුක් අනුභව කරමින් උන්වහන්සේ පැමිණෙන ලද්දේ තස්ස මහා කාරුණිකස්ස ඉතින් කරුණාව නිසාම නෙමේ දුෂ්කර වැඩේ කරන්නේ මොකද්ද කරුණාව බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මොචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය එකින බුදුබව පතාගෙන මමත් එතර වෙලා ලෝකසත්ත්වෙනුත් එතර කරවමි කියන කරුණා ආධ්‍යාශයෙන් තමයි තථාගතයන් වහන්සේ නමක් බුද්ධත්වයට පත් වෙන්නේ. එහෙවු කාරුණික බුදුරජාණන් වහන්සේටයි මාගේ නමස්කාරය කියලා කවුද නමස්කාර කරන්නේ? බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ. පැහැදිලිනේ. කරුණා කියන පදේ පරදුක්ඛං වික්ඛිපති අපනේතිති අත්තෝ. අනුන්ගේ දුක ඉවත් කරන නිසා කරුණා කියලා හඳුන්වනවා. පරදුක්ඛේ සති කාරුණිකං හිංසති විබාධේති විනාසේතිවා පරස්ස දුක්ඛං ඉති අත්තෝ. අනුන්ගේ දුක නසන්ඩ අනුන්ගේ දුකේදි පිහිට වෙන්න පරදුක්ඛේ සති සාධූණං කම්පණං හදයකේදං කරෝතිතිවා කරුණා. ඔන්න කරුණා කියන පදේ පාලි නිරුක්ති පාලි අර්ථ ඒවා පස්සේ පොත්පත් වලින් ඉතින් කියව ගන්න. මෙන්න මෙතන ඔය නමෝ කියන එකේ දැන් අපි මහා නමස්කාර පාඨය තියෙනවනේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියද්දී අපි පරිවර්තනයේ ගන්නේ කොහොමද? ඒකත් ඉස්සලා කියලා දෙන්න ඕනේ. තස්ස ඒ භගවතෝ භාග්‍යවත් අරහතෝ අරිහත් සම්මා සම්බුද්දස්ස සම්්‍යක් සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේට නමෝ අත්තු කියලා ගන්න ඕනේ. ඇයි මේකේ ආඛ්‍යාතයක් නැහැනේ? නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හෝති හරි හොන්ති හරි අත්තු එහෙම ආඛ්‍යාතයක් නැහැ. ඒතර මේ වාක්‍ය ආඛ්‍යාතේ අර්ථ ගන්න ඕනේ නමෝ අත්තු කියලා. අත්තු කියලා කියන්නේ පාඨශේෂයයි කියලා එකයි ටීකාවි කියන්නේ. මේකත් යොදලා තමයි අපි සිංහලෙන් අර්ථ කියන්නේ. නමස්කාර වේවා. පැහැදිලිනේ? හරි. මේ ගාථාවේ ගැටලු තියෙනවා නම් කවුරු හරි අහම නොතේරෙන යමක් තියෙනවා නම්. මෙතන නම් සවන්නස මේ කතෘ කවුද කියලා ඍජුව කියන්නේ නැහැ. අහං පදයක් ආදී එහෙම ඍජුව කියන්නේ නැහැ. දැන් අහං නමස්කාරං කරෝමි වගේ වෙන්න එපා එහෙමනම්. නේද? මම නමස්කාර කරමි. අපි අර පොදුවේ දැන් කියනකොට එහෙමයි. නැත්තම් තමන් බුදුරජාණන් වහන්සේට නමස්කාර සිංහලෙන් කියද්දී වගේ නම් භාගතුන් වහන්සේට මම නමස්කාර කරමි එහෙම කිව්වයි කියලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේකෙදි මේ වේවා කියන පොදු අර්ථයෙන් තමයි ගන්න. ඔව්. නමස්කාරය වේවා. ඒක මම බලලා කියන්නම්. මේක සමහර තියෙනවා සන්නස මේ නේපාතික ක්‍රියා කියලා තියෙනවනේ. කියන්නේ ක්‍රියාපදයේ නිපාතයකින් අවසන් වෙනේම තියෙනවා. එතකොට නේපාතික ක්‍රියාව කියනනම් ඒකේ කතෘ ඍජුව කවුරුත් කියවෙන්නේ නැහැ. මෙහෙමයි කියලා. එහෙමනම් කතෘ අහං කියලා දානවනම් අත්තු කියලා ඉවර කරන්න බෑ. ඒක එහෙමනම් හෝමි හරි දැන් අර සිස්සෝ හෝමි එහෙම කියලා ගාතාවේ තියෙනව නේද? ඒ වගේ අහං කියන කතුරු පදයට අදාළ වාක්‍යයක් එහෙමනම් එන්න ඕනේ. ඒකේ විදිහට ගත්තාම හරි. මෙතන ඍජුවම නම් අහං කියන කතුරු ඉන්න බවක් නම් පේන්නේ නැහැ. පොදුයි කතාවක් කියන්නේ. කාට උනත් නමස්කාරය වේවා කවුරු උනත්. විශේෂයක් තිබ්බොත් මම කියන්න අසමස්. ඕක ගැන මේ දීර්ඝම විස්තරයක් තියෙනවා මේ විනයාලංකාර ටීකාවේ. විනයාලංකාරේ තියෙනවා මහා නමස්කාර පාඨ බණනේ කියලා වගේ හොයලා බලන්නකෝ. දිග විස්තරයක් තියෙන එක කියන විදිහ පවා කියනවා. සහ සද්ද නීතියත් මට මත හැටියට කියනවා. නමස්කාර පාඨේ මේ අත්තු ශබ්දෙම ගන්නෙ මොන අර්ථයෙන්ද? මම බල්ල කියන. තව ප්‍රශ්න තියෙනවද? ඇරලු තියෙනවා. ආනන්දස්ස. අපහසු විදි රස්නේද පිරිසට? ෆෑන් මදිනම් තව බලන්න. හරි. ඊළඟට දෙවෙනි එක. අපි දෙවෙනි ගාථාව සාකච්ඡා කරමු. කරුණ වැඩි නම් කියන්න ඉක්මනින් කතා කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක පරිවර්තනය කරන්න මෙහෙමයි. බුද්ධ නිසේවිතං කියන්න. බුද්ධ නිසේවිතං බුදුරජාණන් වහන්සේ විසින් පිළිපදින ලද නැතහොත් අත් නොහරින ලද යං සපරියාප්තික නවලෞතුරු සද්ධර්මයක් වේද අසම්බුදං එය අවබෝධ නොකිරීමෙන් ජීව ලෝකෝ සත්ව ලෝකයා භවා භවං ගච්ඡති භවෙන් භවයට යයි අවිජ්ජාදී කිලේස ජාල අවිද්‍යාදී කෙලෙස් දැල් විදංසිනෝ දුරු කරන්නා වූ තස්ස ධම්ම වරස්ස ඒ උතුම් ධර්ම රත්ණයට නමෝ නමස්කාර වේවා. පැහැදිලි නේද? ඉතින් ඉස්සල්ලාම ගත්තේ බුද්ධ නිසේවිතං භාගිතුන් වහන්සේ විසින් පිළිපදින ලද යම් කියන එකට මම කිව්වා නේද සපරියාප්තික නවලෝකුත්තර සද්ධර්මය කියලා. ඒ අර්ථය දෙන්නේ ඉතින් මෙහෙමයි. මේ තියෙන අසම්බුදං කියලා කියන්නේ අවබෝධ නොකිරීම හේතුවෙන්. බුද්ධ නිසේවිතං කියලා කියන්නේ භාගිතුන් වහන්සේ විශේෂයෙන්ම සම්මා සම්බුද්ධේන පච්චේක බුද්ධ ශාවක බුද්ධේහි පිවා ගෝචරා සේවන භාවනා සේවන යතාරහං නිසේවිතං. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සේවනය කරන ලද මේ ධර්මයේ අජහිතං ඉති අත්තු උන්වහන්සේලා විසින් අත් නොහරින ලද කියන අර්ථය. උන්වහන්සේලා නොහැරිය ධර්මය අපි මොකද කරන්නේ සත්ව ලෝකේ. ඔතන ජීව ලෝකෝ කියලා කියනවනේ. ජීව ලෝකෝ කියලා කියන්නේ සත්ව ලෝකෝ. සත්ව ලෝකයා බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින ලද ධර්මය අවබෝධ නොකිරීම නිසා මොකද වෙන්නේ සත්වයන්ට? භවා භවං ගච්ඡති. භවෙන් භවයට සත්වය යනවා. හැබැයි ධර්මය නිසා මොකද වෙන්නේ? අන්නේ භවෙන් භවයට යන්නේක විද්වංසනේ වෙනවා, දුරු වෙනවා. ඒකයි කියන්නේ අවිජ්ජාදී කිලේස ජාල විදංසිනෝ. අවිද්‍යාදී කෙලෙස් දැල් දුරු කරන, කෙලෙස් දැල් නසන කියනවා. මොකක්ද? ධම්ම වරස්ස තස්ස නම ඒ උතුම් ධර්ම රත්ණයට නමස්කාර වේවා කියලා. පැහැදිලිනේ? ඔතන භවා භවං කියන පදේ අර්ථ කීපයකින් ගන්න පුළුවන්. භව අභව කියලා ගන්නත් පුළුවන්. එතකොට තේරුම කොහොමද ගන්නේ? සුමන සාරාසුතුන් වහන්සේ භව අභව කියලා කඩලා ගත්තොත් කොහොමද අර්ථගන්නේ? භවයටත් යනවා, භව නැතිවටත් යනවා කියලාද? භව අභව ඔතන අකාරයේ ගන්නෙ වෘදි අර්ථේ. ඒ කියන්නේ වැඩි අර්ථේ. ඒකයි මේ අකාරෝ වුඩ්ඩත්තෝපි කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ තවත් භවයෙන් භවයට, ඉදිරියෙන් ඉදිරියට. හැබැයි අභව කියන අර්ථයෙන් ගත්තොත් සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි වශයෙන් අර්ථ ගන්නත් පුළුවන්. පැහැදිලිනේ? ශාස්ත්‍ර දෘෂ්ටි වශයෙන් ලෝකේ ඉස්සර සංසාරේ යන්න වෙනවා. එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටි වශයෙන් සංසාරේ යන්න වෙනවා. ඒ අර්ථයෙන් තමයි භවා භවං කියලා කියන්නේ. හරිනේ? නොතේරෙන යමක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. කොයිද අවිද්‍යා පදේ කියන්නේ මොකක්ද? ඒ ඔක්කොම ඉතින් මේ විස්තර කරන ජාලම් කියලා කිව්වේයි. සත්තානම් බන්ධනට්ඨේන ජාල සදිසාති ජාලම්. සත්‍යයන් දැලකින් කරන්නේ මේ සත්තු අල්ලලා බැඳලා තියාගන්න එකනේ. ඒ වගේ අවිද්‍යා දැලෙන් සසර සත්‍යව බඳින නිසා කියනවා අවිද්‍යාදි කිලේශ ජාල කියලා. හරිනේ? ඊළඟාතාව සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥාන ප්‍රබුතිහි. සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය ඥාණය ආදී ගුණයන්ගෙන් යුක්ත වූ ඒ ප්‍රබුති කියන එක මම විස්තර කරන්නම්. ප්‍රබුති කියන්නේ මොකක්ද කියන එක ඒ අට්ඨකථාවේ විස්තර කරනවා. ෂඩ්අභිඥා චතුපටි සම්බිදාදී ගුණ තමයි ওই ප්‍රබුද්ධ පදයෙන් එදෙන්නේ. එතකොට සද්ධාභිඥා ආදී ගුණයන්ගෙන් යුක්ත එකයි ගුණේහි යුක්තෝ කියලා කියන්නේ. යුක්ත ඊළඟට කුසලත්තිකානම් පින් කැමැති ජනාන ජනයාට කෙත්තං කෙතක් බඳු වූ තං අරිය සංඝං ඒ ආර්ය සංඝයා වහන්සේට සිරසා නමාමි. හරි නේද? එතකොට බුද්ධඝෝසාන වහන්සේ දැන් බුද්ධ රත්නේ වන්දනා කළා, ඊළඟට ධර්ම රත්නේ වන්දනා කළා, ඊළඟට සංඝ රත්නේ වන්දනා කළා. සංඝ රත්නේ වන්දනා කරද්දි කියනවා කොහොමද? නිකන් නෙවෙයි, සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥානප්පබුති. ඔතන ප්‍රබුති කියන පදයෙන් ඕන්නම් ලියාගෙන තියාගන්න. ප්‍රබුති සද්දේන චලබිඥා චතුපටි සම්බිදා ආදී කියලා කියනවා. ෂඩ් අභිඥා චතුපටි සම්බිදාදී ගුණයන්ගෙන් යුක්ත වූ, ගුණේහි යුක්තෝ, යුක්ත වූ කුසලත්තිකානං ජනානං කෙත්තං, පින් කැමති ජනයාට හරියට පින් කෙතක් බඳු වූ, අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයිනේ, පින් කෙතක් බඳු වූ තං අරිය සංඝං සිරසා නම. ආන්නේ ආර්ය මහා සංඝ රත්නේ සිරසෙන් වඳිමි කියලා තමයි ඔය කියන්නේ. සංස කොතනද? යෝ යුත්තෝ, යුත්තෝ පදයත් එක්ක යමෙක් යුතු වූයේද. මෙතන පඤ්ඤා කියන්නේ මාර්ග ප්‍රඥාව. ඔව්, මේ සම්බන්ධයසුතුන් මේ ටීකාවල් වල කියන ඒවා බලාගත්තාම හරි සම්බන්ධය ගන්න විදිහ. ඒක අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක් නිසා තමයි ඔය කෙත්තං ජනානං කියලා කියන්නේ. හරියනේ? හරි. ඔන්න දැන් මේ බුද්ධඝෝසාචරයන් වහන්සේ බුද්ධ රත්නේ වන්දනා කළා, ධර්ම රත්නේ වන්දනා කළා, සංඝ රත්නේ වන්දනා කළා. ඉතින් මේ ගාථා තුන කටපාඩමින් තියාගන්නවා නම් බොහොම වටිනවා නේද? ওই ධර්ම දේශනාවක් කරද්දි නේද, බුද්ධ වන්දනාවක් කරද්දි ඒ තැන්වලදී වුණත් බොහොම අනික මේ වයේ අර තියෙනවා මේ ශබ්ද ශක්තියෙන් පවා හරිම මේ ශාස්ත්‍රානුකූල යම් හැඟවිච්ච ශක්තියක් මේ ගාථාවල තියෙනවා. පසුකාලීනව බන්ධනේ වෙච්ච ඒවටත් වඩා මේ ස්වාමීන් වහන්සේලා ඉතින් මේ මහා ශාසනික සේවයක් කරන්න යන අවස්ථාවේ බැඳපු ගාථා නෙමෙයි. ඒතර මේවයි තියෙනවා මහා බලයක්. මේ ගාථා අපි ඇත්තටම සමාජගත කරන්න ඕනේ. මේවා ඉදිරියට ගෙනියන්න ඕනේ. මේවා කටපාඩම් කරන්න ඕනේ. එතකොට තමයි මේ බුද්ධ ශාසනය අර බලගැන්වෙන එක වෙන්නේ. ඊළඟට කියනවා මේ වන්දනාව ඉතින් නිකන් නෙවෙයි වන්දනා කළේ, යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව. මොකක්ද ඒ බලාපොරොත්තුව? සමන්තපාසාදිකා විනය අට කතාව දැන් ලියාගෙන යන්නනේ යන්නේ. ඉතින් තුනුරුවන් වන්දනා කරලා ලබාගත්තා වූ මහා විපුල පිනෙන් කිසිදු අනතුරක් නොවේවා කියලා. මේක අතරමඟ නවතින්න නැතුව අවසානයේ දක්වාම මේ විනය අට කතාව ලියන්න ලැබේවා කියන බලාපොරොත්තුවෙන් තමයි ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රාර්ථනාව පිහිටවන්නේ. කොහොමද? ඊළඟට තියෙනව නේද? ඉච්ඡේ මච්ඡන්ත කියලා. ඔක කොහොමද අපි සංදි කඩන්නේ? ඔව්, අපි මෙහෙම කියලම ඊළඟට අපි කියමු. ඉච්ඡේ මච්ඡන්ත මෙසේ අතිශයින්ම නමස්සනීයං, නමස්කාරයට සුදුසු රතනත්තයන් රත්නත්‍රය නමස්සමානෝ, නමස්කාර කරමින් යං යම් ඒ විපුලං විපුල වූ පුඤ්ඤාභිසන්දං පුඤ්ඤ ප්‍රවාහයක් අලත්තං ලැබුවෙන්ද තස්සානුභාවේන ඒ පුණ්‍ය ප්‍රවාහයාගේ ආනුභාවයෙන් හතන්තරායෝ නැසූ අනතුරු ඇතියෙම් අනතුරු නැසේවා කියන එක තමයි පැහැදිලි නේද? ඇයි දැන් ත්‍රිවිධ රත්නේ වන්දනා කරලා මහා විපුල පිනක් රැස් කරගත්තනේ? පැහැදිලිද? අන්නේ පින නිසා දැන් ප්‍රාර්ථනාවක් කරන්නේ නිකන් නෙවෙයි මොකවත් නොකර ඉඳලා නෙවෙයි. ත්‍රිවිධ රත්නේ හදවතින්ම වන්දනා කරලා ගාථා තුනක් වන්දනය කරලා ලෝකෙට. ඒ පිනෙන් නැසූ අනතුරු ඇතියෙම් වේවා කියලා කියන. පැහැදිලිනේ? ඔය ඉච්ඡේව මච්ඡන්ත කියන එක කොහොමද අපි පද බෙදාගන්නේ? ඉති ඒවං අච්ඡන්තං. එහෙම තමයි පදේ කඩාගන්නේ. ඉති ඒවං තමයි ඉච්ඡේවං වෙන්නේ. ඉති ඒවං කියන එක තමයි ඉච්ඡේවං වෙන්නේ. උත් ඊ දෙදෙනට උච් දෙකක් ආදේශ වෙලා තමයි පදේ හැදෙන්නේ. ඉති ඒවං අච්ඡන්ත. අච්ඡන්ත කියලා කියන්නේ පාලිය අතිශයින්ම නමස්සනීයං. ඊය ප්‍රත්‍යය මොකද්ද කියන්නේ? නමස්කාරයට සුදුසු බන්ධනීය කියලා කියනවා. මොකද ඒ බැඳීමට සුදුසු රමණීය කියලා කියනවා. ඇලීමට සුදුසු නමස්සනීය කියලා කියන්නේ වඳින්න සුදුසු. කොහොමද? රතනත්තයන් යන් රතනත්‍රය ඉති වඳින්න සුදුසුමයිනේ නේද? ඊට පස්සේ කියනවා පුඤ්ඤාභි සන්දං. අභිසන්දං කියලා කියන්නේ පුණ්‍ය ගංගාවක්, පුණ්‍ය ප්‍රවාහයක්. නිකං නෙවේ විපුලං, විපුල වූ මහත් වූ පුණ්‍ය ප්‍රවාහයක් රැස් කරගත්තද. අලත්තං කියලා කියන්නේ ලැබුවෙන්ද. මේ අච්ඡන්තං කියන්නේ ටීකාව කියන්නේ ඒකයි, ඒකාන්තේ අතිශයින් නැත්තං ඒකාන්තේ. නමස්ස මානෝ කියලා කියන මෙතන කාය වාචා චිත්තේහි වන්දමානෝ. තුන්දොරින්ම තමයි ඉතින් වන්දනාව කළා කියලා කියන්නේ. අහං විපුලං යං පුඤ්ඤාභිසන්දං අලත්තන්ති සම්බන්ධෝ. ඔන්න පේනවද පරිවර්තන? දැන් මේ තැන්වල සංස් මේෙන් කතුරු පෙන්නනවා. මම ලැබුවෙන්ද, ඒකයි මම අර පරිවර්තනය කරේ නැසූ අනතුරු ඇතියෙම් කියලා කිව්වේ. අහං කියන කතුරු ඇතුලේ ඉන්නවා. කවුද ඇත්තර මේ කතුරු? කවුද කතුරු? බුද්ධ ගෝසාන්නාසේ. හරිනේ. ඔව් ඒව ලොප් කරනවා සම්බුහෝ දුරට. ඔව් ඒක අච්ඡන්ත නමස්සනීයං කියලා බොහෝ දුරට එක පදයක් වෙන්න ඕනේ. සමහර ඒවා තියෙන එක පදයක් නොවුනත් දැන් මේ චට්ට සංගායනා බලන්නකෝ. මේ එක පදයට තියෙන්නේ. ඔව් ඒ ටීකාව චට්ට සංගායනා ක්‍රමයේනේ. එය නීය දෙකම එනවා. හරි නේද? ඊළඟ ගාතාව. අපහසු නම් වතුර ටිකක් එහෙම වළඳන්න, රස්නේ වැඩි නම් නේද? හරි. ඒ ගාතාව අපි කිව්වේ නෑනේ. ඒකත් අපි කියලා ඉමු. පුළුවන් නම් මේ හැමෝම දැන් ගාතාවේ වචන නුහුරු නෑනේ. අද කුටියට ගිහිල්ලා මේ ගාතාව ඉතින් සජ්ජායනා කරන්න මේ තස්සානුභාවේන හතන්තරායෝ කියලා නේද? විනේ පිටිගේ අවසානයේ දක්වන අනතුරක් නොවේවා කියලා නේද? හරි. ඊළඟ ගාතාව කියමු අපි. යස්මින් තිතේ සාසන මට්ටේ තස්ස පති තං හෝති සුසන්ධිතස්ස තං වන්න ඉස්සං විනයං අමිසං නිස්සාය පුබ්බාචරියානුභාවං කාමංච පුබ්බාචරියා සබේහි ඥානම්බු නිද්ධෝත මලාසවේහි විසුද්ධ විඤ්ඤා පටි සම්භිදේහි
සද්ධම්ම සංවන්නන කෝවිදේහි සල්ලේඛියේනෝ සුලභූපමේහි මහාවිහාරස්ස ධජූපමේහි සංවන්නිතෝයං විනයෝනායේහි චිත්තේහි සම්බුද්ධ වරන්වයේහි.
හරි, ඒ ගාතතුන කියලා අපි ඊළඟ ගාතතුනට යන්න නැත්තම් මේක තේරෙන්නේ නැහනේ. ඉතින් අර මේව පටිගත වෙනත් නිසා අපි ටිකක් අර සමහර වැඩිපුර කරුණක් දෙකක් ඉතින් කියවෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඉවසීමෙන් අපි අහගෙන ඉමු. මේක අපරාධයක් වෙන්නේ නැහනේ, හේතුව දැන් ඒ පටිගත වුණාට පස්සේ හරි පස්සේ කාලෙක හරි කෙනෙකුට ඕක අහන්න ආපහු හිතුණොත් ඒ වැඩිපුර තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා මේ පුළුවන් තරමේ තේරෙන විදිහට අපි සාකච්ඡා කරමු. මේ ඔය ඊළඟ අන්තිමට කියපු ගාථා දෙකකින් ඉතින් ලේසි නෑ. මේ මහවිහාරීය ස්වාමීන් වහන්සේලා ගැන කියන්නේ, මහවිහාරීය භික්ෂුන් වහන්සේලා ඒ කාලේ කොහොමද මේ ගුණ උන්වහන්සේලාගේ තිබ්බේ කියන එක මේකෙන් විස්තර කරන්නේ. ඊළඟ පරිවර්තනය අපි ගන්න මෙහෙමයි. එතන පද බෙදා ගන්න ඕනේ. ඔය සාසන මට්ටිතස්ස කියලා කියනවානේ, සාසනං අට්ටිතස්ස කියලා කඩා ගන්න ඕනේ පද. සාසනං අට්ටිතස්ස කියලා, සාසන මට්ටිතස්ස කියන එක සාසනං අට්ටිතස්ස. අට්ටිතස්ස කියලා කියන්නේ ටිකක් ඔය ගැඹුරු අර්ථයක් බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මෙතන දාන්නේ. අන්තද්වයේ අට්ටිතස්ස භගවතෝ කියලා ටීකාවෙන් අර්ථ ගන්න කියනවා. මොකක්ද මේ අන්තද්වය? කාම සුකල්ලිකානුയോഗය, ඒ වගේම අත්තකිල මතානුയോഗයක් කියන මේ අන්ත දෙකෙන් බැහැර වෙච්ච නිසා භාගිතුන් වහන්සේව හඳුන්වනවා අට්ටිත කියලා, අට්ටිතස්ස කියලා. එතකොට අන්තද්වයේ නොපිටියා වූ භාගිතුන් වහන්සේගේ කියන අර්ථය තමයි මෙතන ගන්නෙ. කියන්න අට්ටිතස්ස අන්තද්වේහි නොපිහිටියා වූ භාග්‍යතුන් වහන්සේගේ සුසන්ටිතස්ස මැදුම් පිළිවෙතේ පිහිටියා වූ භාග්‍යතුන් වහන්සේගේ සාසනං සාසනය යස්මින් තිතේ. ඔතන ඔය යස්මින් තිතේ කියලා කියනවා. යස්මින් කියලා කියන්නේ විනය පිටකේහි. යස්මින් කියලා කියන්නේ විනය පිටකේහි තිතේ. ලජ්ජී පුද්ගලයන් කෙරෙහි සිටි කල්හි පතිට්ඨිතං හෝති පිහිටියේ වෙයි. විනය පිටකයේ ලජ්ජී අය අතරේ තියෙනකොට පිහිටනවා කියලා කියනවා. ඊළඟට කියනවා තං විනයං. ඒ විනය අමිස්සං නිකාය අන්තර ලබ්ධීන්ගෙන් මිශ්‍ර නොකොට පුබ්බාචරියානුභාවං පූර්ව ආචාර්යයන් වහන්සේලාගේ ආනුභාවය නිස්සාය හේතුවෙන් වන්න ඉස්සං වර්ණනා කරන්නෙමි. බුද්ධඝෝසාන් වහන්සේ කියනවා කාමසුකල්ලිකානුയോഗියත් අත්තකිලමතානුയോഗියත් කියන මේ අන්ත දෙකේ නොපීටියා වූ සුසන්ටිතස්ස මැදුම් පිළිවෙතෙහි පිහිටියා වූ භාගිතුන් වහන්සේගේ විනය පිටකය ලජ්ජී පිරිස අතර පිහිටද්දී ඒ නිකාය අන්තරයන්ගෙන් මිශ්‍ර නොකොට පුරාණ තේරවාදී මහවිහාරීය මහරහතන් වහන්සේලාගේ විනිශ්චය ඇසුරු කරගෙන මේ සමන්තපාසාදිකාව වර්ණනා කරනවා කියලා කියනවා. පැහැදිලිනේ? වාසල පාලි ටික හදාගෙන ටීකා ටික බලද්දී මේ කාරණා ඉතින් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ යස්මින්ති යස්මින් විනය පිටකේ කියලා අර්ථ ගන්න කියන්නේ ඒක. අපිට හිතෙන්නේ නැහැ නේ යස්මින් කිව්වම විනය පිටකයක් කියලා නේ. මෙතන කියන්නේ විනය පිටකය ගැන. තිතේ කියලා කියන්නේ බලන්නකෝ. පාලිතෝච අත්තතෝච. පෙළ වශයෙන්ොත් අටුවා වශයෙන්ොත් අනුණං යුත්තා. කිසිම අඩුවක් නැතුව ලජ්ජි පුද්ගලේසු පවත්ත නට්ටේන තිතේ. ඇත්ත කතාව මේක හරියටම රකින්නේ කවුද? ලජ්ජී භික්ෂුවනේ. අන්නේ ලජ්ජී භික්ෂුව අතරේ නැත්තම් ඒ උන්වහන්සේලා අතරේ පවත්ත නට්ටේන තිතේ. පැවතීම් අර්ථයෙන් සිටි කල්ලි කියලා කියනවා. මෙතන සාසනං කියලා කියනවනේ ඔය යස්මින් තිතේ සාසනං. සාසනං කියලා කියන්නේ නිකන් නෙවෙයි. අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංකාත සික්කත්ය සංඝහිතං සාසනං. ශික්ෂාත්‍රය සංඝහිත සාසනය තමයි මෙතන සාසනං කියලා බුද්ධඝෝසාචරණ වහන්සේ හැඳින්වුවේ. ඒකයි මං කිව්වේ අට්ඨිත කියලා කියන්නේ කාමසුකල්ලිකත්ත අත්ත කිලමතාණු යෝග සංකාතේ අන්තද්වයේ අට්ඨිතස්ස. මේ අන්ත දෙකට වැටෙන්නේ නැති හින්දා කියනවා අට්ඨිතස්ස කියලා. අට්ඨිත කියලා. හරිනේ. ඔන්න බලන්නකෝ ඊළඟ ලස්සන කතාවක් කියනවා. ඔන්න මහාවිහාරීය ස්වාමීන් වහන්සේලාගේ ගුණ. ඉතින් මෙන්න මේවා තමයි අපි විනය පිටකයකින් ඇත්තටම ඉතින් ප්‍රධාන වශයෙන් හදාගන්න ඕනේ. දැන් මේ මුලින් කියන ගුණ ටික නම් ඉතින් ලේසි නෑ. ඔකේ එක ගුණයක් දෙකක් නම් අදාදම උනත් පුරන්න පුළුවන්. අනිත් ඒවා නම් කෙලින්ම ඉතින් පටිසම්භිදා ආදී ගුණ කියන්නේ. ඉතින් ඒතනට යන්න ලේසි නෑ. බලමු කුණහන්සේලාගේ ගුණ මොනවද කියලා. දැන් ඇත්තට මේ ගාථා දෙක එකටම තමයි පරිවර්තනය වෙන්න ඕනේ. සමහර අගිට මේ ගාථාව එකක් කියලා අනිත් ගාථාව එකක් කියලා එහෙම තමයි පරිවර්තනය යන්නේ. ඉතින් ඒ නිසා අපි තියෙන විදිහට පරිවර්තනය කරගෙන යන්නම්. ඔය ආචාර්ය සබේහි මලාස වේහි පටිසම්බි දේහි කෝවි දේහි නෝසුල භූපමේහි ධජූපමේහි නයේහි වරන්වේහි කියලා එකම විභක්තියෙන් පද එනවනේ. ඒ ටික එකට පරිවර්තනයේද ගන්න ඕනේ. පැහැදිලිද? ඔන්න මම පරිවර්තනය කරන්නම්. කොහොමද? ඥානම්බු නිද්දෝත මලාස වේහි ආර්ය මාර්ග ඥාන සංඛ්‍යාත අම්බුනා ආර්ය මාර්ග සංඛ්‍යාත අම්බුනා කියලා කියන්නේ දිය දහරෙන්. ආර්ය මාර්ග ඥාන සංඛ්‍යාත දිය දහරෙන් නිද්දෝත සෝදා හරින මල ඇති මලාස වේහි කියලා කියන්නේ ආර්ය මාර්ගයේ නැමැති ජලයෙන් තමයි කෙලෙස් මල හොදන්නේ. ඒකයි කිව්වේ ඥානම්බු නිද්දෝත මලාස වේහි කියලා. පැහැදිලි නේද? අපි නම් මලකඩ හොදන්නේ භූමි තෙල්. දැන් මෙතන කෙලෙස් මල හොදනවා කොහොමද? ආර්ය මාර්ගයේ නැමැති ජලයෙන් කියලා කියන්නේ. බලන්න ලස්සන උපමා නේද? ඥානම්බු නිද්දෝත මලාස වේහි. ඊළඟට කියනවා විසුද්ධ විඥා පටිසම්විදේහි. කියන්නේ පිරිසිදු ත්‍රිවිද්‍යා පටිසම්භිදා ඇති. ඒ විතරක් නෙවෙයි සද්ධම්ම සංවන්නන කෝවිදේහි. දහම් වර්ණනා කරන්න දක්ෂ වූ. සල්ලේකියේ නෝ සුලභූපමේහි. සැහැල්ලු පැවැත්මෙහි සුලභ උපමා නැති. මහා විහාරස්ස ධජූපමේහි. මහා විහාරයට ධජයක් බඳු වූ. පුබ්බාචරිය සබේහි කියලා ගාථාවේ අර මුල්ම වචනේ ගන්න ඕනේ. පුබ්බාචරියා සබේහි. ආසභ වූ කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා විසින්. ආචාර්ය ආසභ කියලා කියන්නේ නිකං අයට නෙමෙයි. කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා විසින්. ඊළඟට කියනවා සම්බුද්ධ වරන්වයේහි. භාග්‍යතුන් වහන්සේගේ අදහස අනුව. චිත්තේහි නයේහි. විසිතුරු නයින් විසිතුරු නයින් සංවන්නිතෝ අයං විනයෝ ඔන්නත අයං විනයෝ මේ විනය සංවන්නිතෝ වර්ණනා කරන ලද්දේය අර කාමං කියන එකත් ගන්න ඕනේ ඒකාන්තේන කියලා ඒකාන්තයෙන් වර්ණනා කරන ලද්දේය කියලා ගන්න ඈ මෙතන කාමංච පුබ්බාචරියා සබේහි කියලා කිව්වනේ කෙටියෙන් තේරුම කියන්නම් අහගන්නකෝ කොහොමද කිව්වේ ඉස්සල්ලාම අපි පටන් ගත්තේ මෙතනනේ ඥානම්බු නිද්දෝත මලාස වේහි නුවණ නැමෙති ජලයෙන් කෙලෙස් මල සෝදා හැරපු විසුද්ධ විද්‍යා පටිසම්බිදේහි විසුද්ධ විද්‍යාදී ප්‍රතිසම්බිදා ඇති සද්ධම්ම සංවන්නන කෝවිදේහි ධර්මය වර්ණනාකරන්න දක්ෂ වූ සල්ලේකියේ නොසුල භූතමේහි උන්වහන්සේලාගේ සල්ලේක ප්‍රතිපදාවට කියන්න තරම් උපමා නැහැ කියලා බුදුගොස්සන්නද කියන්නේ දැන් මේවට උපමා දුන්නනේ ඥානම්බු නිද්දෝත මලාසවි කියලා එහෙම දුන්නනේ උන්වහන්සේලා කොච්චර ප්‍රතිපදා පිරුවද කියලා කියනවනම් සල්ලේකියේ උන්වහන්සේලාගේ සල්ලේක ප්‍රතිපදාවට නොසුල භූපමේහි සුලභ උපමා නැලු ඒ වගේම තමයි මහා විහාරස්ස දජූපමේ මහා විහාරයේ ගුණේ හරියටම පෙන්වන්නේ දැන් කොඩියකින් අපි කරන්නේ සංකේතය කරන එකනේ ඒ ඒ ඒ අය කොයි වගේද කියලා සංකේතවත් කරන එකනේ ඉතින් ඒ වගේ මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා මහා විහාරයට දජූපමේ මහා විහාරයට කොඩියක් බඳු වූ නැත්නම් ධජයක් බඳු වූ සම්බුද්ධ වරන්වයේහි බුදුරජාණන් වහන්සේට අනුවම ගිය චිත්තේහි නයෙහි විසිතුරු ණයයන්ගෙන් අයන් විනයෝ සංවන්නිතෝ මේ විනය වර්ණනා කළා කවුද මේ විනය වර්ණනා කළේ මෙන්න ಗುಣ ටික පැහැදිලිනේ මේ ටික තමයි ಗುಣ පොබ්බාචරිය සබේහි කියලා කියන්නේ කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා කියලා ටීකාවේ කියන මේ තියෙන්නේ පොබ්බාචරියා සබේහි කියලා කියන්නේ මහා කස්සපත් තේරාදයෝ උබ්බාචරිය චරියා ඒව අකම්පියට්ටේන උත්තමට්ටේන ආසබ කිසිම දෙයකට කම්පා නොවන නිසා උතුම් අර්ථයෙන් තමයි ආසබ කියලා කියන්නේ අම්බු කියලා කියන්නේ අම්බු කියලා කියන මොනවාද ජලයට කියන අම්බු උකාරාන්ත ශබ්දයක්නේ අග්ගමග්ග ඥාන සංකාතේන අම්බුණා ආර්ය මාර්ග ඥාන සංඛ්‍යාත දියදහරෙන් තමයි සලිලේන කියලා කියන්නේ ඒකයි අට්ටංග මග්ග සලිලා කියලා එහෙම කියන්නේ සලිලා කියලා කියන්නේ දිය දහරින් තීනි මලානි තුන් මලයෝ කාමාසවාදයෝ ච චත්තාරෝ ආසව කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව දිට්ඨාශ්‍රව කියන මේ සතර ආශ්‍රවයෝ හොදලා දානවලු මොකෙන්ද ආර්ය මාර්ග ඥාන සංඛ්‍යාත ජලයේ ඒකයි කියන්නේ මේ නෝ සුලභූපමේ කියලා කියන්නේ සල්ලේක පටිපත්‍ය අසුක සදිසාති නත්ති සුලභා උපමා ඒතේ සම්ති නෝ සුලභා උපමා උපමාව පෙන්වන්න බැයිලු මෙහෙමයි කියලා. ඒ කියන්නේ වෙනත් අයට ආදේශ කරලා කියන්න තරම් උපමා නැල්ලු උන්වහන්සේලාම තමයි අනිත් අයට උපමාවට ගන්න වෙන්නේ. ඒකයි හරිනේ හා ඊළඟට ඊළඟ ගාථා තුනක් අපි කියලා ඊළඟට සාකච්ඡා කරමු හොඳයි ඊළඟකෙම සංවන්නනාසීහල දීපකේන වාක්‍යේන ඒසා පන සංකටත්තා න කිංචි අත්තං අභිසම්භුනාති දීපන්තරේ භික්ඛු ජනස්ස යස්මා තස්මා ඉමං පාලි නයානුරූපං සංවන්න නන්දානි සමාරභිස්සං අජ්ජේස නං බුද්ධ සිරි උහයස
තේරස්ස සම්මා සමනුස්සරන්තෝ සංවන්නං තංච සමාරභන්තෝ තස්සමහා අට්ඨ කතං සරීරං කත්වා මහා පච්චරියං තතේව කුරුන්දි නාමාදිසු විස්සුතාසු
ගාථා තුනක් අපි කියලා ඉමුනේ නැත්තම් පැටලෙන ඉතුරු ටික නම් දිගටම කියන්නත් පුළුවන් දැන් ටිකක් වේගෙන් කියාගෙන යන්නම් අමාරු ටිකක් නැහැ මේක ඉතින් පාලි හදාගත්තොත් නම් ඔක එච්චර අමාරු නැහැ පරිවර්තනය කරගන්න පුළුවන් පළවෙනි වාක්‍යය තමයි සීහල දීපකේන හෙලදිව් වැසියන්ගේ වාක්‍යේන බසින් භාෂාවෙන් හෙලදිව් වැසියන්ගේ භාෂාවෙන් ඒසා සංවන්නන මේ වර්ණනාතුමෝ සංඝටත්ත රචනා කළ බැවින් කිංචි අත්තං කිසියම් වූ අර්ථයක් න අභිසම්බුනාති නොකරයි කිසිදු කිසියම් වූ අර්ථයක් සිදු නොකරයි යස්මා යම් හේකින් දීපාන්තරේ භික්ඛු ජනස්ස අන්දිවයින් වැසි භික්ෂු සමූහයාට ඊට පස්සේ තමයි අර කිසියම් වූ අර්ථයක් සිදු නොකරේද කියලා ගන්න ඕනේ අර්ථයක් සිදු නොකරේද යස්මා යම් හේකින් තස්මා එබැවින් ඉදානි දැන් පාලියානු රූපං මාගධී භාෂාවට පෙරලා ඉමං සංවන්නනං ඔතන සංවන්නනා කියලා තියෙනව නේද? ඒක මම බැලුවා සංවන්නනා කියලා පදයක් ආවොත් කොහොමද මේක පරිවර්තනෙට ගන්න කියලා. මොකද ඉමං සංවන්නනා වෙන්න බෑනේ. ඉමා සංවන්නනා හරි වෙන්න එපැයි. ඒ නිසා චට්ට සංගායනා බලනකොට හරියටම ඒකේ තියෙන්නේ සංවන්නනං කියලා. මෙන්න මේක තමයි ගැලපෙන්නේ. එනිසා නා නං කරගන්න බිඳුවක් හදාගන්න නැත්නම් අර්ථ ගන්න බෑ ඊළඟට කියනවා බුද්ධ සිරිව්හ යස්ස බුද්ධ සිරි නම් නම් ඇති අජ්ජේසනං ආරාධනය සම්මා සමනුස්සරන්තෝ මනාකොට මනාව සිහිකොට ඔව් අතන බුද්ධ සිරිව්හයස්ස තේරස්ස කියලා ගන්නුනේ බුද්ධ සිරිනම් තෙරුන් වහන්සේගේ ආරාධනාව සිහි කරමින් බුද්ධ සිරිනම් තෙරුන් වහන්සේගේ අජ්ජේසනං ආරාධනය සම්මා සමනුස්සරන්තෝ මනාකොට සිහිකොට මේ වර්ණනාව ආරම්භමි හරි නේද දැන් අපි මේ ගාථා දෙකේ අර්ථ ටිකක් සාකච්ඡා කරමුකෝ මොකද්ද මේ බුද්ධ ගෝසානස කියන්නේ දැන් මේ කෙටියෙන් කිව්වොත් මොකද්ද සාන්නස කියන්නේ දැන් මේ ඔව් සමන්ත පාසාදිකාව කරගෙන යද්දි සාන්නස මෙහෙම කතාවක් කියනවා මේ කවුද මේ පෞරචිත්තස්ම ඔව් ඔව් මේ එහෙම හදන්නත් සංදිය ගන්න පුළුවන් නම් අස්ම මේක එකට කරන්න ඕනේ එහෙම එකට කළා නේ ඔය ඉදානි දානි කියලා නිපාත දෙකක් තියෙනවා දානි කියලත් නිපාතයක් තියෙනවා එහෙමත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ දැන් කියන අර්ථයෙන් පෞරචිත්තස්ම අර මේ අම්බලංගොඩ සංසික සිංහල පරිවර්තනයේ පොතක් ගන්නකො පාලි පෞරචිත්ත නැහැ නේ කවුරුහරි සුට්ටක් පුස්තකාලය දාන්න. ඒක මේක කියන එක මේ ලේසි සොන්නස්. සංවන්න නම් දානි. සංවන්න නා කියලා ඇවිල්ලා එකට වෙන්න පුළුවන්ද කියලා මම පොඩ්ඩක් බලන්න. මේ මේකේ අර්ථ හැටියට මේ ඉමම් පදයේත් එක තමයි මේක ගන්න. ඒක ලේසි. බුද්ධ පෝසවන්නාස ඉතින් කියනවා මේ දැන් අච්චර අර ගුණ තියෙන ස්වාමීන් වහන්සේලා දැන් මේ අට කතාදිය ලිව්වනේ. ලියනකොට මොන භාෂාවෙන්ද ග්‍රන්ථාරු මේ මුලින් ලියලා තියෙන්නේ? හෙළ භාෂාවෙන්නේ. දැන් හෙළ භාෂාව ඒකයි කියන්නේ සීහෙළ දීප කියන වාක්‍යන. සිංහල දිවයින් වැසි අයගේ භාෂාවෙන්. බුද්ධ ගෝසන්නස් ඇවිල්ලා දකුණු ඉන්දියාවෙම ඉන්දියාවේ. ඉන්දියාවෙ ඉඳලානේ මෙහෙට එන්නේ නේද? දන්නවද බුද්ධ ගෝසන්නස් කොහෙද හිටියේ කියලා? එතකොට බුද්ධ ගෝසාචරණ වහන්සේ ලංකාවට ඇවිල්ලා සංගපාල කියන තෙරුන් වහන්සේ යටතේ ත්‍රිපිටකය ඉගෙනගෙන තමයි මේ අටකතා පරිවර්තණයට එන්නේ. ඇවිල්ලා අහනවා ඉතින් අපිට රේවත කියන ගුරුවරයානේ එවන්නේ සාන්නංශේ ලංකාවට. එවලා ඉතින් මේ සාන්නංශි මහ විහාරයට ඇවිල්ලා ඉතින් ඉල්ලනවා. ඊට පස්සේ අටුවා පරිවර්තනය කරන්න. එහෙම දෙන්න බෑ, ඔබ වහන්සේගේ හැකියාව බලන්න ඕනේ කියලා. ඒකට තමයි ඔය අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුජ්ජාමි කෝයිමං විජිතේ ජටං. ඇතුළත් ගැට පිටත් ගැට කවුද මේ ගැට ලිහන්නේ කියලා අහුව ප්‍රශ්නයක්. ඒක දේවතා සංයුක්තියේ දෙවියෝ අහපු ප්‍රශ්නයක්. භාගිතුන් වහන්සේ උත්තරයක් දුන්නා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයේ ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටං. සිල් පිහිටගෙන සමාධි වඩලා විපස්සනා වැඩුවොත් ඒ භික්ෂුව තමයි ගැටේ ලිහන්නේ කිව්වා. ඔන්න ඔය සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව ආරම්භය බුද්ධ ගෝසාන්නාන්සේ විසුද්ධි මාර්ගයේ ලිව්වා. එකපාරක් ලිව්වා, දෙවුරු මොකද කරේ හැංගුවා. කෙටියෙන් මේ කතාව කියන්නේ. ආයෙත් ලිව්වා, අතෑරියේ නැහැ. ඒකත් හැංගුවා. තුන්වෙනි පොත ලියලා මහරහතන් වහන්සේලා ඉදිරියට කැලණි විහාරයේ ප්‍රසිද්ධ චිත්‍රයක් තියෙන්නේ. දැකලා තියෙනවද? අර පිළිගන්නනේ. ඒක දැන් ගොඩාක් පොත්වලත් තියෙනවා මුල් කවරේට. ඒ පිළිගන්නනකොට දෙවුරු ඉතිරි මේ කලින් ලියපු දෙකත් පෙන්නලා තියෙනවා. ඉදිරිපිට හේතුව සාන්නාංශගේ හැකියාව. අර ඒකක් කරම්පි ඒක ව්‍යංජනම්පි අවිනාශෙත්වා කියලා කියවනේ. ඒ වගේම තමයි එක අකුරක්වත් ව්‍යංජනයක්වත් වෙනස් නොවි මේ විසුද්ධි මාර්ගයේ කොපි තුනම මේ ඒ තුනම එහෙම්මන් තිබ්බයි කියලා කියනවා. ඒ වෙලාවේ තමයි මේ මට මතක හැටියට හෝ අටුවා ලියවලා මේ කියන්නේ නිස්සංසයංකෝ මෙත්තෙයෝති ඉතිවත්තා පුනක් පුනක්. ඔන්නඔහොම කියන මේනන් නිසකව මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ කියලා වගේ කතාවක් මහාවංශයේ කියන්නේ. මොකද බුද්ධ ගෝසාන්නාංශගේ ප්‍රාර්ථනාදී කොහෙවත් නැහැ. මේ වගේ උතුමන් වහන්සේ ලේසි කෙනෙක් නෙවෙයි ඉතින් මේ වැඩේට. මොකද චතුපටි සම්බිදා තවත් රහතන් වහන්සේලා ඉදිද්දිනේ පු탁ජන විදිහට මේ වැඩේ බාරගත්තේ. සෑහෙන කාලයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි සෝන්නාංශේ මේ දේ ඉතින් කරන්නේ. මේ ඉස්සරහට ওই බුද්ධ ගෝසාන්නාංශ ගැන එහෙම විස්තර වගේක් තියෙනවා. අපි ඒවා කතා කරමු. ඉතින් විසුද්ධි මාර්ග ක්‍රමයට පාවොක් භවනා මාර්ගය එහෙම අපිට අහන්නවත් ලැබුණා කියන්නේ ඉතින් ඒක බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච මහා පිනක්. ඒක හිතාගන්න බෑ මේ පින. මොකද විසුද්ධි මාර්ග ක්‍රමයට ඉතින් භවනාව ඇත්තටම අද කියලා දෙන ඉතින් එකම ක්‍රමය වෙන්න ඇති. මේ පාවොක් සන්නසලා ඉතින් මේ මතු කරපු ක්‍රමය ඒක පිරිසිදුම තේරවාදී භවනා ක්‍රමයක්. ඒක ඉතින් ඉස්සරහට අපි විස්තර ආපු තැන්වලදී ඉතින් කතා කරමු. ඒතර බුද්ධ ගෝසාචරයන් වහන්සේ කියනවා ඉතින් සිංහල භාෂාවෙන් මේක තියෙන නිසා මොකද වෙන්නේ? සංකටත්තා කියලා පදයක් තියෙනවා නේද? ඒ සංකටත්තා කියලා කියන්නේ පාලියෙන් රචිතත්තා. රචනා කරපු නිසා සංකටත්තා කියලා කියනවා පාලියෙන්. රචනා කරලා තියෙන නිසා මේක සංකටත්තා කියලා මේ චට සංගායනාවේ තියෙන්නේ. දීපාන්තරේ බික්කු ජනස්ස කිංචි අත්තං න අபிසම්බුනාති. අபிසම්බුනාති කියලා කියන්නේ න සාදේති. වෙන වෙන රටවල් වල අයට මේකෙන් වැඩ ගන්න අමාරුයි. ඇයි ඒ? හෙළ භාෂාවෙන් ඉන්නේ. අද තියෙන සිංහල නෙවෙයි මේ ටික ලියවිලා තිබ්බ සිංහල. ඔය අම්බලංගොඩ ධම්මකුසල සාංශය හරි නැත්තම් මේ මෙන්න මේ සමන්තපාසාදිකා සිංහල පරිවර්තනයේ සංඥාපනයක මම දැක්කා. ඒ ස්වාමීන් වහන්සේ නමක් මේ කියනවා මේ වගේ වචන තමයි ඒ කාලේ මේ හෙළ භාෂාව විදිහට ඔය අටුවා හැම ලියවිලා තියෙන්නේ ඇත්තේ කියලා අනාවැකියක් වගේ එකක් කියනවා. ඒ මට මතකයි දම්පියා අටුවා ගැටපදේ හරි තියෙන පාඩයක් අරගෙන ඒක මේ මට මතක් වුණාම මම කියන්න මේක මට පෙරලගෙන එන්න බැරි වුණා. ඒ වගේ අද සිංහල තිබ්බනම් එහෙම ඉතින් අපිට අටුවා ටික කියව ගන්න හම්බෙන්නේ නැහැ. අමුතුම වචන ටිකක් තියෙන්නේ. ඔය සමහර මේ පැරණි ගිහි ගෙවල් වල අයත් ඔය වචනේ කියනවා. මේ ඒකේ මොකක් හරි ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා. ඒක මම හම්බුණාම මේක කියන්නම්කො. ඒක ඔබ හන්දලට කිව්වහම තේර ඔබ හන්දලාගෙන් ඇහුවොත් මේකේ තේරුම කියන්න කියලා මේ කියන්නකෝ මෙන්න මෙහෙම. මේක මේ ගුරුළු ගෝමිහු තුති මංගල ගීතෙහි යන එකට පරිකතාව ලියලා තියෙන. දැන් මේ සිංහල දායි මාලේ දා නැගේ ඉන්සේ ඉන්සේ දාපු දායි මාලේ. මොකද්ද මේ කියන්නේ? මේ වදන් ගුරුළු ගෝමීන්ගේම වදන් නොවන බව ඔප්පු වන්නේ ඔහුම ඊට ගැටපදයක් ලියන බැවිනි. මාලේ යනු මා අලියෙකු යූසේ. අලියෙක් වගේ කියනකළු මාලේ කියලා කියන්නේ ඉස්සර සිංහලේ. යනාදීන් හෙලාටුවාවල භාෂා තත්ත්වය මැන ගැනීමට මේ වචන ස්වල්පය වුවද අපට ප්‍රමාණවත් කියලා ඉස්සන්නාට කියනවා. ඒ නිසා තමයි බුද්ධ ගෝසන්නාසි දැන් සිංහල වලින් අට කතාව ලියලා තියෙන හින්දා මේක පාලියට පරිවර්තනය කරන්න ඕනි කියලා තේරුම් ගන්න. දැන් විදේශික රටවල් බොහෝ අයකට දැන් මේ අටුවාව කියව ගන්න විදිහක් නැහැ නේද? මාලේ දා පුදා ඉන්සේ ඉන්සේ කියලා දෙනවා. සිංහල තියා සිංහල රටේ අපිටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් සාංශය මොකද කරන්නේ? මේක පාලියට හරවන්න තමයි ලංකාවට ඉතින් වැඩි. ඊට පස්සේ තමයි කියන්නේ. හැබැයි ඉතින් මේක නිකම්ම කරන්නේ නැහැ. විනිශ්චයන් අඩු කරන්නේ නැතුව ඊට පස්සේ විස්තරව තියෙන තැන් කෙටි කරලා අවශ්‍ය තැන් වෙනස් කරලා වෙනස් කරා කියවට ඒ කරන විදිහ ඉස්සරහට කියනවා. හැබැයි මේකෙදි කියනවා නිකම් නෙවෙයි උන්වහන්සේට ආරාධනයකුත් ලැබුණලු මේක කරන්න කියලා. කවුද ඒ ආරාධනාව කළේ? බුද්ධ සිරි උහයස්ස තෙහෙරස්ස. බුද්ධ සිරි කියන ස්වාමීන් වහන්සේ තමයි බුද්ධ ගෝස ස්වාමීන් වහන්සේට මේ ආරාධනාව කරලා තියෙන්නේ සමන්ත පාසාදිකාව ලියන්නේයි කියලා. පැහැදිලි නේද? අවුහය කියලා කියන්නේ මෙනම් ඇති. දැන් අපි කියනවා නේද නා වූයනේ අරිය ධම්මාභිදාන කියලා කියනවානේ. ඒතර අභිදාන කියලා කියන්නේ මොකක්ද? අරිය ධම්ම නම් වූ නම් ඇති කියන එකනේ. අවුහය කියලා කියන්නේ ඒ වගේම එකක්. අවුහය. ඒතර බුද්ධ සිරි නම් ඇති. බුද්ධ සිරි නම් ඌ නම් ඇති කියලා කියන්න කියනවා. බුද්ධ සිරි උහයස්ස තෙහෙරස්ස. උන්වහන්සේව බොහෝ ආදරෙන් ගෞරවයෙන් මතක් කරලා තමයි ඉතින් මේ වැඩේ කරන්නේ කියන එක ස්වාමීන් වහන්සේ ඉතින් විස්තර කරනවා. බොහෝ දුරට මහවිහාරි ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඇති. කොහොමත් ආශිතුන් වහන්සේ මේ ඒ ශාසනයේ විශේෂ වැඩ කරපු හැමෝතුමෙක්ටම මුන්නහන්සේ මෙහෙම එකක් කරනවා කියලා දැනගෙන ආරාධනාවක් කරලා තියෙනවා. බොහෝ පොත්වලදී කියනවා. මාතිකට්ට කතාව ලියන්නත් බුද්ධ මිත්තනේ ඒ ගාථාවල කියනවනේ. කවුරු හරි බොහෝ දුරට ආරාධනාවක් කරනවා. ඇතැම් මේවයි ආරාධනා නැහැ. එතකොටනේ අර ඒකේ ගෞරවය තියෙන්නේ. ආරාධනාවක් පිටත් මේ ලැබුණහම මේ තියෙන සම්මා ආදරේන සමනුස්සරන්තෝ හදේ ටපෙන්තු. හදවතින් තියාගෙන සිහි කරගෙන තමයි මේ දේ කරන්න කියලා කියන්නේ. හරි. ඊළඟ එක සංවන්නනං තංච සමාරභන්තෝ තස්සා මහා අට්ඨකතං ශරීරං. මහා අට්ඨකතාව තමයි ශරීර කරගන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මහාටුවාව මුල් කරගෙන තමයි මේ සමන්තපාසාදීක ආදී ඉතිරි අට්ඨකතා උනන් ලියවෙන්නේ. පැහැදිලි. මහා අට්ඨකතාවේ ලංකාවේ හිටපු රහතන් වහන්සේලා සංග්‍රහ කරපු අට්ඨකතාව මහා අට්ඨකතාව කියලා කියන්නේ. තව තියෙනවා මහා පච්චරිය. මහා පච්චරියං. පච්චරියං කියලා කියන්නේ පච්චරීති උලුම්පං උච්චති. පහුරක් කියලා කියන්නේ අපි පච්චරි කියලා කියන්නේ පහුරක්. ඒ පහුර තස්මින් නිසීදිත්වා කතත්තා. ඒ පහුරේ ඉඳගෙන ලියපු නිසා ඒ අට්ඨකතාවට කියනවා පච්චරී අටුවාව කියලා.
කුරුන්දිවල්ලි විහාරෝ නාම අත්ති. කුරුඳුවැල් විහාරය කියලා විහාරයක් තිබිලා තියෙනවා. තත්ත කතත්ත ඒ විහාරේ ඉඳගෙන ලියපු නිසා ඒ අට කතාවට කියනවා කුරුන්දි අට කතාව කියලා. දැන් අපිට ඉස්සරහට ওই අට කතාවන් වල විනිශ්චයන් ඉස්සරහට එනවා. ඒ නිසා දැනට මේ නම් වශයෙන් මතක තියාගත්තාම ඇති. ඊළඟට අපි විස්තර ඉදිරියේදී කතා කරමු. මෙතන ආදි ශබ්දයක් තියෙනවානේ කුරුන්දි නාමාදි විස්සුතාසු කියලා. ආදි ශබ්දයෙන් තව අටුවා දෙකක් තිබිලා තියෙනවා. මොනවද ඒ අට කතා දෙක? අන්ධ කට්ට කතාවත් සංකේප අට කතාවත්. මෙන්න මේ සංකේප අට කතාවේ නම් සංකේප කියන නමම දෙන්න හේතුවත් ඒකත් වෙන්න ඇති. විනිශ්චයන් බොහොම අඩුයි. අන්ධ කට්ට කතාව කියලා කියන්නේ නම් අන්ධක රටේ ලියවිච්ච නිසා වෙන්න පුළුවන්. අන්ධක රට ඉන්දියාවේ තියෙන මම දන්න විදිහට ආන්ධ්‍ර දේශයේ වෙන්න ඇති. හරිනේ. හරි. ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. පොඩ්ඩක් ඉන්න. බොහෝ දුරට සංස ඔය මහා අට කතාව ගැන කියන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්ස මේක මිහිඳු මහ රහතන් වහන්සේ ඇත්තරම මේකේ පේන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ අටුවාව ගේන්නේ පාලි. ස්වාමීන් වහන්සේත් පාලියෙන් තමයි ගේන්නේ. ඔක සමහරු කියනවා මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලෙන් ගන්නවා කියලා ලංකාවට ඇවිල්ලා. නමුත් පේන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ගෙනල්ලත් පාලියෙන් කියලා පස්සේ ස්වාමීන් වහන්ස මේ ටීකාවේ කතාවක් කියනවා. පස්සේ කාලෙක නිකාය ලබ්ධිගෙන් මහා ප්‍රශ්න ගොඩක් එනවලු. ඒ එනකොට ලංකාවේ හිටපු තෙරුන් වහන්සේලා මොකද කරන්නේ මේක ලංකාවේ භාෂාවට පරිවර්තනය කරනවා සිංහල භාෂාවට. එතකොට අන්න අර කියන ලංකාවේ ස්වාමීන් වහන්සේලා තමයි මේක කරන්නේ. මිදු මහ රහතන් වහන්සේගෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා. පස්සේ මම ඒක මේ ඒ පාඩේ පෙන්නන්නම්කෝ. ඒක තිබ්බා. නිකාය අන්තර ලද්දීහි ඔන්න ඔහොම කියලා කියනවා. අපිට අර නිකාය අන්තර කතාවක් කලින් ආව නේද? අමිස්සං කියලා ආව නේද පදයක්? ඔව්. එතනදී ඕක විස්තර කරා. අපිටත් ওই ගැටලුව තිබ්බා සන්නන්ස ඉස්සර. ආමේ තියෙන සංස සරද්දීපණී කියනවා සෝයේවච මහා මහින්දත් තේරේන තඹපන්ණි දීපං ආබතෝ. මිදු මහ රහතන් වහන්සේ ලංකාවට ආවා පච්චා පසුව තඹපන්ණීහි මහා තේරේහි ලද්දිව වැසි මහ තෙරුන් වහන්සේලා විසින් නිකායන්තර ලද්දීහි සංකර පරිහරණත්තා. නිකායන්තරයන්ගෙන් මේක සංකර වෙලා ත්‍රිපිටකේ විනාශ වෙන එක වළක්වන්න ඒ වෙලාවේ ගත්ත තීරණයක් විදිහට තමයි සීහල භාෂාවේ අපිට හෙළ භාෂාවේ මේක තිබ්බයි කියලා කියන්නේ. මොකද පාලිය සංස්කෘතයට එහෙම බොහොම ළඟයිනේ. ඒතර මේ වෙද්දී සංස්කෘත බලපෑම එහෙම සෑහෙන්න තියෙනවා. ඊට පස්සේ ඔය මේ අභේගිරිය හරහා දැන් අපි අභේගිරිය ඇතුළේ චෛත්‍ය නිසා වඳිනවා. නැත්තම් ඉතින් මහවිහාරයට කරන්න ඕන කෙනෙලිකන් ඔක්කොම ටික උනේ ඔතනේ. ඒ කියන්නේ කවුද මහසෙන් රජුරන්ට පුංචි කාලේ උගන්වනවානේ සංඝ මිත්ත කියලා හාමුදුරු නම. මේ සංඝ මිත්ත හාමුදුරු උගන්නද්දී මේ ඒ වෙලාවේ මට මතක හැදී සද්ධාතිස්ස රජුරුව තමයි රජ. හැබැයි එතුමා මහවිහාරයට උදව් කරනවා. නමුත් මහසෙන් රජුරුව රජ වෙනකන් සැහැණ කාලයක් ඉන්න ඕනේ. අරයා ඉදිද්දි මොකුත් කරන්න බෑ. අයියා මහවිහාරයට හිතවත්. එහෙනම් මෙයා අපව ඉන්දියාවට යනවා. ගිහිල්ලා අයියා මැරුණාට පස්සේ හරියටම මහසෙන් කුමාරයා රජ වුණාට පස්සේ ආයෙ ලංකාවට එනවා. ඇවිල්ලා කියනවා මේ වෛතුල්‍යවාදය තමයි මට මේ මතක හැටියට කියන්නේ. ඕක නිකාය සංග්‍රහයේ තියෙනවා. වෛතුල්‍යවාදී තමයි නිවැරදි මේ බුද්ධ වචනේ තියෙන්නේ. ඒ නිසා මහවිහාරයට කරුණා කරලා වෛතුල්‍යවාදී පිළිගන්න කියන්න මේ ඒගොල්ලෝ දරන්නේ වෙන මේ බුද්ධ වචනයක්. ඒක අබුද්ධ වචනයයි. මේක තමයි බුද්ධ ඒ වෛතුල්‍යවාද විනය පිටකේ තියෙනවා. මේ ඒකුණ අදිප්පායෝ මේ තුන ධම්මං කප්පති. ඔය වගේ එකක් මේ ස්ත්‍රියත් කැමති නම් භික්ෂුවත් කැමති නම් මේ උන්දම් සේවනය කරාට කමක් නැහැ කියලා. එච්චරකට මේ විනය පිටකේ වෙනස් කරා ඒගොල්ලෝ. ඉතින් ඕක පිළිගන්නේ නැහැ නේ මහවිහාරේ. මහවිහාරේ ජීවිතේ ගියත් ඕක පිළිගන්නේ නැහැ අපි. ඊට පස්සේ මොකද කරේ මහසෙන් රජුරුව තරහට අරයා එකතු වෙලා මේ මිනිස් දන් දෙන මිනිස්සුන්ට දඩ ගහනවා. දරන්න බැරි දඩ ගහනවා. සාන්නාසලා කරන්න දෙයක් නැහැ මහවිහාරේ අතහැරලා යනවා රුහුණට. රුහුණට ගිහිල්ලා ඉදිද්දි තමයි ඔය මහවිහාරේ තිබ්බ වස්තු ඔක්කොම අබේගිරියට ඇදලා මහවිහාරේ රුවන්වැලිසෑය වටේ උදුව පුරලා මේ උදුව ගා කරා කියලා කියන්නේ. එච්චරකට සාසනික මේකක් කරා ඔය අබේගිරියේ මහවිහාරය අතර. ඊට පස්සේ ඔය පෞද්ගලිකව මේ වෙහෙර විහාර වලගම්බා සමේ පූජා වෙච්ච නිසා මහදලිය තිස්ස හාමුදුරුවන්ට මේ උක්ෂේපණීය කර්මයක් කරනවානේ. ඒකෙන් පස්සේ තමයි පලි ගත්තේ. එදෙනින් 500ක් කඩාගෙන ගියා මහවිහාරේ. ඔය ලංකාවේ සාසනය බෙදිච්ච. ඔය බෙදීම පොළොන්නර යුගයට එනකන්. ඒ කියන්නේ අවුරුදු 1000කටත් වැඩි මේ බෙදීම තිබ්බා. පස්සේ තමයි පෙරගුඹ රජුරු එකතු වෙලා නිකාය සාමග්‍රී කියන එක කරන්නේ පොළොන්නර යුගයේදී. ඊට පස්සේ තමයි ඔය ජේත තවත් හැදෙනවනේ ජේතවන නිකාය වෙනම අබේගිරි නිකාය වෙනම. මේ මට මතක හැටියට ටීකාවක කියනවා සිතුල් පව්වත් කාලයක් සවන්නස අල්ලගෙන හිටියලු මේ ඔය මේ අන්‍ය ලබ්ධිකය අන්‍ය මතදරන භික්ෂුන් වහන්සේලා මුල් කාලේ තමයි සිතුල් පව්වේ මේ රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ. පස් මහායානෙත් ප්‍රසිද්ධ කරා වෙන්න ඕනේ සවන්නස බොහෝ. සමහර විට ඒ කාලේ ඔය නාලන්දාවත් එක්කත් ලොකු සම්බන්ධයක් තිබ්බත් දන්නේ. ඒ නාලන්දාවේ පුස්තකාලේ තිබ්බ පොත් එහෙම අද තිබ්බනම් ලේසි නැහැ තේරවාදෙට ඔළුව සඳහම් වෙන්නේ. මොකද ඔය නාගර්ජුන එහෙම කියලා කියන්නේ ඇත්තරම දාර්ශනිකයෝ. කියන්නේ ඒගොල්ලෝ බොහොම සියුම් තැනකින් තමයි ධර්මයේ මේකයි අතර වෙනස්කම් ඇති වෙන්නේ. ඒගොල්ලන්ගේ ලොකු දර්ශනයක් තිබ්බා ඇත්තටම. ඒකට ඉතින් අහුවේ නොවි ඉන්න අය ලේසි නැහැ. දැන් බලංගොඩ සංසලා වුණත් මම අහලා තියෙන විදිහට අච්චරට කතාවත් ප්‍රකරණය කියලාම තියෙද්දි අන්තරාභවය ප්‍රතික්ෂිප්තයි කියලා තේරවාදී සන්නාසි පිළිගත්තයි කියලා කියනවානේ. ඉතින් ඒ වගේ අර සියුම් තැන්වලදී තියෙ මාරු වෙන්න පුළුවන්. ඒ වගේ තියෙන සෑහෙන තාඩන පීඩන උච්චාවචන යටතේ තමයි ලංකාවේදී උපසම්පදා භික්ෂුවක්වත් නැති කාල තිබ්බා. ඒ වගේ පසුබෑම් සෑහෙන කාල තිබ්බා. ඔය වගේ තියෙන පුදුමාකාර ව්‍යසන තත්ත්වය යටතේ තමයි ඉතින් මේ දක්වා ආවේ. අද අපිට මේ අටකතා ටීකා ටික කියවන්නවත් තියෙනවා කියන්නේ ඉතින් ලොකු දෙයක් ඇත්තටම. මොකද ඔය කාලිංග මාඝ ආක්‍රමණයෙන් සෑහෙන පොත්ගුල් විහාර කිනි තිබ්බා. නමුත් අදටත් අපිට තියෙන නිවන් මඟ මේ අවහිරයක් නැතුව මේ ටික අපිට තියෙනවා. ඉතින් ওই පැරණි පොත් ටික මුද්‍රණය කරලා තියෙන ඒවා ඕවා ඉතින් බොහොම වටිනා සාසනයේද. ඒක මේක නැත්තරම නැති වෙලා යනවනේ නැත්තම්. ඒ වගේ තියෙනවා. හරිනේ සන්නහස ප්‍රශ්නේ හරිනේ. ඒ සාරත් දීපනේ තියෙනවා සන්න. ඊළඟට 3:04 නේ. එහෙනම් අපි විවේකයක් අරගෙන 3 කාලට 20ට විතර ආපහු සාකච්ඡාවට එකතු වෙමු. ඔව්, මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂ නාලන්දාවේ මේ 7 තට්ටුවේ තිබිලා තියෙන තාරකා විද්‍යාගාරය. භික්ෂුන් හංගලා ඒව තමයි ඒ කාලේ කරලා තියෙන්නේ. අන්තිමට ඒ දොරවල් ඔක්කොම වහලා ඇතුලේ අමු අමුයි පිච්චිලා මැරෙන්නේ නේ ගිනි තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙනවනේ. එහෙම තමයි මැරෙන්නේ. බත්තට පව තාමත් තියෙන කතාව කියෝ මේ කෞතුකාගාරවල. දානි වළඳනකොට දන් වළඳන වෙලාවේ දොරවල් වහන්නේ. වහලා ඇතුලට ගිනි තියෙනවා. එහෙමනම් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අපි විවේකයෙන් පස්සෙත් ආපහු ඉතිරි ටික සාකච්ඡා කරගෙන යමු. පොත කරගෙන යන අතරතුරේදී ඔය පාලියෙන් තියෙන ටිකක් අපිට උපදේශ ලැබෙන අවවාද උපදේශ ලැබෙන ධාතාවක් වචනයක් දෙකකුත් කියාගෙන අපි යන් ඒක ටිකක් අර උනන්දුවත් ඇති වෙන්නේ නේද මේක හැමෝම අහලා තියෙන දේවල් නමුත් අර සිංහලෙන් තියනට වඩා පාලියෙන් ධාතාවක් වශයෙන් තියද්දී ඒක කියන්න උනත් පුළුවන් නේ එකක් තියෙනවා නැහැ දැනුත් මාදිදසු දැන් හරිද? හරිනේ දැන් හැනවද විරානන්දයි මට හරි ඔය තරම් බද සංකලද හරි තමයි හරි මේ එක අවවාදයක් තමයි ඔය නීති ග්‍රන්ථ කියලා මේ චට සංගායනාවේ තියෙන මේ සමහර ඒවා සංස්කෘතෙන් ගත් ඒවා වෙන්නත් පුළුවන් එක ගාතාවක් තියෙනවා ජල බින්දු නිපාතේන චිරේන පූරිතේ ඝටෝ මොකද්ද මේකේ තේරුම? බිඳුව බිඳුව වැටිලා කලේ පිරෙනවනේ. තථා සකල විඥානං ධම්මස්සච ධනස්සච. ගිහියට ධනයක් ඉගෙන ගන්න අයට ධර්මයක් හරියට කොහොමද ලැබෙන්නේ? බිඳුව බිඳුව වැටිලා කලේ යම් දවසකද පිරෙන්නේ? අන්න ඒ වගේ තමයි ධමත් කියලා කියන්නේ. ඒ ඔක්කොම එකවර මහා ආශ්චර්යයක් ලබන්න බෑ නේද? දැන් ඉස්සරණ සමහරෙකුට ස්වර්ණසීලා අහසේ පළඟක් බැඳගෙන විනේ ගන්නවත් දන්නේ නැහැ. එනික එහෙම කරන්න බෑනේ. කරන්න පුළුවන් අය ඉන්නවද මන් දන්නේ නැහැ. අපිට නම් බෑ. මේ වගේ ටික ටික ඉගෙන ගත්තාම තමයි ඉතින් අර පරිපූර්ණත්වයට ඉතින්පත් වෙන්නේ. විනේ නම් ඉතින් කාලයක් යනවා. ඉතින් හැලහැප්පීම් ඇවිල්ලා මතවාද වෙනස් වෙලා නේද මධ්‍යස්ත මට්ටමකට එන්න කාලයක් ඉතින් යනවා. ඒ වගේම ඉතින් තියෙනවා මේ තවත් උපදේශයක්. ඒකෙදි කියනවා සුක්ඛෝපි චන්දනතරු න ජහාති ගන්ධං වේලුණත් සඳුන්ලියේ සුවඳ නැති වෙන්නේ. ඒකයි කියන්නේ සුක්ඛෝපි කියලා කියන්නේ වේලෙනවා. චන්දනතරු කියලා කියන්නේ තරු කියලා කියන්නේ ගහනේ තුරුලතා කියලා එහෙම කියන්නේ සඳුන් ගහ ගන්ධං න ජහාති සුවඳ අතහරින්නේ නැති නාගෝ ගතෝ නරමුකේ න ජහාති ලීලා මෙතන රහතන් වහන්සේව ඇතෙක් මිනිස්සු ඉස්සරහට ගියපුවාම ඇතානම් ඌගේ ලීලාව අතහරින්නේ නැල්ලු ඉතින් ඌ ඇත් ලීලාවෙන් තමයි එතන ඉන්නේ රහතන් වහන්සේ නමක් නම් ඒක එහෙමයි. නාග කියන පදේ රහතන් වහන්සේටත් තිබෙනෝනේ. එතාටත් තිබෙනවා. යන්තගතෝ මధుරස න ජහාති උච්චු උප්පැනි හදනකොට අඹරන්න දානවා මේ උක්කේ අන්තරයකට. ඒ කාලෙත් එහෙමයි. ඒක ඉතින් යන්තරේ තැලිලා පොඩි වෙලා චප්ප වෙලා මිරිකිලා ආවත් ඔය උක්කල තියෙන මීපැණි රසය මීපැණි නෙමෙයි මේ මధు රසය උක් රසය ඉවත් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි දුක්ඛෝපි පණ්ඩිත ජනෝ න ජහාති ධම්ම. දුකසේ උනත් නුවණැතිනම් ධර්මය අතහරින්නේ නැහැ කියනවා. ඒ නිසා මහන්සි වෙන්න වෙනවා ඉතින් වැඩක් කරද්දි නැත්තම් බෑ ඉතින් අපිට ගිහි ජීවිතයේ විභාගයක් සමත් වෙන්න හෝ එහෙමත් නැත්තම් රැකියාවක් කරන්න හෝ ගෙදරක් හදන්න හෝ මොකකට හරි ඉතින් කැපවීමක් කරන්න එපා නේද? ඉතින් ලෝකෝත්තර ධර්මයකට ඊට වඩා අපිට ඉතින් කැපකිරීමක් කරන්න වෙනවා. ඉවසගෙන තමයි ඉතින් අකණ්ඩව යමක් කරනවා නම් ඉතින් කරන්නට වෙන්නේ. නිසා ඔය වගේ බොහොම මේ ලස්සන ඔය උපදේශ තියෙන ගාථා වගේක් තියෙනවා. අපි ඒ ටික ඔය පුළු පුළුවන් වෙලාවට සාකච්ඡා කරමු. ඒවත් ඉතින් ඔය දැනගෙන තියාගන්න එක හොඳයි. එන මේකත් බොහොම හොඳ වටින තැනක්. මේකත් හොඳට මතක තියාගන්න. දැන් අපි ওই අට කතා එක්ක ත්‍රිපිටකය ඉගෙන ගන්නවානේ. අචින්තියේ සාඨ කතේ පඬිතෝ ජින භාසිතේ උපදේශං සදා ගන්නේ කරුම් සම්මා උපට්ඨහ. ගුරුවරුන්ට මනාකොට උපස්ථානාදිය කරගෙන ජිනබාසිත නිකන් නෙවේ අටකතා සහිත ජිනබාසිතේහි පඬිත කෙනා. හැබැයි මේක අචින්තියයි. මෙහෙමයි කියලා හිතලා ඉවර කරන්නත් බෑ. తస్మా సాట్ట కతే ధీరో గంభీరే జిన భాసితే ఉపదేశం సదాగన్నే గరుం సమ్మా ఉపట్టః గరుపదేశ లాభీచ అర్థేమ తమై మీకు කියන්නේ గురు మితన කියනවා గురుపదేశ నెత్తం అత్తసార సమాయుతో మితన කියන්නේ గురుపదేశ సహితవ అర్థసారవ యుక్తవ సద్ధమ్మం పరిపాలెంతో సద్ధమ్మస్మా నహాయతి. ගුරු උපදේශ ඇතුව ත්‍රිපිටකයේ ඉගෙන ගද්දී ධර්මයෙන් පිරෙහෙන්නේ නැහැ කියලා කියනවා. ඒකයි මම කියන්නේ. ඔය වගේ බොහොම මේ වටින උපදේශ වගේක් මේකේ තියෙනවා. අපි ඉස්සරහට පුළු පුළුවන් තැන්වල දෙදා අපේ මෙහි පිරිසට අපි නිකන් සාකච්ඡා කරලා ඊට වඩා තව ගාථා ටිකක් හම්බුණා. මේ ටික අපි පන්තිදී වෙලාව ලැබුණොත් කතා කරමු. හරි. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඊළඟ ගාථාව නේද? ඒ ටික අපි කිව්වේ නැහැ. ඒ ටිකත් අපි කෙටියෙන් කියලා මේක අපි අවසන් කරන්න උත්සාහවත් වෙමු. කොස්ගොඩ ලොකු සංඝසි වන්දනා කරන්න කියලා අපි කිව්ව නිසා අපි චුට්ටක් බලමු. හතරමාරට විතර පන්ති අවසන් කරලා අද පළවෙනි දවසේ නිසා හැමදාම නම් ස්වාමීන් වන්දනා කරන්න ඕනේ කියලා එහෙම කිව්වේ නැහැ. මේ අද අපි උන්වහන්සේ නෙවෙයි අතරම කිව්වේ, අපි කිව්වේ වන්දනා කරන්න එන්නම් කියලා. අතරමාරට වගේ අපි පොට්ටක් එන්නත් ස්වාමීන් වහන්සේ කමන්නේ නැහැ. මම පන්ති පටන් ගත්ත කියලා මතක් කරගන්න. ඊළඟ ගාථාව විනිච්ඡයෝ වට්ඨ කතාසු වුත්තෝ යෝ යුද්ධ මත්තං අපරිච්ඡ ජන්තෝ තතෝපි යන්තෝ ගධ තේරවාදං සංවන්නං සම්ම සමාරභිස්සං තං මේ නිසාමින්තු ප්‍රසන්න චිත්තා තේරාච භික්ඛෝ නව මජ්ජිමාච ධම්මප්පදී පස්ස තථාගතස්ස සක්කච්ඡ ධම්මං පතිමාන යන්තා බුද්ධේන ධම්මෝ විනයෝච උත්තෝ යෝ තස්ස පුත්තේහි තතේව ඥාතෝ සෝ යේහි තේ සම්මති මච්ච ජන්තා යස්මා පුරේ අට්ඨ කතා කංසු තස්මා යං අට්ඨ කතා සුත්තං තං වජ්ජ යෙක්වාන ප්‍රමාදලේකං සම්බම්පි සික්ඛාසු සගාරවානං යස්මා ප්‍රමානං ඉද පණ්ඩිතානං తతోచ భాసంతరమేవ హిత్వా విత్తార మంగంచ సమాసయిత్వా వినిచ్ఛయం సబ్బ మసేసయిత్వా తంతిక్క మంకంచి అవొక్కమిత్వా సుత్తంతికానం వచనాన మద్ధం සුත්තානුරූපං පරිදීපයන්ති යස්මා අයං හෙස්සති වන්නනාපි සක්කච්ඡ තස්මා අනුසිත
හිතම්බාති.
මෙතනින් බුද්ධ ගෝසාවන්සේ බන්ධනය කරන ගාථා ටික අවසන් වෙනවා. දැන් මේක ඇත්තටම එච්චරම අමාරු කොටසක් නෙවෙයි මේ තියෙන්නේ. ඒ ටික අපි සාකච්ඡා කරගෙන යමු. මොකක්ද මේ කියන්නේ කියලා කෙටියෙන් කිව්වොත්, ඊළඟ ගාථාවේ කොහොමද අපි පරිවර්තනය ගන්නේ? ස්වාමීන් ඉතින් මෙහෙම පොරොන්දුවක් දෙනවා. ඒ පොරොන්දු පිට තමයි මේ විනය සංවර්ධනාව කරන්නේ. තන් සංවන්නනංච සමාර භන්තු. දැන් මේ වර්ණනාව ආරම්භ කරනවා නෑ, විනිච්චයෝ අට්ඨකථාසු වුත්තෝ. එතනදි කියන්නේ යෝ විනිච්චයෝ, යම් විනිච්චය අට්ඨකථාසු වුත්තෝ. අට්ඨකථාවත කියලා තියනවාද, යුත්තං අත්තං අපරිච්ඡජන්තෝ. ඒ යුත් අර්ථය, යුතු අර්ථය අත්හරින්නේ නැතුව, අත් නොහරමින් තතෝපි අන්තෝ ගධතේර වාදං. තේරවාදත් මේකට ඇතුළත් කරනවා කියලා කියනවා. පැහැදිලිද? ඔන්න ඒකනේ ඔය සමහරු මේ අටකතාවට දොස් කියන්නේ. මේ ඉතින් අටකතාව කියන්නේ බුද්ධ වචනත් ඕකේ තියෙනවා නම් කොහොමද මේ ලංකාවේ කතාවට ඇතුළත් වෙන්නේ නේද? ලංකාවේ තෙරුන් වහන්සේ, පදුම ස්වාමීන් චුල්ල මේ සුම්ම ස්වාමීන් වහන්සේ, ඒ ස්වාමීන්සලා කතාදී කොහොමද ඇතුළත් වෙන්නේ ආදී මේ පොරොන්දුවක් දෙනවා. පොරොන්දුවක් නෙමෙයි මේක, ස්වාමීන් වහන්සේගේ මේ කියන්නේ කරන නීති, කරන ක්‍රමය මේ පිළිවෙල. ස්වාමීන් කියනවා ඉතින් තේරවාදත් මම මේකට ඇතුළත් කරනවායි කියලා. අහවල් ස්වාමීන් මෙතන මෙහෙම විනිශ්චයක් දුන්නේ, මේ ස්වාමීන් මෙතන මෙහෙම විනිශ්චයක් දුන්නේ දීලා තියෙන්නේ. ඒ විදිහට තේරවාදාදියත් මේකට ඇතුළත් කරනවා. ලංකාවේ කතා ප්‍රවෘත්ති ආදියත් අට කතාවට ඉතින් ඇතුළත් කරලා තමයි කරන්න කියලා බුදුගොස් ස්වාමීන් ඉතින් කියනවා. ඒකයි කියන අන්තෝගද තේරවාදානම් කියලා කියන්නේ තේරවාදේපි අන්තෝකත්ව. තේරවාදයට මේවත් ඇතුළත් කරලා. ඒවා ඉතින් ධර්මයේ විකෘති වෙන දෙයක් නෙවෙයි මේ කරන්නේ. මේ ධර්මයේ හොඳට පැහැදිලි කරගන්න අවශ්‍ය කතා ප්‍රවෘත්ති මේ දේවල් ඉතින් ස්වාමීන් වහන්සේ ඇතුළත් කරලා කියනවා කියලා තමයි කියන්නේ. සංවන්නනම් සම්ම සමාර බිස්සං. උතන සම්ම කියලා කියන්නේ ගාථා බන්ධන නිසා ලොප්පුණා සම්මා කියලා අර්ථ ගන්න කියලා කියනවා. සම්මා මනාකොට සමාර බිස්සං මේක ආරම්භ කරනවා කියලා කියනවා. ඊළඟට කියනවා මොකක්ද, තං මේ නිසාමෙන්තු ප්‍රසන්න චිත්ත. ඊටත් කලින් කියනවා ධම්ම ප්‍රදීපස්ස තථාගතස්ස. ධර්ම ප්‍රදීප වූ තථාගතයන් වහන්සේගේ ධම්මං පතිමානයන්ත. පතිමානෙන්ති කියලා කියන්නේ ධර්මයට ගෞරව දක්වන. හරිද? ධර්මයට ගෞරව දක්වන. එතකොට ධර්ම ප්‍රදීප වූ තථාගතයන් වහන්සේගේ ධර්මයට ගෞරව දක්වන කවුද? තේරාච ප්‍රසන්න චිත්ත, පැහැදුණු සිත් ඇති තථාගතයන් වහන්සේගේ ධර්ම ප්‍රදීප වූ ධර්මයට ගරු කරමින් පැහැදුණු සිතින් තේරාච ස්ථවිරයන් වහන්සේලාද, භික්ඛු ස්ථවිර භික්ෂුන් වහන්සේලාද, නව මජ්ඣිමාච නවක භික්ෂුන් වහන්සේලාද, මධ්‍යම භික්ෂුන් වහන්සේලා. දන්න ඇතිනේ වස් 10න් ඉහා තේර, 5යි 10යි අතර මධ්‍යම, 1යි 5යි අතර, ඔව් 0.5යි 5යි අතර නවක. ඒ විදිහටනේ ගන්නෙ. එතකොට මේ කියන මේ තුන්ගොල්ලම බොහොම ගෞරවයෙන් මේක අහන්න කියලා කියනවා මේ විනය පිටකේ. පැහැදිලි නේද? මේ වර්ණනාව අහන්න කියලා කියනවා. ඒකයි නිසාමෙන්තු කියලා කියන්නේ. ඕනනම් ලියන්න තියාගන්න සුනන්තු අසත්වා. නිසාමෙන්තු කියලා කියන්නේ සුනන්තු අසත්වා. ඔන්න ඊළඟට හරිම ලස්සන ගාතාවක්. මේක බොහෝ තැන්වල ටීකාචරන් වහන්සේලා අටකතාවේ බොහෝ තැන්වල තියෙනවා. කොහොමද? ඊට කලින් මෙන්න මේක ඔබ වහන්සේලා ලියන්න තියාගන්න ඕන නම් පොතේ ওই පැත්තකින් ඔය අට්ඨකථා කියන වචනේ හැදිච්ච විදිහ සහ මේ අට්ඨකතාව කියලා කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් ඇහුවොත් සාරත්ථ දීපණියත් විමති විනෝදණියත් කියන මේ සියලු ටීකාචාර්යන් වහන්සේලා එක හෙළාම කියන වචනයක් තියෙනවා. ඒ වචනය තමයි මොකක්ද? මෙන්න මේ කියන කතාව. ඒක බොහෝ තැන්වල තියෙනවා. කළුපාටින්ම මෙතන දාලා තියෙනවා. තත්ත තත්ත භගවතා පවත්තිතා පකින්නක දේශනායේ වහි අට්ඨ කතා. මේකේ තේරුම මොකක්ද? ඒ ඒ තැන භාග්‍යතුන් වහන්සේ විසින් පවත්වන ලද ප්‍රකීර්ණක දේශනා තුමෝම අටුවාවයි. පැහැදිලිනේ? මෙච්චර ඉතින් ලියලා තියෙද්දි මේවා මූලාශ්‍ර සහිතව තියෙද්දි දැන් මේ වගේ බොරුවක් කටපාඩම් කරන්නේ නැහනේ නේද? රහතන් වහන්සේලා සහ ඉතින් ත්‍රිපිටකදර ස්වාමීන් වහන්සේලා දැන් ආවනේ ලොකු සංසය උනත් මේ කතාව පැහැදිලිවම කියනවා. ලොකු සංසයලා සමහරුවේ 99 ගරහනවානේ මේ අටුවාව බුද්ධ දේශනාවක් කිව්වා කියලා. ඇත්ත කතාව ඔය තේරවාදයි ඊට පස්සේ කතා ප්‍රවෘත්ති අරව මේවා ටික අතහැරලා ගත්තොත් ඉතිරි ඔක්කොම බුද්ධ දේශනාව විදිහටමයි සලකන්නේ. අට සම්පූර්ණ අට කතාව නම් බුද්ධ දේශනාවක් කියලා කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ප්‍රශ්නයක්. හේතුව ලංකාවේ කතා ප්‍රවෘත්ති තෙරුන් වහන්සේලාගේ කතා ඒවත් තියෙනවානේ. ඒ ටික අයින් කරපුවාම තත්ත භගවතා පවත්තිතා පකින්නක දේශනා ඒවෙහි අට කතා කියලා කියනවා. ඔය අට කතා කියන එක තකාරයට තකාරය ඇවිල්ලා තමයි අට කතා කියලා කියන්නේ. අර්ථ කතාව කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. පැහැදිලි නේද? ඒවත්ින් මතක තියාගත්තාම හරි. ඊළඟ ලස්සන ගාතාවක් තියෙනවා බුද්ධේන ධම්මෝ විනයෝච වුත්තෝ. බුදුරජාණන් වහන්සේ ධර්මයත් විනයත් කිව්වද? ඔන්නතන ධම්ම කියන පදයට ටීකාචාර්යයන් වහන්සේලා අර්ථ දෙනවා සූත්‍රත් අභිධර්මත් කියන දෙකම මේ ධම්මෝති සුත්තාභි ධම්මේ සංගන්නා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ අභිධර්මයේ නැද්ද සූත්‍රයේ නැද්ද කියලා. ධම්මෝච විනය ධම්ම පදයෙන් සූත්‍රයත් අභිධර්මයත් දෙකම ගත්තා කියලා කියනවා. විනය පදේ සකලම් විනය පිටකම් සියලුම විනය පිටකය කියලා කියනවා. හරි නේද? එතකොට කියනවා ඇත්තටම බාගිතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයක් විනයක් තියනවාද? යෝ යම් ධර්මයක් විනයක් තියෙන තස්ස පුත්තේහි තතේව ඥාතෝ. උන්වහන්සේගේ පුතාලම තමයි මේක හරියට දන්නේ. තතේව ඥාතෝ කියලා කියන්නේ ඒකයි. බුද්ධ පුත්‍රයෝම තමයි හරියට දන්නේ. මෙතන පුත්තේහි කියලා එන්නේ ඇතර මහාකාශ්‍යපාදී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන සංඝ පරපුරමේ කියන්නේ. තර භාගිතුන් වහන්සේගේ අදහස දන්න නිසා තමයි අට කතාව මේ විදිහට සංග්‍රහ කළා කියලා කියන්නේ. සෝ යේහි තේසං මතිමච්ච ජන්ත. උන්වහන්සේලාගේ අදහස අත් නොහැර යස්මාපුරේ අට කතා කලින් අට කතා කළාද තස්මාහියං අට කතා සුබුත්තං තං වජ්ජයිත්වාන ප්‍රමාදලේකං. යම්කිසි ප්‍රමාදලේක තියෙනවද අට කතාව ලියෙද්දි ප්‍රමාදලේක තිබුණද ඒ ලේඛයන් අතහැරලා තමයි දැන් බුද්ධඝෝසාන් වහන්සේ අභිනව අට කතාව ලියන්නේ. පැහැදිලි නේද? අභිනව අට කතාව ලියන්නේ. සබ්බම්පි සික්ඛාසු සගාරවාණං යස්මා ප්‍රමාණං ඉද පණ්ඩිතාන. ශික්ෂාවන්නේ ගෞරව ඇති පණ්ඩිතයට මේ ටික ප්‍රමාණවත් කියලා කියන. ඒ වගේම තමයි ඔය ඉතා දීර්ඝ විස්තර තියෙනවා. දීර්ඝ විස්තර කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙනම් පාරාධිකාපාලයේ ශික්ෂාපදයේක පරිවාර කොටස් එන්න ඕනේ නම් ඒවත් පුරාණ අට කතා විස්තර කර බව පේන්නේ. හැබැයි බුද්ධඝෝසානන්ද කියන්නේ පරිවාරිතින් මේවා එන නිසා මෙතනින් අපි අයින් කරලා එතනදි මේක විස්තර කරනවා. අන්න ඒ වගේ මේක සංක්ෂේප කරන්න ඕන තැන් සංක්ෂේප කරනවා. පැහැදිලිද? ඒකයි කියන්නේ තතෝච භාසාන්තරමේව හිත්වා. හෙළ භස පමණ අතහැර හිත්වා කියලා කියන අතහැර. අර ලංකාවේ අර කිව්වේ මා මා මාලේ ඉන්සේ ඉන්සේ මාලේ කියලා. ඔන්න ඔය කියන භාෂා විලාසයේ විතරක්, ඒ කියන්නේ ලංකා භාෂාව සිංහල භාෂාව විතරක් අතහැරලා පාලියට නංවලා විත්තර මග්ගංච සමාසෙයිත්වා. ආයේ ආයේ පුනරුක්ති, ඒවට කියන පුනරුක්ති. මෙතන කීප එකක් අතෙන්ටත් වුණා එතනක් කියනවා. එතන කීප එකක් එතෙන්ටත් වුණා එතනක් කියනවා. දැන් සමහර වෙලාවට අපි සතිපට්ඨාන සූත්‍රයේ බලද්දී ඒ සූත්‍රයේදී ගත්තොත් අර ගතපච්චාගතවාදීය සතිපට්ඨාන සූත්‍රයේ අට කතාවේ නැහැ. එතනදී බුද්ධඝෝසානන්ද කියනවා අපි සාමාන්‍ය ඵල සූත්‍රයේ කිව්වා එතනින් බලා ගන්න කියනවා. ඉත සාමාන්‍ය ඵල සූත්‍රයේ බලද්දී ඉන්ද්‍රිය සංවරය ගැන එනකොට මේක අපි විසුද්ධි මාර්ගයේ කිව්වා එතනින් බලා ගන්න කියනවා. ඉතින් ඒ විදිහට මේ එකකට එකක් සම්බන්ධ කරලා අර පුනරුක්තියෙන් දෝෂ පුනරුක්තිය හැර සන්නාසය අට කතාව කරනවා. හැබැයි කලින් අටුවාවල මොකද වෙලා තියෙන්නේ? ඒ තැනක එන්න ඕනේ ඔක්කොම ටික විස්තර කරගෙන ගිහිල්ලා. ඉතින් ඒක මහ විශාල එකක්. දැන්ටත් මේ තියෙන අටුවා ටිකවත් කියවගන්නේ බොහොම අල්ප පිරිසක්. ඉතින් අර විස්තරය තිබ්බනම් කොහොමත් බලන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මෙතනදී මොකද කරන්නේ? අර විස්තර මාර්ග කෙටි කරනවා. ඒක ඔබ වහන්සේලාට විනය පිටකේ ඉගෙන ගද්දි තේරෙයි. කොටසක් අත කරලා ගියා නම් ආයෙ කියනවා අපි ඉතින් කලින් කිව්වනේ දැන් ආයෙ කියන්න යන්නේ නැහැ. එහෙම කියන්නේ කිව්වොත් මං කවද්ද මේක ලියලා අවසන් කරන්න කියලා අහනවා. නේද? මේ ඒ නිසා එහෙම කෙටි කිරීමක් තමයි කරේ. ඉතින් මේවා වැරදියට වටහා ගන්න හොඳ නැහැ. ඉතින් අපි මේ බුද්ධ ගෝසන්නාදි කෑලි හැලුව අටුවාවේ ඒවා දැන් අපිට හොයා ගන්නත් නැහැ. ඔහොම ඔහොම කිදී එක එක නැ එක එක ඒවා කියන. ඒ ඉතින් අපිට වැඩන්නේ ওই කියන කවුරුත් අට කතාවේ මුල් පිටුවවත් දැකලවත් නැති අය. ඒ නිසා සන්නාසලට මේක කියවුවහම තේරෙයි ඇත්ත කතාව මොනවද කෙටි කරේ මොනවද වැඩි කරේ කියලා. ඊළඟට කියනවා ඒකයි සන්නාසි පොරොන්දු පිට කොහොමද කියන්නේ සබ්බං විනිච්ඡයං අශේෂයිත්වා. විනිච්ඡයන් නම් අඩුවක් කරන්නේ නැහැ. ශේෂයිත්වා කියලා කියන්නේ ශේෂ කරනවානේ අඩු කරනවානේ. අශේෂයිත්වා විනිච්ඡයන් නම් මේකේ අඩු කරන්නේ නැහැ. විත්තාරමග්ගං සමාසයිත්වා වුණාට විස්තර මාර්ගයේ කෙටි කළාට විනිච්ඡයන් සබ්බං අශේෂයිත්වා. විනිච්ඡයන් නම් මම අඩු කරන්න යන්නේ නැහැ. විනිච්ඡය අනිවාර්යෙන් කියනවා. තන්තින් කමං කංචි අවක්කමිත්වා. මෙතන කියන්නේ තන්ති කියලා කියන්නේ මොකක්ද? තන්ති කියලා කියන්නේ පාලි ත්‍රිපිටකයේ. ත්‍රිපිටක බුද්ධ වචනේ පුරාවට තෙලක්මින් පැතිරෙන නිසා බුද්ධ වචනේට කියනවා තන්තිය කියලා. තේලං පතරන්ති විය තන්ති. ඔය වගේ නිරුක්තියක් තියෙන්නේ. හොඳට මතක තියාගන්න. පාලි කියලා කියනවා. තන්ති කියලා කියනවා. පාවචන කියලා කියනවා. ඔන්න ඔය විදිහට වචන කීපයක් තියෙනවා මේ ත්‍රිපිටකේ හඳුන්වන. තන්ති භාෂා කියලා කියන්නේ මොනක්ද? මොකක්ද? පාලි භාෂාවට ඒ විදිහට නම් තියෙනවා මේක හඳුන්වන. ඒතර මෙතන තන්ති කියලා කියන්නේ කෙලින්ම ත්‍රිපිටකයට. හරිනේ? මේ කියන්නේ ඒක තේසං අර තේසං මති අච්චජන්තා කියලා කිව්වනේ. ටීකාව කියන තේසම් බුද්ධ පුත්තාන මති සංකාතන් තේර පරම්පරා යුග්ගහෙත්ත ආබතන් අබ්බොච්චින්නම් පාලි වන්නනා වසයන චය පාලි මුත්තක වසයනච පවත්තන් සබ්බං අට්ටකතා විනිච්චයන් අපරිජ්ජ ජන්තා. බුද්ධ පුත්තරයන්ගේ භාගතුන් වහන්සේගේ අදහස අනුව දුන්න කිසිදු විනිශ්චයක් අතහරින්නෑ කියනවා. ඒවා අතන් නොහැරම තමයි මේ අට්ටකතාව වර්ණා කරන්නේ කියලා කියන්නේ. මෙන් ඒකයි විත්තර මග්ගංච සමාසෙත්වා කියලා කියන්නේ මේ සමාස කරන හැටි ටීකාචාරයන් වහන්සේලා කියනවා. ඒක ඔබ වහන්සේලා ඉදින් හැමීට බලා ගන්න ඒවා පුළුවන්. හරි නේද? මෙතන තන්තික්කමං කංචි අවොක්කමිත්වා කියලා කියන්නේ මොකද්ද? විමල ජීවස්ම වෙන ජීව ගියාද? සෝනසාරාශිතු ආනන්දස්ම අවොක්කමිත්වා කියලා කියන්නේ මොකද්ද? ඒක තේරුම මොකද්ද? අවොක්කමිත්වා කියලා කියන්නේ? අවොක්කමිත්වා කියලා කියන්නේ අන්න ඒ සල්ලි. ඔව්, ඔන්නේ තියෙන්නේ අනතික්කමිත්වා. නොඉක්මවා කියලා කියන්නේ තන්තික්‍රමය කිසිදු ආකාරයෙන් ඉක්මවන්නේ නැහැ කියනවා. සංසි පොරොන්දු දෙනවා. තන්තික්‍රමය කියලා කිව්වේ මොකද්ද? බුද්ධ කෙලිම බුද්ධ වචනේ ත්‍රිපිටකේ. ඒ ක්‍රමය නම් වෙනසක් කරන්නේ ඇයි? කට්ටිය බය වෙනවනේ සමාසයිත්වා කියලා කියවම අපේ දැන් එහෙනම් මේ කැලි ටික හලලද වැඩේ කරන්න කියලා කියනවා. නෑ නෑ එහෙම නැහැ. විනිශ්චයන් අඩු නොකර තමයි වැඩේ කරන්න කියලා. ඉතින් පොරොන්දු අනික සවන්නාසේ වෙනසක් කරා නම් ඒ කාලේ හිටපු සවන්නාසේලා නිකයි නෑනේ එහෙනම් නේද? දැන් අර වැලිගොඩවල් වලට හේත් වෙලා ජීවිතේ පරදුවට තියලා ත්‍රිපිටකේ රැකගත්තා නම් ඉතින් වෙනසක් කරනවා නම් නිකන් ඉන්නේ නෑ. අනිවාර්යෙන්ම අනිත් පැත්තට ඉතින් උන්වහන්සේලා විරුද්ධව වැඩ කරනවා. ඒ කියන්නේ මේ ශාසනයට හිතයි ශිව. හරි, අන්තිම ගාථාව අපි අවසන් කරමු. ඊළඟට සවන්නාංශය කියනවා සුත්තාන්තිකානං වචනාන මත්තං. සූත්‍රාන්ත වචනයන්ගේ අර්ථය සුත්තානුරූපං පරිදීප යන්ති. සූත්‍රානුරූපව උන්වහන්සේ දක්වනවා කියලා කියනවා. ඔකේ හොඳම තැනක් තමයි වේරංජා කාණ්ඩයේ එද්දී අපිට ඉස්සරහට වේරංජා බ්‍රාහ්මණයා බුදුගුණ ගැන අහනවනේ. තථාගත බුදුරයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නයි ඔය විදිහට අහනවා. යාට කීර්ති රාවයක් පැතිරෙනවනේ. ඒ බුදුගුණ අහද්දී තෙලේ බුදුගුණ නවයේ නම් ටික විතරයි තියෙන්නේ. බුදුගෝසවන්නාද කියනවා ඉතින් විනයදරයන්ට සූත්‍ර පිටකේ බලන්න ඉතින් වෙනම බලන්න එපැ. දැන් විනය ඉගෙනගෙන යනකොට බුදුගුණ ගැන සම්පහන්සනේ ඇති වෙන්න ඕන නිසා අපි බුදුගුණ වර්ණනාවකුත් සූත්‍ර පිටකයට අනුව කරනවා කියලා අරහං සම්මා සම්බුද්ධ භගවා ගුණය දක්වා දීර්ඝ පිටු ගාණක් විස්තරයක් කරලා තමයි යන්නේ. අන්න ඒ වගේ තැන් තමයි මේ කියන්නේ සූත්‍රාන්තික වචනයේට යමක් විශේෂ තැනක් ආවොත් ඒකක් කියාගෙන යනවා කියලා කියනවා. හැබැයි ඉස්සර විනය අට කතා මහා අට කතාවෙම බොහෝ දුරට සමාරකිට ඒක කියලා තියනවලු කොහොමද? සීහල අට කතාසු සිංහල අට කතාවේ සුත්තන්තිකානම් බහරෝ. ආ මේ තැන්න විනේදරයන්ට මේ බරතැනක් නෙවෙයි, විනේදරයෝ දරන්න ඕන බරක් නෙවෙයි මේක. මේක සූත්‍රාන්තික භික්ෂූන්ට භාරයි කියලා ඒක නොකිය විස්තර යනවලු. හැබැයි බුද්ධඝෝසානන්ද කියනවා ඉතින් අපේ සම්භාසනයේ පිණිස බුදුගුණ ආදී ආවොත් ඉතින් ඒකත් කියන්න තමයි යන්නේ කියලා. පැහැදිලි නේද? යස්මායන් හෙස්සති වන්නනාපි. ඔතන හෙස්සති කියන එක එන්නේ කරිස්සති කියන අර්ථය. කියන්නේ කරන්නේ කියන. හූ ධාතුව තියනානේ හෙස්සති. හූ ධාතුවෙන් හැදෙන්නේ. සක්කච්ච තස්මා අනුසික්කිතබ්බා. ඒ නිසා සකස් කොට මේකේ හික්මිය යුතුයි කියලා බුදුගෝසවන් සිතින් මතක් කරනවා. හරි නේද? හොඳයි. ඉතින් ඒ උත්තමයන් වහන්සේලා ඉතින් දෙව්ලෝ බඹලෝ හෝ වැඩ හිඳමින් ඉතින් මේ කුසල් අනුමෝදන් වෙනවා නම් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතින් උන්වහන්සේලාටත් මගඵල නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි සියලු තේරිය පරම්පරා ඇදුරු උතුමන්ට පින් පමුණුවමු. ඉතිරි ටිකත් අපි දිගටම සාකච්ඡා කරගෙන යන් ගුණාලංකාරයන් ගාතත් එක්ක බැලු මේ ටික බැලු කියන්න පුළුවන් නේ? කියන්න. දැන් අපි සාමාන්‍ය අපි ඉගෙන ගත්ත ක්‍රමයට තමයි ඉතින් එතකොට ඉගෙන ගන්න මේක වචනෙන් වචන ඉතින් ඉගෙන ගන්න අය පරිවර්තනය කරන්න ඕනේ. ඒතර වැරදුන තැනක් ආවොත් අපි ඒක කියලා දෙනවා කොහොමද පරිවර්තනය කරන්න කියලා. දැන් ඉස්සෙල්ලා අපි කරන්නේ වාක්‍යයේ ටිකක් තේරෙන කොටසක් එනකම් පාලිය කියනවා. ওই මාතිකා කියන තැනට එනකම්වත් නැත්නම් ගාථාව අවසන් වෙනකම්වත් කියනවා. නිකම්ම කියාගෙන යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නැවතීම් තිතක් එනක වාක්‍යයකට අරගෙන ඒකේ වාක්‍ය පරිවර්තනය කරනවා සිංහලයට. ඒ නිසා පාලි ඉගෙන ගන්න අවශ්‍යතුන් හසලා සිංහල පරිවර්තන පොත් බලන් දෙපා. හේතුව බැලුවා තමන්ට පාඩුයි කවදාවත් මේ පරිවර්තන කරගන්න හම්බෙන්නේ නැහැ. අපිටත් මුල් කාලේ ඉතින් දෙමළ පොත් වගේ දැක්කේ මේ පාලි පොත්. තේරෙන්නේ නැහැ මොකක්වත්. නමුත් ලොකු සාන්නංසේ ඉතින් දුන්නේම නැහැ, බණහන්න දුන්නේත් නැහැ මුල් කාලේ. හේතුව අපි පොත් කියවන්නේ නැති නිසා. සාර පාලිම කියවන්න පුරුදු වුණාම කාලයක් යද්දි සිංහල පොත් වගේම කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හොඳයි සම්මස අවසරයි සමාවදයි. අපි උන්වහන්සේට පුළුවන් නිසා චුට්ටක් කලින් මතක් කරා. ටිකක් කර ඇහින්ද ගොඩාක් වේගෙනුත් නැතුව පිරිසට තේරෙන්න ටික හිමීට කියන්න. අපි ඉස්සරහට ලේසි තැන්වලදී විනේති මෙහෙම ලොකුවට පරිවර්තනය කරන්නේ නැහැ කියාගෙන යනවා. මේ අවශ්‍ය තැනදී අපි පරිවර්තන කරමු. වාක්‍ය රටාව තෝරගන්න එපා. වැඩ නැහැ නේ. ඊරණම් දෝක දෙනා පොඩ්ඩ
විනයෝ නාම ඉද සකලං විනය පිටකං අධිප්පේතං සංවන්නනත්තං පන පනස්ස අයං මාතිකා වුත්තං යේන යදාය යස්මා ධාරිතං යේන චාභතං යත්ථ පතිට්ඨිතං චේත මේතං වත්වා විධින් තතෝ තේනාති ආදි පාඨස්ස අත්තං නානප්පකාරතෝ දස්සයන්තෝ කරිස්සාමි විනයසත්ත වන්නනන්ති තත්ථ මෙහි එහි තං වන්න
ගාතාවන්හි
ඒ ගාතාවන්හි තං වන්න ඉස්සං විනයං යයි උත්තත්තා කියන ලද බැවින් විනයෝ විනය පිටකය තාව පළමු කොට වවත්ත පේතම්බෝ බෙදා දැක්විය යුතුය තේන එබැවින් විනයෝ නාම ඉදං සකලං විනය පිටකං අදිප්පේතං
කියන්න ගාතාව පුළුවන් අමාරු නැහැ කියන්න පරිවර්තනය කරන්න
විනයෝ නාම විනය නම් ඉද මෙහි සකලං විනය පිටකං අදිප්පේතං සියලු විනය පිටකය අදහස් කරන ලදී සංවර්ණනත්තම් පන සංවර්ණාව පිණිස අයං මේ මාතිකා මාතෘකාවයි යේන වුත්තං යම් කලක කියන යමෙක් විසින් කියන ලදද යදා වුත්තං යම් කලක කියන ලදද යස්මා වුත්තං යම් කරුණක් හේතුවෙන් කියන ලදද යේන ධාරිතං යමෙක් විසින් දරන ලදද යේන චාභතං යමෙක් විසින් ගෙනේන ලදද යත්ථ පතිට්ඨිතං යම් තැනක පිහිටියේද ඒතං ඒතං විධින් ඒ ඒ විධිය වත්වා කියා තේනාති තේන යන ආදි පාඨස්ස ආදි පාඨයාගේ අත්තං අර්ථය නානප්පකාරතෝ නොඑක් ආකාරයෙන් දස්සයන්තෝ දක්වනුයේ විනයසත්ත සංවන්නන විනයසත්ත වන්නනං විනය අර්ථ වර්ණනාව දස්සයන්තෝ දක්වනුයේ කලිස්සාමි කරන්නෙමි.
හරි, දැන් ස්වාමින්වහන්සේ කියනවා තත්ත ඔතනයි තත්ත කියලා අපිට එහිලා කියලා කියන්න පුළුවන් නේද? නමුත් එහිලා කිව්වට කොහිලාද, කොතනද එහිලා කියන්නේ? කොතනද දැනගන්න ඕනේ. යතා වුත්තාසු ගාතාසු, අන්න අර කලින් කිව්ව ගාථා ටිකක් තියෙනවානේ. අන්න ඒ ගාථා ටිකේ ස්වාමින්වහන්සේ කිව්වනේ තං වන්නයිස්සං විනයං කියලා, විනය වර්ණනා කරන්නම් මං කියලා කිව්වනේ. ඒ කිව්වනකොට වුත්තත්තා විනයෝ විනය තාව වවත්තපේ තබ්බෝ, පළමු කොට වවත්තපේ තබ්බෝ කියලා කියන්නේ නියමේ තබ්බෝ කියලා කියනවා. නියමකට යුතුයි පළමු කොට විනය තමයි නියම කරන්න ඕනේ කියලා කියන්නේ. අපි කොහොමද මේ තාව කියන එක පළමු කොට කියලා අර්ථ ගත්තේ? තාව ඒ තාක් කියලාත් අර්ථ දිනවනේ. කොහොමද පළමු කොට කියලා ගත්තේ? ඒ තාව නිපාතේ පටමන් කියන අර්ථයක් තියෙනවා. පැහැදිලිද මේ? දැන් ඒකයි අර මුලින් මේ ටීකාවල් වල එහෙම මේ විස්තර කරනවා. කරාට පස්සේ අපිට ආයෙ මේවා කියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ වාක්‍යයේ සමහර තැන්වල තාව කියලා આવොත් සිංහලෙන් කියන්නේ පටමන් කියන අර්ථයෙන් කියන්නේ. පළමු කොට විනය වර්ණනා කරන්න කියන එක මේ. තාව සද්දෝ පටමන් ඉති ඉමස්මින් අත්තේ දට්ටබ්බෝ. පැහැදිලිද? ඔන්න ඒකේ අර්ථය කියන තේන පටමන් විනයං වවත්ත පෙත්තා. ඉස්සෙල්ලා විනය නියම කරලා පච්චා තස්ස වන්නනම් කරිස්සා. ඊට පස්සේ වර්ණාව කරන්නම් කියලා කියනවා. ඒ නිසා තමයි කිව්වේ විනයෝ නාම ඉද සකලම් විනය පිටකං අදිප්පේතං. විනය කියලා ඇත්තටම කිව්වේ මොකක්ද මෙතන? සියලු විනය පිටකයයි කියලා කියනවා. සංවන්න නැත්තම් පනස්ස අයම් මාතිකා. වර්ණනා කරන්නත් මාතෘකා ටිකක් තියෙන්න එපැයි. ඒ මාතෘකාව කොහොමද ගන්නේ? ඔන්න කියනවා. යේන වුත්තං. කොහොමද යමෙකු විසින් යේන පුද්ගලේන මුත්තං. කව යමෙකු යම් පුද්ගලයෙක් විසින් කියන ලද්දේද? ඊළඟට ගන්න ඕනේ යස්මින් කාලේ වුත්තං. යම් කලෙක කියන ලද්දේද? යස්මා කාරණා මුත්තං. යම් කාරණයකින් කියන ලද්දේද? යේන ධාරිතං. යමෙකු විසින් විනය පිටකයේ දරණ ලද්දේද? යේන ච ආබතං. මේ දක්වා විනය පිටකයේ ගෙනාපු විදියකුත් තියෙන්නත. යේසු පතිත්තිතං. කවුදෝක පිහිටුවගෙන ආවේ? ඒතං යතාවුත්ත විධානං වත්තා තතෝ තේන සමයේන ඉති ආදි පාඨ සත්තං අනේපක් අනේකප්පකාරතෝ දස්සෙන්දෝ විනයත්ස අත්ත සම්මන්නනං කරස්. මේ විදිහට තමයි කියන්නේ. දැන් මේක කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ මොකක්ද දන්නවද? කවුද මේ විනය පිටකේ කිව්වේ? කවුද මේ දක්ව කොහෙද කිව්වේ?
ශික්ෂාපදයක් ගත්තොත් කවුද පැනෙව්වේ, කොහෙද කිව්වේ, කවුද දරාගෙන ආවේ, මේ දක්වා ගෙනාවේ කවුද, කවුද මේක පිහිටුවගෙන හිටියේ, ඔන්න ඔය කියන විස්තර ටික ඔක්කොම කියන්න ඕන. නැත්නම් අපෙන් අහන්න පුළුවන් ඕවා කවුද කිව්වේ, කොහෙද කිව්වේ, කොහොමද කිව්වේ, කවුද ගෙනාවේ මේ දක්වා. ආන් මේ ප්‍රශ්න ටිකට තමයි දැන් මේ උත්තර දීගෙන කරගෙන යන්නේ. තේන ඉති ආදිපාඨස්ස අත්තං නානම්පකාරතෝ දස්සයන්තෝ කරිස්සාමි විනයත්ත සංවන්නන විනයර්ථ සංවන්නා නොඑක ආකාරයෙන් දක්වමින් මේ වර්ණාව කරනවා කියලා කියනවා. මේක ඉතින් ලොකු අමාරු වචනයක් නෙමෙයි, මේ කතාවක් නෙමෙයි මේ කියන්නේ. පැහැදිලිනේ මේ වගේ වචනින් වචනේ පරිවර්තනය කරගෙන තමන් කළා නම් ප්‍රශ්න හැමෝම පරිවර්තනයේ පාළි දන්න පිරිස කරගෙන එන්න අපි ටිකක් අර වේගින් කරන්න පුළුවන්. සන්නන්සලට අපි ටිකක් බාර දෙමු පරිවර්තනය කරන්න. අමාරු තැන්වලදී අපි දිගට කියාගෙන යන්නම්. මේකදී අදහසවත් හොඳට දැනගත්තා නම් ඇති. ඉතින් මෙතන මොකද්ද මේ බුද්ධ ගෝසානන්ද ගාථාවෙන් කියන්නේ? මේ මහා ලොකුට තිබ්බට ලොකු අර්ථයක් නෙවෙයි මේ කියන්නේ. කවුද ගිනාවේ, කොහෙන්ද ආවේ, අන්නේ විස්තර ටික තමයි මේ කියන්නේ. හරි. ඉතින් ටිකක් කියන්න ආසන්නංස.
තත්ත වොත්තංගේන යදායස්මාති ඉදං තාව වචනං තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් වේරතිති ඒවමාදී වචනං සන්ධාය වොත්තං ඉදං හි බුද්ධස්ස භගවතෝ අත්තපත්තක්ක වචනං න හෝති තස්මා වත්තබ්බ මේතං ඉදං වචනං කේන වොත්තං කදා වොත්තං කස්මාච වොත්තන්ති ආයස්මතා උපාලිත්තේරේන වොත්තං තං පන තංච පන පඨම මහා සංගීති කාලේ පඨම මහා සංගීති නාම චේසා කිංචාපි පංචසතික සංගීති ඛණ්ඩකේ වුත්තා නිදාන කෝසල්ලත් අහම් පන ඉදාපි හිමිනා නයෙන වේදි තම්බ තත්ත ඒ ගාතහ වෙහි.
ඔව්, ඒ මාතිකා පදයන්හි,
ඒ මාතිකා පදයන්හි වුත්තං යේන යදායස්මා යනු ඉදං මෙය තාව පළමු කොට ඉදං වචනං මේ වචනය තාව පළමු කොට තේන සමයෙන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති යන ඒවමාදී වචනං සන්ධාය වුත්තං මෙබඳු වූ වචන සඳහා කියන ලදී. ඉදං හි මේවනාහි බුද්ධස්ස භගවතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අත්ත පච්චක්ක වචනං
ආත්ම ප්‍රත්‍යක්ෂ වචනයක්,
ආත්ම ප්‍රත්‍යක්ෂ වචනයක් න හෝති නොවේ තස්මා එබැවින් ඒතං වත්තම්බං තෙල කරුණ කිය යුතුය. ඉදං වචනං මේ වචනය කේන වුත්තං කවරෙකු විසින් කියන ලදද, කදා වුත්තං කවර කලෙක කියන ලදද, කස්මාච වුත්තන්ති කවර කාරණාවක් හේතුවෙන් කියන ලදදයි. ආයස්මතා ආයුෂ්මත් උපාලි තෙහෙරේන වුත්තං උපාලි තෙරුන් වහන්සේ විසින් කියන ලදී. තංච පන ඒද වනාහි පඨම මහා සංගීති කාලේ පඨම මහා සංගීති කාලයේය. ඒසා පඨම මහා සංගීති නාම ඒ ප්‍රථම මහා සංගීතිය නම් කිංචාපි පංචසතිකක් ගන්ධකේ වුත්තා කිසියම් ආකාරයකින් පංචසතිකක් ගන්ධකේ කියන ලද්දී නිදාන කෝසලත්තම් පන නිදාන කෝසල භාවයේ පිනිස ඉදාපි මෙයිද ඉමිනා නයේන මේ නයින් වේදි තම්බා දතිතිය.
හරිනේ. දැන් ඉතින් මේක තේරෙනවා. දැන් මෙතන වුත්තං යේන යදායස්මා ධාරිතං යේන චාබතං යත්ත පටිත්ථිත චේත නේතං වත්වා විධින් තතෝ ඔය විදිහට කිව්වනේ. එතකොට දැන් මෙතනදී අපව බුදුගොසන්හස කියන තත්ත වුත්තං යේන යදායස්මා යමක විසින් කියන ලද්දේද යම් කලෙක කියන ලද්දේද ඔය විදිහට කිව්ව මේ වචනවල දැන් පරාජිකාපාලිය ගත්තොත් පරාජිකාපාලිය පටන් ගන්නෙ මෙහෙමයි. තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති. ඉසමේහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරංජාවෙහි වැඩවාසය කරන සීක. ඒවමාදී වචනං සන්දහායි වුත්තං. මේ වචන ටික නිසා තමයි මෙන්න මේ කොටස් ටික කිව්වේ. ඊළඟ කොටස කිව්වහම උභාසලට තේරේ ඉදං හි බුද්ධස්ස භගවතෝ අත්තපච්චක්ක වචනං නහෝති. තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති කියන එක බුද්ධ වචනයක්ද නෙවෙයිද? මේක බුද්ධ වචනයක් නෙවෙයි කියලා කියන්නේ. පැහැදිලිද? ඇයි බුදුරජාණන් වහන්සේ බණ කියනකොට තේන සමේන බුද්ධෝ භගවා එහෙම කියන්නේ නැහනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව පසු කාලේ ත්‍රිපිටකයට නැංගුණාට පස්සේ කොහොමද අන්න ඔය ප්‍රශ්න ටිකට තමයි දැන් මේ උත්තර දෙන්නේ. ඒකයි කිව්වේ කේ කොහොමද තස්මා වත්තබ්බ මේතං. මේක කිය යුතුම දෙයක්. හේතුව ත්‍රිපිටකයේ අලුතින් එකතු වෙච්ච වචනයක් නෙමෙයි. බුද්ධ වචනේට පැහැදිලිද? දැන් කවුරු හරි අපෙන් ඇහුවොත් එහෙම ඕවා කවුරු කියපුවද? ඕවා ඒතොර ත්‍රිපිටකෙත් ඇත්තරම බුද්ධ වචන දොක්කම. නැහැ. පෙළේවත් ඔක්කොම බුද්ධ වචන නෙමෙයි. මේ කොටස් බුද්ධ වචන නෙවෙයි. ඒකයි කියන්නේ තස්මා වත්තබ්බ මේතං. මේ කොටස කිය යුතුමයි. ඉදං වචන තේන සමේන බුද්ධෝ භගවා වේරංජාය විහෙරති ආදී කියන මේ වචනය කේන වුත්තං. කවුද කොහොම කිව්වේ? පැහැදිලිද? කදා වුත්තං. කවද්ද කොහොම කිව්වේ? කස්මාච වුත්තං. ඇයි ඔහොම කිව්වේ? අන්න උත්තර ටික දෙනවා. ආයස්මතා උපාලිත්ත හේරේන වුත්තං. තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති කියලා ඇත්තරම කිව්වේ කවුද? උපාලි මහරහතන් වහන්සේ. ඊට පස්සේ අහනවානේ කදා වුත්තං. කවද්දෝක කිව්වේ? ඔන්න උත්තරේ දෙනවා. තංචපන පඨම මහා සංගීති කාලේ. ඇත්තටම ඔක කිව්වේ කවද්ද? ප්‍රථම ධර්ම සංගීති කාලේ. දැන් තේරුණාද මේ ගාතත් එක්ක මේ බුදුගෝසණසේ මෙතන අදහස් කරන්නේ මොකක්ද කියන එක? පැහැදිලිනේ? නොතේරෙන කවුරු හරි ඉන්නවනම් අහන්න බලන්න ප්‍රශ්න. පැහැදිලිනේ? හරි. මෙතනද? නෑ නෑ නෑ. තේන සමේන බුද්ධෝ භගවා ඒ ටිකනේ. ඒ ටික අසුතු. ඒ සමේන බුද්ධෝ භගවා ඒව තමයි ආදිපදයෙන් තියෙන්නේ. ටීකාවත් බලන්න ඒ විස්තර ඇති. අත්ත පච්චක්ක වචනං කියලා කියන්නේ මොකක්ද? අත්තනා පච්චක්කං කත්වා වුත්ත වචනං. තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට කියපු වචනයක් නෙවෙයි යෝග. බුදුන් වහන්සේගේ වචනයක් නෙවෙයි මේක. ඒකයි කියන්නේ පච්චක්ක කාලේ ධර්මාන කාලේ වුත්ත වචනං නහෝති. මේ කියන්නේ මෙතන පච්චක්ක කියලා කියන්නේ ඇත්තටම භාගිතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කියපු වචනයක් නෙවෙයි කියන එක. ජීවමාන කාලේ භාවිතා වෙච්ච වචනයක් නෙවෙයි ත්‍රිපිටකයේ දැන් තියෙන්නේ. පැහැදිලි. සූත්‍ර පිටකයේ ඕක එනවා. කවුද සූත්‍ර පිටකය ඔය කියන්නේ? තේන කෝපන සමේන ඒ ටික කියන්නේ කවුද? ඒ ආනන්ද සෝමසේ උන්වහන්සේ තමයි කියන්නේ. එතකොට පෙලේ උන්වහන්සේ කියන්නේ කියලා කොහෙද තියෙන්නේ? දැන් පෙලේ තියෙන මේ ටික ආනන්ද සෝමහන්සේ කියනවායි කියලා පෙලේ තියනවාද? දැන් මේ තේන සමයන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති කියන එක පෙළගත්තොත් පෙළේ නැහනේ. ඔබ කියන්නේ කවුද කියලා? කියන්නේ කවුද කියලා කොහෙද තියෙන්නේ? අට කතාවේ. ඉතින් අට කතාව නැතුව මේ වැඩ කරන්න බෑ. තේරෙන්නේ නැහැ ඊට පස්සේ මොකද්ද මේ කියලා. හරි. දැන් ඊට පස්සේ ඔන්න දැන් පළවෙන ධර්ම සංගායනාව සිද්ධ වෙන විදිය කියනවා. කොහොමද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සංඝයා රැස් කරපු විදිය, වත්පිළිවෙත් කරපු විදිය, සංගායනාවට කලින් කරන්නේ ඉස්සෙල්ලා වත්පිළිවෙත් කරන එක. ඒක තියෙන ඛණ්ඩ පුල්ල පටිසංකරණක් කියලා කැඩුණු බිඳුණු දේවල් පිළිසකර කරලා මාසයක්ද ගොඩ නේද ඉස්සරහට කතා වෙනවා. ඒ ඔක්කොම සකස් කරලා තමයි සංගායනාවට සූදානම්. ඊට පස්සෙ ඉතින් අජාසත් රජුරු තාත්තා මරලා ඉතින් පව් කරගත්තට සෑහෙන බුද්ධ ශාසනයට ඉතින් සේවයක් කරනවා. පළවෙනි ධර්ම සංගායනාවට මුල් තැන ගන්න එතුමා. ඉතින් එතුමා කොහොමද මේ මණ්ඩපේ හදන්නේ? සංඝයා වැඩ ඉන්නේ කොහොමද? බුද්ධ ප්‍රතිමාව තියන්නේ කොහොමද? දැන් ලස්සන විස්තරයක් ඉස්සරහට එනවා සංගීති කතාවේ. හොඳයි. ඒ ටික එහෙමනම් ආශිතුන් වහන්සේ පාලියෙන් ටිකක් කියන්නකෝ.
පඨම මහා සංගීති වන්නන ධම්මචක්ක පවත්තනංහි ආදීන් කත්වා යාව සුබද්ද පරිභාජක විනයන කතබුද්ධ කිච්චේ කුසිනාරායන් උපවත්තනේ මල්ලාන සාලවනේ යමක සාලාන මන්තරේ විසාක පුන්නම දිවසේ පච්චෝස සමයේ අනුපාදි ශේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතේ භගවති ලෝකනාත්තේ භගවතෝ පරිනිබ්බානේ සන්නිපතිතානං සත්තන්නම් බික්කු සතසහස්සානං සංඝත්තේරෝ ආයස්මා මහා කස්සපෝ සත්තාහ පරිනිබ්බුතේ භගවති සුබන්දේන බුද්ධ පබ්බජිතේන අලං ආවසෝ මා සෝචිත්තහ මා පරිදේවිත්තහ සුමුත්තා මයං තේන මහා සමනේන උපද්දුතාච හෝම ඉදං වෝ කප්පති ඉදං වෝන කප්පතිති ඉදානි පන මයං යං ඉච්චිසාම තං කරිසාම යං න ඉච්චිසාම නතං කරිසාමාති වොත්ත වචන මනුස්සරන්තෝ තානං කොහපනේතං විජ්ජති යං පාප භික්ඛු අතීත සත්තුකං පාවචනන්ති මඤ්ඤමානා පක්ඛං ලබෙත්වා නචිරස්සේව සද්ධම්මං අන්තරධාපේයු යාවච ධම්ම විනයෝ තිට්ඨති තාව අති අනතීත සත්තුකමේව පාවචනං හෝති මුත්තං හේතං භගවතා යෝවෝ ආනන්දමයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තාති.
හරි, මේ ටික මම චුට්ටක් සිංහලෙන් අර්ථ කියන්නම්. අද ටිකක් අපි අර පොත ඉස්සරහට යන්න ඕන නිසා ඊට පස්සේ අපි පාලි පරිවර්තන පුළුවන් විදිහට බෙදලා දෙමු. මේ ටිකේ මම අර්ථ ටික කියාගෙන යන්නම්. ධම්මචක්ක පවත්තනන්හි ආදීන්කත්වා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා මුල්කොට යාව සුබද්ද පරිබ්බාජක විනයන සුබද්ද පරිබ්බාජකයාගේ හික්මීම දක්වා උදේන පංචමී විභක්තිය පේන්නේ අර යාව පදයත් එක්ක. සුබද්ද පරිබ්‍රාජකයා හික්මවනකම් කත බුද්ධ කිච්චේ බුද්ධක්‍ෘත්‍ය කළ කුසිනාරායන් උපවත්තනේ මල්ලානං සාලවනි. කුසිනාරාවේ උපවත්තන සල්ලුයනේ මල්ල රජ දරුවන්ගේ සල්ලුයනේ යමක සාලානං අන්තරේ. යමක සාලා කියලා කියන්නේ මොකද්ද? සල්ගස් දෙකක් අතර විසාක පුන්නම දිවසේ වෙසක් පුන් පොහෝ දවසේ පච්චූස සමයේ පැසුළු සමයේ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතේ භගවති ලෝකනාතේ. ලෝකනාත වූ භාග්‍යතුන් වහන්සේ පිරිනිවුණු කල්හි කාලාර්ථ භාවාර්ථ සත්තමේ භගවති කියලාගෙන සත්තමේ විභක්තිය පිරිනිවුණු කල්හි භගවතෝ පරිනිබ්බාණේ භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවීමේ සන්නිපතිතානං සත්තන්නම් භික්ඛු සතසහස්සානං සංඝත්තේරෝ ආයස්මා මහකස්සපු. කොච්චර භික්ෂුන් වහන්සේලා ගණනකට සංඝ ස්ථවිරයන් වහන්සේ වුණාද? මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කීයක්ද ඔය කියන්නේ? ලක්ෂ හතක් නේ. ලක්ෂ හතක් භික්ෂූන්ට සංඝ ස්ථවිරයන් වහන්සේ බවට පත් වුණේ කවුද? මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියනවා. සත්තාම පරිනිබ්බුතේ භගවති භාග්‍යතුන් වහන්සේ පිරිනිවිලා දින හත යනකොට සුබද්දේන බුද්ධ පබ්බජිතේන සුබද්ද නැමැති බුද්ධ පබ්බජිත මොකද කළේ? අලං ආවසෝ මා සෝචිත්ත. ඇවැත්නි මොකද මේ ශෝක කරන්නේ? මා පරිදේවිත්ත. හඬා වැළපෙන්නේ මොකද? සුමුත්තා මයං තේන මහා සමනේන. මහා අභද්‍ර වචනයක් කිව්වා. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා. උපද්දුතාච හෝම ඉදං වෝ කප්පති ඉදං වෝ න කප්පති. අපි මහා උවදුරට හිටියේ මේක කැපයි ඒක එපා අරක කැපයි මේක කැපයි ඔහොම කීකේ කැපාකප බවින් පීඩාවින්ද අපි ඉදානි පනමයන් යන් ඉච්ඡස්සාම තං කරිස්සාම. දැන් නම් ඉතින් අපි යමක් කැමතිද ඒ දේ කරනවා. යන් න ඉච්ඡස්සාම නතං කරිස්සාම. කැමති නැති දෙයක් තියනවද? ඒක නොකර ඉන්නවා. බුත්ත වචනං අනුස්සරන්තෝ. ඒ වචනය සිහි කරනුයේ ධානං කෝපනේතං විජ්ජති යං පාප භික්ඛු අතීත සත්තුකං පාවචනන්ති මඤ්ඤමාන පක්ඛං ලබික්කා නචිරස්සේව සද්ධම්මං අන්තරධාපෙය්‍යෝ. ඒකාන්තයෙන් මෙහෙම ගියොත් එහෙම ශාස්ත්‍රු වචනය ඉක්ම ගියා කියලා බුද්ධ වචනය දැන් නැහැ කියලා පාප භික්ෂූන් මොකද කරන්නේ? මේ ධර්මය නොබෝ කලකින්ම අතුරුදහන් කරනවා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කරනවා යාවච ධම්ම විනයෝ තිට්ඨති යම් තාක් මේ ධර්ම විනය පිළිපදනවද තාව අනතීතක සත්තුක වච සත්තුකමේව පාවචනං හොත්. ධර්ම විනය තියෙන තාක් ශාස්ත්‍රු වචනේ ඉක්ම වුණේ නෑ වෙනවා. පැහැදිලිද? ධර්ම විනය තියෙනකම් ශාස්ත්‍රු වචනේ නැත්තේ නෝවේ. ධර්ම විනය තියෙන තාක් ශාස්ත්‍රු වචනේ තියෙනවා. ඒ නිසා උත්තං හේතං භගවතා. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? යෝවෝ ආනන්දමයා ධම්මෝච විනයෝච දේසිතෝ ආනන්දේනි මා විසින් ධර්මයත් විනයත් දේශන ලද්දේද පඤ්ඤත්තෝ පනවන ලද්දේද සෝ වෝ මමච්චේන සත්තා. ඒ ධර්ම විනය මාගේ ඇවෑමෙන් ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙනවා කියලා කියනවා. ඔක ලස්සන කතාවක් තියෙනවා මේ වෙලා තියෙන විදිහට මම කියන්නම්. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ වෙලාවේ කල්පනා කරපු විදිහ කියන්නේ ඒ ටික ඔක්කොම අට කතාවේ නැහැ. කාශ්‍යප මහ රහතන් වහන්සේට මේ වචනේ අහනකොට අර සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනේ අහද්දි කියනවා මේ වැහි නැති හෙනයක් ඔළුවට ගැහුවා වගේ කියලා කියන්නේ. සාන්නහන්සේට මේ කියනවා හිතුණලු එතන භාගතුන් වහන්සේගේ අලුද මන් දන්නේ මේ රෙදි කෑල්ලක් පොතලා අලු ගාලා සාසනය නිරපල දාන්න. හැබැයි ඉවසගෙන හිටියලු හේතුව මේ තරහින් නෙමෙයි කරන්නේ මහරහතන් වහන්සේනේ. ඉවසගෙන හිටියලු මිනිස්සු දොස් කියයි භාගතුන් වහන්සේ පිරිනිවන් පාපු ගමන් මේ ශ්‍රාවකයෝ රණ්ඩු සරුවල් වෙනවා කියලා මිනිස්සු දොස් කියන නිසා සාන්නහන්සේ නිකන් හිටියා කියලා කියනවා. අපි වගේ නෙවෙයි ඒක කරන්නේ අලු ගාන එක. මේ ඒ වගේ වැහි නැති හෙනයක් ඔළුවට ගැහුවා වගේ කියලා තමයි මේ ටීකාවේ විස්තර කරන්නේ සාන්නහන්සේට මේ වචනේ ඇහෙද්දි. ඒක මම කෙටියෙන් කියන්නම් මේ සාන්නහන්සේ මෙතන කල්පනා කරන විදිය කොහොමද කියලා. ලස්සන කතාවක් එතන කියනවා. ඔතන අර මතකයි නේද ඇයි මේ මෙහෙම තරහ ගන්න හේතුව? සුභද්‍ර භික්ෂුව ඇයි මෙච්චර මේ තරහ ගත්තේ බුදුරජාණන් වහන්සේත් එක්ක? අර කොණ්ඩ කපලා ළමයි දෙන්න ලව්ව හාල් බඩු එකතු කරගෙන මේ කර්ණවේණිකම කරලා කැඳක් හැදුවානේ. ඒ කැඳ විසි කරා ඊට පස්සේ. මේ බුදුරජාණන් වහන්සේ ඒ කැඳ මේ අයින් කරා. ඊට පස්සේ එතනදී කල්පනා කරලා අඩුම ගානේ මේ දාන ටිකක් දවස් හතක්වත් තියාගන්න පුළුවන් මේ තියාගන්නවත් දුන්නේ නැහැ නේ ඒකත් විසි කරා කියලා. වෛර බඳිනවලු අන්තිම මොහොත දක්වා. ඒ කියන්නේ අන්තිම කියන්නේ දැන් පිරිනම් පාලත් වෛර කරනවානේ. තරහ හිතේ තිබ්බනේ. මේ කතාව ඔක්කොම මේ කියනවා. යාගු දානං කරිස්සාමිති සාමණේර භූමියන් තිතේ ද්වේ පුත්තේ. සාමණේර භූමියට පුත්තු දෙන්නට කිව්වලු භාගිතුන් වහන්සේ මේ ගමට එනවා. ආතුම කියන ගමට එනවා. ඉතින් අපි මෙහෙම කුරබණ්ඩ අරගෙන ගිහිල්ලා නැලියක් අරගෙන ගිහිල්ලා ගයක් ගයක් ගානේ අනුගරකම් අනුගරකම් කියලා කියන්නේ එහෙමයි. ගයක් ගයක් ගානේ කියලා ලුණු තෙල් හාල් කැවිලි පෙවිලි ඔක්කොම අරගෙන බුදුරජාණන් වහන්සේට කැඳ දානයක් දෙමුයි කියලා. ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ මේක ඔක්කොම ටික දැනගෙන ඉතින් භාගතුන් වහන්සේ මේ කැඳ මේ විසි කරනවා. ඒක පිළිගන්නේ නැහැ. ඒ නොසතුට තමයි ඔය දිගටම මේ තරහ බැඳගෙන ආවේ කියලා කියන්නේ. මේ එතන කියනවා ඒකයි භාගතුන් වහන්සේ පිරිනිවුණයි කියලා ලද්ද අස්සාසෝවිය හට තුට්ටෝ ඒවමහ සතුටු වෙලාලු මේ කතාව කිව්වේ මේ අපි මෙහෙම දැන් අපිට ඉතින් කරන්න පුළුවන් මෙහෙමයි කියලා. ඒ කතාව කියද්දී තේරෝපන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තන් සුත්වා ඒක අහලා හදේ පහරන් විය පපුවට මේ පිහියෙන් ඇන්න වගේලු මත්තකේ පතිත සුක්ඛ අසනින් විය. ඒකයි මං කිව්වේ ඔළුවට වැටිච්ච එන මේක වියලි අකුණක් වගේ කියන්නේ වැහි නැති අකුණක් වගේ උන්වහන්සේට සිතුණා. ධම්ම සංවේගෝ චස්ස උප්පජ්ජි සවන්හන්සේට මහා ධර්ම සංවේගයක් ඇති වුණා. සත්තාහමත්ත පරිනිබ්බිතෝ භගවා අජ්ජාපිස්ස සුවන්නවන්නං ශරීරං ධරතියේව. දවස් 7යි පිරිනිවන් පාලා තාම මේ ශරීරය තියෙනවා. රත්තරන් ශරීරය එහෙමම තියෙනවා. ඒකේ අර වෙනසක් වෙන්නේ නැහැ කියනවනේ. ඒ විදිහටම ශරීරය තියෙද්දි දුක්ඛේන භගවතා ආරාධිත සාසනේ නාම ඒවං ලහුම් මහන්තං පාප කසටං කණ්ඨකෝ uppanno දුකසේ භාගතුන් වහන්සේ විසින් සතුටු කළ මේ ශාසනයේ මේ වගේ කහට කටු ඉපදුනා. අලංකෝපනේස පාපෝ වඩ්ඩමානෝ අඤ්ඤේ පේව රූපේ සහය ලැබිත්තා. මේක දිගින් දිගට වැඩිලා ගියොත් එහෙම මෙයක් පක්ෂ බල අරගෙන මොකද කරන්නේ? ශාසනං ඕසක්කාපේතු ශාසනේ පල්ලෙහාට දානවා. තතෝ තේරෝ චින්තේසි ඒ වෙලාවේ සවන්නාන්සේට හිතුණලු සචේකෝපන අහං ඉමං මහල්ලකම් මේ මහලු භික්ෂුව ඉදේව පිලෝතිකං නිවාසෙත්තා. මේ වෙලාවෙම රෙද්දකින් ඔතලා චාරිකායි ඕකිරාපෙත්තා නීහරාපෙස්සාමි අලුවලි අලු ගහලා අලු ටිකක් ඔළුවට දාලා මේ සාසනෙන් නෙරපණ්ඩ තිබ්බා. හැබැයි මනුස්සා සමනස්ස ගෝතමස්ස ශරීරේ ධර්මාණී ඒව ශාවකා විවදಂತಿ. භාගතුන් වහන්සේගේ ශරීරයේ තියෙද්දිත් මේගොල්ලෝ වාද විවාද කරනවා කියලා අම්මාකන් දෝසන් දස්සෙන්ති. අපිට දොස් කියනවා අදිවාසයේ මිතාව ටිකක් ඉවසන්නම් කියලා බොහොම අමාරුයි. ඉතින් ඉවස ඒක රහතන් වහන්සේ නමක් හිතන සිතුවිල්ලක් අපි වගේ නෙමෙයි. භගවතාහි දේශිත ධම්මෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අසංගහිත පුප්ප රාසි සදිසු හරියට අමුණපු නැති මල් ටිකක් වගේ තත්ත යතා වාතේන පහට පුප්පානි හුලම් පාරක් ආවොත් මොකද වෙන්නේ අර මල් ටික යතෝවා තතෝවා ගච්ඡanti එහෙ මෙහෙ යනවා ඒව මේව ඒව රූපානං වශයෙන් ගච්ඡන්තේ ගච්ඡන්තේ කාලේ මේ විදිහට ඉස්සරහාට කල් ගියොත් මොකද වෙන්නේ විනයේ ඒකං දේසික්කාපදානි නස්සිස්සanti විනස්සිස්සanti ශික්ෂාපද එකකට දෙකකට මේක බහිනවා සුත් තේරෙන්නේ එහෙමයි ඈ සුත්තේ ඒකෝ දේපඤ්ඤවාරා නස්සිස්සanti සූත්‍ර පිටකයක් නැති වෙලා යනවා අභිධම්මේ ඒකං දේ භුම්මන්තරානි නස්සිස්සanti අභිධර්මයක් නැති වෙනවා ඒවං අනුක්කමේන මූලේ නට්ටේ මුල නැසුනහම පිසාච සදිසා භවිස්සාම සංඝයාට අනාගතේ සිල්වත් ගුණවත් අයට ඉන්න වෙන්නේ හරියට පිසාචයෝ වගේ තස්මා ධම්ම විනයං සංඝං කරිස්සා ඒ නිසා මේ ධර්ම විනය සංග්‍රහ කරන්නම් ඒවං සති දල්ල සුත්තේන මෙහෙම ඇති කල්ලි දැඩි නූලක් අරගෙන සංඝහිත පුප්පාණිවිය හොඳට මල් ටික ඇමුණුවා වගේ අයං ධම්ම විනයෝ නිච්චලෝ භවිස්සති කාටවත් කොලවන්න බැරි වෙන්න මේ ධර්ම විනය නිශ්චල වෙනවා ඒ තදත්තං හි භගවා මයිහං තීනි ගෞතාණි පච්චුග්ගමනං අකාසි මෙන්න මේ වැඩේ කරන්නයි බුදුරජාණන් වහන්සේ මට ගෞතුණක් පසුගමන් කළේ කියලා කියනවා තීහි ඕවාදේහි උපසම්පදං අකාසි මට ඕවාද ප්‍රාති ඕවාද උපසම්පදාව දුන්නේ වෙන දෙයකට නෙවෙයි මෙන්න මේ ශාසන කෘත්‍ය කරන්න කායතෝ චීවර පරිවර්තනං අකාසි ඒ විතරක් නෙවෙයි බුද්ධ ශරීරයේ පෙරවපු තිබක් පමණ පණුව ගහපු දාසිය පෙරවපු සිවුර භාගතුන් වහන්සේ මාරු කළේ මොකටද මෙන්න මේ ශාසන කෘත්‍ය කරන්නයි කියලා කියන්නේ ආකාසේ පාණින් චාලෙත්තා චන්දෝපම පටිපදං කතෙන්තෝ මහාකාශ්‍යප මහරතන් වහන්සේට චන්දෝපම ප්‍රතිපදාව කිව්වනේ ඒ වගේ මඤ්ඤේව සක්කින්කත්වා කසේසි තික්කත්තුම් සකල ශාසන රතනම් පටිච්චා පේසි මාදිසේ භික්කුම් මිතිත්තමානි මෙවැනි ධර්මාන කාලයේම සාක්ෂි දුන්න මේ ශාසනය ආරක්ෂා කරනවා කියලා මං වගේ භික්ෂුවක් ඉදිද්දී අයන් පාපෝ ශාසනේ වඩින් මා අලත්තු මේ වගේ පෞකාරයෝ නම් ශාසනේ වෘද්ධි නොවේවා යාව අධම්මෝ නදිප්පති ධම්මෝන පටිබාහිති අධර්මය යම්තාක් නොබැබලෙන්නේද ධර්මය යම්තාක් පටිබාහණය නොවන්නේද අවිනයෝන දිප්පති අවිනය දීපණය නොවන්නේද විනයෝන පටිබාහියති විනය යට නොයන්නේද අධම්ම වාදිනෝන බලවන්තෝ හොಂತಿ අධර්ම වාදී හෝ බලවත් නොවන්නාහු වෙද්ද ධම්ම වාදිනෝන දුබ්බලා හොಂತಿ ධර්ම වාදී හෝ දුර්වල නොවෙද්ද අවිනය වාදිනෝන බලවන්තෝ හොಂತಿ විනය වාදිනෝන දුබ්බලා හොಂತಿ කියලා තාව ධම්මංච විනයංච සංවේසා සාසනේ පහලට බහින්න කලින් ස්වාමීන් වහන්සේ තීරණය කරනවා ධර්මයක් විනයක් සංගායනා කරන්නම් කියලා. තතෝ භික්ඛු අත්තනෝ අත්තනෝ පහෝන කංගහෙත්තා කප්පිය අකප්පියේ කතෙස්සanti. මෙහෙම ධර්ම විනය සංගායනා කළාම මොකද වෙන්නේ? පුළු පුළුවන් විදිහට භික්ෂුන් වහන්සේලා කැප අකප දේ ගැන කතා කරන්න පටන් ගන්නවා. අතයම් පාපෝ සයමේව නිග්ඝහම් පාපුනස. පෞකාරයන්ට මොකද වෙන්නේ? තමන්ටම නිග්‍රහයට පත් වෙන්න වෙනවා. පුන සීසං උක්කිපිතුම් නසික්කං නසික්කිස්සanti. ආය මේ අයට ඔළුව උස්සන්න හම්බෙන්නේ නැහැ. සාසනං ඉද්ධංචේව පීතංච. සාසනය මේ ඉරිදී කියන්නේ සමෘද්ධමත් වෙනවා. සාසනය වෘද්ධියටපත් වෙනවා කියලා චින්තෙත්වා සෝ ඒවං නාම මයිහං චිත්තං uppannanti. කස්සචි අනාරෝචිත්වා භික්ඛු සංඝං සමස්සාසේ. මේ කතාව කාටවත් නොකියා සංගයව සනසවල අය අඬනවනේ තාම දැන් දේහය තියෙනවනේ භාගතුන් වහන්සේගේ මේ අස්වස්සල අතපච්චා ධාතු වාජන දිවසේ පූජොස්සය තිබ්බට පස්සේ ධාතු බෙදෙන දවසේ ධම්ම විනය සංගායනත්තං භික්ඛූනම් උස්සාහං ජනේසි ඒ වෙලාවේ මොකද කරේ ධර්ම විනය සංගායනම් කරන්ඩ භික්ෂුන් වහන්සේලාව උත්සාහ ගත්තා කියලා කියනවා තේන උත්තං ඔන්න ඔය ටිකට තමයි ආයස්මා මහා කස්සපෝ සත්තා පරිනිබ්බුතේ තෙයාලන් ධම්ම විනය සංගායනත්තම් භික්ඛුණං උස්සහ ජනේසි කියලා කිවි කියලා. ඉතින් සෑහෙන කැපවීමක් ඉතින් උන්වහන්සේලා කරලා තියෙනවා ලේසි නැහැ ඉතින් ධර්ම විනය සංගායනා හිතලා බලන්නකෝ නේද භාගතුන් වහන්සේ දැන් අපි ප්‍රතිමාවකට චෛත්‍යයට කරන පූජාව කොහොමදනේ? ඉතින් ඒ එදා වෙච්ච පූජාව කොච්චරද? ඒ ඔක්කොම දැක දැකනේ මේ අභද්‍ර වචනේ කියන්නේ. ඉතින් අර වැහි නැති හෙනයක් ගැහැවා වගේ ඉතින් දැනෙන්න ඇති ඉතින් සාසන භාරධාරිණී උන්වහන්සේ භාගතුන්හන්සේ පිරිනිවීමෙන් පස්සේ දැන් ඉතින් ඊට පස්සේ සංගායනාව ඉදිරියට කරන විදිහ විස්තර කරගෙන යනවා. මේක සාරත දීපනි විස්තර කරනවා සම්. හරි නේද? සන්නස්සේ එන අපි අදට අවසන් කරමුද? අනිත් ටික කිව්වට වෙලා යනවා ඒක. දැන් ඔතනින් ඉඳන් දිගටම සංගායනාව කතාව තමයි. ඒතර පුළුවන් සන්නස්සෙලා සිංහල පරිවර්තනයක් හරි කමන්නේ කියවගෙන ආවොත් අර අමාරු ගතිය ඇරෙයි එන්න අපහසු. සන්නස්සෙලාට ආශිතුන්හන්සෙලාට ඉතින් පටිගත කිරීමක් අහන්නත් පුළුවන් ප්‍රශ්නයක් නේ. කොහොමරි කමන්නේ ඉතින් අපි සියලු දෙනා වහන්සේලා එක්කාස වෙලා ඉතින් බුද්ධ ශාසනේ උන්නතිය වෙනවනු සියලු දෙනා වහන්සේලාගේ ගුණ ධර්ම පුරා ගැනීම වෙනුවෙනුත්මයි මේ අද්දිනාදී අපි කරන්නේ. ඉතින් අපි උනත් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ගෞරවනීය ලොකු සාමණේර වහන්සේලා විදිහට සිල්වත් ගුණවත් මේ සම්බුද්ධ ශාසනේ ඉතින් ගුණ පුරා ගන්නට ඉදිරියේදී අපි ඉතින් කරුණු පුළු පුළුවන් තැන්වලදී සාකච්ඡා කරමු. වාද විවාද ඇති කරගන්න, ඒ වගේම අන්නායේගේ දෝෂ හොයන්න, ඒ වගේම අන්නායි පහත් කරන්න හෝ ඒ වගේ දේවල් වලට නෙවෙයි අපි මේ ධර්ම විනයෙන් ඉගෙන ගන්නෙ. ප්‍රධාන කාරණේ තමයි අපේ හිතේ නිවීම, හිතේ සතුට හදාගන්නයි ඇත්තටම මේ දේ කරන්නේ. එතකොට අපි ඉගෙන ගද්දී අනුන්ගේ අඩුපාඩු දකිනකොට අපේ හිත අපිරිසිදු වෙනවා නම් එතනම අපි ඉගෙන ගන්න ක්‍රමයේ ඉතින් වැරද්දක් තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම භික්ෂු ජීවිතයේ කාලය නාස්ති නොවන විදිහට අපි මේ අධ්‍යයන ආදී නිරන්තරයෙන් කරන්න ඕනේ. ඉතින් ඒකට අපිට මහා ලාභයක් ලැබිලා තියෙනවා. මහා උතුමන් වහන්සේලා අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ උත්තමයන්ගේ සේවන යටතේ අපිට බොහොම ආරක්ෂා සහිතව ඒ වගේම අපිට ওই බාහිර පින්කම් අරව මේව විශේෂ දේවල් නැතුව ඉතින් විවේකයේ සලසලා තියෙනවා. භාවනා කරන කාලෙට භාවනාවට උපරිම පරිසරය සකස් වෙලා තියෙනවා. මේ සියලු පරිසර සකස් කරලා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය උන්නතිය වෙනුවෙන් වැඩ කරගන්නට. ඉතින් අපි හැමෝම අතින් අඩුපාඩුත් සිද්ධ වෙන්නට පුළුවන්. ඒවත් හදාගෙන ඉතින් අපි සියලු දෙනා වහන්සේලා එක්කාසු වෙලා තමන් තමන් වහන්සේලාගේ නිවන් මඟත් සම්පූර්ණ කරන ගම සම්බුද්ධ ශාසනයටත් ලය දෙමින් උර දෙමින් බුද්ධ ශාසනය රැක ගන්නටත් කටයුතු කරමින් ඒ වගේම තව තවත් අපි සිල් ගුණ ධම්මාදියත් උත්කෘෂ්ට අන්දමින් පූර්ණේ කරගෙන අපි බලාපොරොත්තු වෙච්ච පරිදි සියලු දෙනා වහන්සේලාට ඒකාන්තයෙන්ම සබ්බ දුක්ඛ නිස්සරණය පිණිසම මේ සියලු කුසල් හේතු වේවා. අප උපකාර කරන සියලුම ගුරු ස්වාමීන් වහන්සේලාටත් මේ ගොඩ ලොකු සාන්නාංශේ වගේම අඟුල්ගොමේ සාන්නාංශයේගේ අදහස ස්වාමීන් වහන්සේගේ කැපවීම නිසා තමයි මේ ආයතන පිහිටු වෙලා තියෙන්නේ. ඉතින් ඒ උතුමන් වහන්සේලාට හැමදාමත් මේ පින්නුල්පතක් බවටම පත් වේවා. අනිකුත් උදව් උපකාර කරන වචනයකින් හෝ මේ වැඩසටහන සඳහා උදව් උපකාර කරන සියලු උතුමන් වහන්සේලාට උපහාර පූජාවක්ම වේවා. සෑම සිළු දෙනා වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා. තව තවත් සම්බුද්ධ ශාසනේ සියලු ගුණධම් සම්පූර්ණ කරගෙන කෙලවර දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන ගම්භීර වූ විසුද්ධ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සුවසේම මඟඵල නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියලා අපි මෛත්‍රී සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා.